नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। न वर्णरूपेण नरो सुजानो न विससे इतरदर्शनेन सुसंयतानं हि व्यञ्जनेन असंयथा लोकम्मं चरन्ति पतिरूपको मत्तिका कुण्डलोव लोहड्डमासोव सुवर्णच्छन्नो चरन्ति लोके परिवारच्छन्ना अन्तो अशुद्धा बहिःशोभमानाति। මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි අදත් අපි සුපුරුදු විදිහට මේ ඉරිදා දිනේ වැඩසටහනත් එක්ක තමයි එකතු වෙලා ඉන්නේ. ඉතින් එතකොට මුලින් යම් කිසි විදිහක විනාඩි 30-40ක් අරගෙන අපි ධර්ම දේශනාවක් සිද්ධ කරන්න තමයි බලාපොරොත්තුව. ඊට පස්සේ අපි තමුන්ගේ පුහුණුව දිහාවට යොමු වෙමු. ඒ පුහුණුවේ අත්දැකීම් පිළිබඳ යම් කිසි සාකච්ඡාවකට යොමු වෙමු. ඉතින් මුලින්ම ධර්ම දේශනාව සඳහා මම කැමති අපිට බොහෝ දෙනාට අදාළ වෙන අපි මේ ජීවිතයට මුහුණ දෙනකොට ගොඩක් අපේ ජීවිතවලට ගොඩක් බලපෑම් එල්ල වෙන දෙයක් පිළිබඳ යම් කිසි දේශනාවක් කරන්න. ඉතින් අපි දකිනවා අපි මේ ජීවිත ගමන ගෙවාගෙන යනකොට අපිට නොයෙකුත් පුද්ගලයෝ අපේ ජීවිතවල අපිට හම්බ වෙනවා. එක්තරා විදිහක කියනවා නම් මෙන්න මේ ජීවිත වේදිකාවේ නොයෙකුත් නළු නිළියෝ අපිට නිතර නිතර හම්බ වෙනවා. එතකොට මේ නළු නිළියෝ ඇවිල්ලා ඒගොල්ලන්ගේ යම්කිසි රඟ දැක්වීමක් රංගනයක් ඉදිරිපත් කරනවා. එතකොට මේ රංගනේ දැකලා අපි සමහර විට මේ නළු නිළියන් අතරින් කෙනෙක් ප්‍රතික්ෂේප කරද්දී තව කෙනෙක් අපේ ජීවිතයට වැඩි වැඩියෙන් සම්බන්ධ කරගන්න වැඩි වැඩියෙන් ලං කරගන්න කටයුතු කරනවා. එතකොට ඒ විදිහට අපි මේ නළු නිළියෝ අපේ තේරීමක් අපි තුලින් අපි සිද්ධ කරනවා. ඉතින් මේ තේරීම ගොඩක් දෙනෙක්ගේ ජීවිතවලට බොහෝ විට නොයෙකුත් ආකාර බලපෑම් සිද්ධ කරන්න හේතු වෙනවා. සමහර විට හොඳ පැත්තෙන් බලපෑමක් වෙන්නත් පුළුවනි. හොඳ කෙනෙක් තෝරගත්තොත් ඒ වගේම නරක කෙනෙක් තේරුවොත් නරක පැත්තෙන් බලපෑමක් වෙන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට ඔය තේරීම මත පදනම් වෙලා අපේ මේ ජීවිතයේ ඉදිරියට ඉදිරියට ගෙතිලා ගෙතිලා යන ආකාරයක් අපිට දකින්න පුළුවනි. ඉතින් කෙනෙක්ගේ මේ තේරීම් ශක්තිය අනුව කෙනෙක් මේ තමුන්ගේ වටපිටාව විදිහට තෝරගන්න නළු නිළියෝ අනුව මේ ජීවිත ගමන යන දිසාවත් ටිකෙන් ටික වෙනස් වෙනවා. එතකොට සමහර විට අපි වැරදි පැත්තට තේරීමක් කරනවා නම් ටිකෙන් ටික අපි නොදැනුවත්වම අපි අකමැති වුණත් අපේ ජීවිත වැරදි පැත්තට නැමිලා නැමිලා යන ගතියක් අපිට දකින්න පුළුවන්. ඒ වගේම යම්කිසි කෙනෙක් හරි පැත්තට හරි දිසාවකට තේරීමක් සිද්ධ කරනවා නම් අන්න එතකොට ඒ හරි දිසාවට අපේ ජීවිත නැමෙන ආකාරයක් පරිවර්තනය ආකාරයක් දකින්න පුළුවනි. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ මේ අනිත් පුද්ගලයෝ දුරු කරලා අපිට ජීවත් වෙන්න පුළුවන් කියලා. නමුත් තමුන් තේරුම් අරගෙන වැඩ කටයුතු කරනවා නම් මම මේ ගනුදෙනු කරන්නේ මෙන්න මේ වගේ පුද්ගලයෙක් සමග. මම මේ පුද්ගලයෙක් ගනුදෙනු කිරීමෙන් මෙන්න මේ වගේ හානියක් මට එන්න පුළුවන් කියලා දැනගෙන වැඩ කටයුතු කරනවා නම් අන්න එතකොට ගැටලුවක් වෙන්නේ නැහැ. එතකොට ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් ජීවිත ගාමන ගලාගෙන යනකොට බොහෝ විට අපිට නොයෙකුත් විදිහේ නළු නිළියෝ අර කියනා වගේ හම්බ වෙනවා. ඉතින් අපි නළු නිළියන්ව කොයි කොයි විදිහටද තෝරන්නේ කියන එක මත අපේ ජීවිත ගමන බොහෝ දුරට රඳාපවතිනවා. බොහෝ දුරට රඳාපවතිනවා. ඉතින් ඕකම නිසාද කොහෙද එක්තරා අවස්ථාවක අර දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා විමසා සිටිනවානේ. මේ පින්නතුන් නිතර නිතර අහන්න දකින්න තියෙන සූත්‍රයක්. එතකොට විමසා සිටිනවා මොකද්ද මේ මංගල කරුණු මේ මිනිස්සයන්ට දෙවියන්ට අදාළ වෙන මංගල කරුණු කියන්නේ කියලා තමයි ඉල්ලා සිටින්නේ. එතකොට මේ මංගල කරුණු මොනවද කියලා තමයි අහන්නේ. තමුන්ට යහපත පිණිස සුවය පිණිස සුභය පිණිස පවතින කරුණු තමයි මේ විමසන්නේ. එතකොට මෙහෙම අහුවාම බුදුරජාණන් වහන්සේ යන්න පටන් ගන්නෙම කොහෙන්ද? මංගල කරුණු 30 ගණනක් ප්‍රකාශ කරන්න පටන් ගන්නෙම කොහෙන්ද? අන්න අසේවනාච බාලානම්. මේ බාලයන් ආශ්‍රය කිරීමෙන් නොකිරීම කියන දෙයින් තමයි පටන් ගන්න. එතකොට බලන්න අන කොච්චර වැදගත්කමක් දෙනවද. දැන් මේ සාමාන්‍ය මේ හරියට නිකන් මේ යම් කිසි අධ්‍යාත්මික ගමනක් අරන් යනවා වගේ තමයි මේ සූත්‍රයේ මේ කරුණු ටික ගැන හැර දැක්වෙන්නේ. හරියට පඩි පෙළක පහළම පඩියෙන් පටන් අරන් ටිකෙන් ටික ටිකෙන් ටික උඩට අරන් යනවා වගේ මෙන්න මේ කරුණු එකින් එක එකින් එක ගලපගෙන අරගෙන යනවා. එතකොට එහෙම ගලපගෙන ගලපගෙන අරන් යනකොට අන මුල්ම පඩිය විදියට තියන්නේ මේ කරුණ. මුල්ම පඩිය විදිහට තියන්නේ මේ කරුණ. සේවනාච බාලාණං පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානං ඒතම් මංගල මුත්තම ඔන්න කියලා තමයි පටන් ගන්න. එතකොට මේ කියන කරුණු තුනම අපි මේ අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන අපි මේ ඉදිරියෙන් තියාගන්න බලාපොරොත්තු වෙන කොටසට අදාළ දේවල්. පළවෙනිම දේ තමයි බාලයන් ඇසුරු කිරීමෙන් වළකිනවා. බාලය කොහම මේ වයසෙන් අඩු කට්ටිය නෙමෙයි. ඒ වෙනුවට අන්න අවුරුදු 100ක් පිරුණත් වැඩක් නැහැ මේ පුරුෂයා බාලයෙක් නම්. ඉතින් අන්න ඒ විදිහේ බාලයන් ඇසුරු කිරීමෙන් වළකිනවා. ඊළඟට පණ්ඩිතයන් ඇසුරු කරනවා. ඒ යම් කිසි ගුණධර්ම තියෙන පිරිස්, යම් කිසි නිවැරදි දිශාවකට යොමු වෙච්ච පිරිස් ඇසුරු කරනවා. ඊළඟට කියනවා පූජාච පූජනීයන්. අන්න පිදිය යුත්තන් පිදීමක් ගැන කතා කරනවා. එතකොට ඒකෙදී අදහස් වෙන්නේ මොකද්ද? අන්න බාලයෙකුට උනත් පුළුවනි පණ්ඩිතයෙක් ඇසුරු කරන්නේ මොන ආකාරයෙන්ද? අන්න පිදිය යුත්තන් පුදනවා කියන ආකාරයෙන්. එතකොට ඒ ගරුත්වය තියලා හරියට ගුරුගෝල දෙපාර්ශවයක් හමු වෙනවා වගේ අන්න ඒ විදිහ ඇසුරකුත් පවත්වන්න පුළුවන්. එහෙම නැතුව ගත්තොත් අපිට බාලය ඇසුරු කරන්නම් බැරුව යනවනේ. එහෙම දෙයක් නැහැ. අන්න අර විදිහේ වෙනසක් හිතේ දරාගෙන ඇසුරු කිරීමක් කරන්න පුළුවන් කියලා. ඔන්න ඕක තමයි මංගල කරුණ විදිහට තියෙන පළවෙනි තුන. එතකොට ඔන්න ඔතනින් තමයි මංගල කරුණුත් පටන් ගැනීම. එතකොට බලන්න අපේ ජීවිතයකට කොච්චරනම් වැදගත් වෙන, කොච්චරනම් අදාළ වෙන දෙයක්ද මේ ප්‍රකාශ කරන්නේ යෙදෙන්නේ කියලා. ඉතින් ඔය කතාව පිළිබඳ හොඳ ලස්සන සූත්‍ර දේශනාවක් තියෙනවා. මොකද්ද? එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ අර මිගාර මාතුපාසාදේ කියන ආරාමේ, විසාකා විසින් හදපු ආරාමේ වැඩ වෙසෙන එක්තරා අවස්ථාවක පිටම හවස්සරුවේ වගේ වෙන්නේ නැති. ඉතින් හවස්සරුව වගේ පොඩ්ඩක් අර මේ ආරණ්‍ය ඒ ආරාමයෙන් පොඩ්ඩක් එළියට ඇවිල්ලා ආරාමයේ අසල පිටත වැඩ හිඳියා කියලා සඳහන් වෙනවා. ඉතින් එහෙම ඉන්නකොට මේ පස්සේනේ දිකොසල් රජතුමා කොහේ හරි සංචාරයක් ගිය ගමන් හරි, වෙන කොහේ හරි ගිය ගමන් හරි, කොහොම හරි මේ භාග්‍යවතුන් වහන්සේ ගාවට ඇවිල්ලා වැඳලා එක පැත්තක වාඩි වෙලා ඔන්න දැන් කතා බහ කර කර ඉන්නවා. දැන් මේ බුදුරජාණන් වහන්සේ ඉස්සරහා මේ කොසල් රජතුමා ඔන්න කතා බහ කර කර ඉන්නවා. ඉතින් එහෙම ඉන්නකොට මේ අසලින් යනවා යම්කිසි පරිබ්‍රාජකයෝ කොටසක්. එතකොට අර වෙන වෙන මතවාද අදහස් උදහස් ඇති පැවිද්දෝ පිරිසක් මේ අසලින් යනවා. එතකොට මොකද කියන්නේ? මෙන්න මේ සඳහන් වෙනවා 35 දෙනෙක් විතර ගියා කියලා. එතකොට පළවෙනියට යනවා ජටිලයෝ 7 දෙනෙක්. එතකොට අර කොණ්ඩේම බැඳගෙන තමුන්ගේ තවුස් පිරිකර අරගෙන ඔන්න ජටිලයෝ 7 දෙනෙක් යනවා. ඊළඟ සඳහන් කරනවා නිගණ්ඨයෝ 7 දෙනෙක් ගියා කියලා. හඳුන් මුකුත් නැහැ එතකොට. ඊට පස්සේ අචේලකයෝ 7 දෙනෙක්. ඊට පස්සේ ඒකසාටකයෝ 7 දෙනෙක්. ඊට පස්සේ පරිබ්‍රාජකයෝ 7 දෙනෙක්. ওই විදිහට එක එක නම් ගත්තු, එක එක වෙස් ගත්තු, ඇඳුම් ඇති නැති පැවිද්දෝ පිරිසක් මෙතනින් ගමන් කරනවා. වෙන ධර්මයක් අදහන, වෙන ශාස්ත්‍රූන් කෙනෙක්ගේ සරණ ගියපු පිරිසක් මෙතනින් ගමන් කරනවා. එතකොට මේ කොසල් රජතුමා දැන් බුදුන් ඉදිරියේ තමයි ඉන්නේ. බුදුන් ඉදිරියේ තමයි වාඩි වෙලා ඉන්නේ. එහෙම ඉඳියට මොකද මේ රජා කරන වැඩේ? නැකිල්ලා ගිහිල්ලා අර පිරිස යන මග අසලට ගිහිල්ලා මේ තමුන්ගේ අත් දෙක එකතු කරලා වන්දනා කරමින් මේ නම අස්සෝනෝ. ස්වාමීනි මම තමයි පසේනිදි කොසල් රජතුමා. ස්වාමීනි මම තමයි පසේනිදි කොසල් රජතුමා. අවසර මම තමයි පසේනිදි කොසල් රජතුමා. කී කී නැවත නැවත අන්න තමුන්ගේ නම්ගම් ප්‍රකාශ කරනවා. මේ පිරිසට වන්දනා කරමි. මේ පිරිසට ගෞරව කරමි. ඉතින් ඔහොම නම්ගම් ප්‍රකාශ කරලා ඉවර වෙලා නැවතත් බුදුරජාණන් වහන්සේගේ සමීපයට ඇවිල්ලා වාඩි වුණා කියලා සඳහන් වෙනවා. එතකොට අර පිරිස නැකිලා ගියාට පස්සේ මේ පිරිස එතනින් නික්මිලා ගියාට පස්සේ අන්න නැවතත් බුදුන්ව මතක් වෙනවා. විදිහ සිදුවීමක් ඔය රජතුමා සිද්ධ කරනවා. එතකොට මේ බලන්න පසේනිදි කොසල් රජතුමා අමුතු විදිහේ සද්ධාවක් පිහිටව ගත්ත කෙනෙක්. එතකොට මුල් කාලේ මෙයාගේ සද්ධාවක් කියලා දෙයක් තිබිලා නැහැ. බුදුන් කෙරෙහි සද්ධාවක් තිබිලා නැහැ. ඊට පස්සේ ටික කාලයක් යනකොට යම්කිසි ආකාරයක පරීක්ෂා කරන අදහසකින් වගේ ටික ටික සම්බන්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ අවසානයේ මේ ශාසනේ බුදුරජාණන් වහන්සේ ටික ටික පරිණත වෙනකොට කාලය ගෙවිල යනකොට අන්න අවසානයේ මේ රජතුමා ඉතාම ඉහළ සද්ධාවකින් කටයුතු කරන බුදුන් ඉදිරියේ වැඳ වැටිලා මේ දෙපා සිප ගන්න තරමට ගෞරව කරන රජෙක් බවට පත් වුණා. එතකොට ඒ විදිහේ ජීවිත පරිවර්තනයක් මේ රජතුමාග තුලත් සිද්ධ වුණා. ඒ යම් කිසි විදිහක කාලයක් ඇතුළත. ඉතින් සඳහන් කරන භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේට තියෙන කැමැත්ත, ඔබ වහන්සේට තියෙන සද්ධාව නිසාම මම ශාක්‍ය කුලෙන් දියණියකුත් කසාද බැඳගත්තා. ශාක්‍ය කුලෙන් භාර්යාවකුත් මේ එකතු කරගත්තා. මොන අදහසින්ද? අන්න මේ මගේ මේ භාග්‍යවතුන් වහන්සේට මගේ නෑකමක් තියෙනවා නම් හොඳයි කියන අදහසින්. මම මේ විදිහේ කාන්තාවකුත් ශාක්‍ය කුලින් එකතු කරගත්තා කියලා සඳහන් කරනවා. එතකොට එච්චර සද්ධාාවක් ටික ටික වැඩිලා එනවා. නමුත් මුල් කාලේ සද්ධාාවක් නැතුව බණිමින් සමහර විට පරීක්ෂා කරමින් ගත කරපු රජ කෙනෙක්. ඉතින් ඔය කෙලියම තමයි, ඔය කසාදෙම තමයි අන්තිමට කොහොම හරි ශාක්‍ය කුලේ විනාශ වෙන්න ඒ විරුඩබ කුමාරයා ඇවිල්ලා ශාක්‍ය කුලේ කැති ගාලා යන්න, කඩු ගාලා යන්නත් හේතු වෙන්නේ ඔය කසාදෙම තමයි. ඉතින් කොහොම කොමාරි ඔන්න පසේනිදි කොසල් රජතුමාගේ ස්වභාවය. එතකොට මේ රජතුමා ඉතින් අර බුදුන් ඉදිරියේ වාඩි වෙලා ඉන්දියාට මොකද අර නැකිටලා ගිහිල්ලා අර වෙන වෙන කට්ටියකට වැඳලා වන්දනා කරලා නම්මස්සෝලා ඉතින් ඇවිල්ලා ආපහු වාඩි වෙනවා. එතකොට අපිට මේක දැක්කාම හිතෙනවා මහා ගෞරවයක් තමයි මේ රජතුමා කරේ කියලා. මේ බුදුන්ගේ අගේ තේරෙන්නේ නැති රජ කෙනෙක් කියලා යම්කිසි විදිහක අපිට අදහසක් ඇති වෙන්න පුළුවන්. නමුත් අපි තුලිනුත් ඔන්න ඔයගේ ක්‍රියාකාරකම් සෑහෙන සිද්ධ වෙනවා. නොදැනුවත්ව හරි දැනුවත්ව හරි සෑහෙන ඔය වගේ වැඩ අපි සිද්ධ කරනවා. බුදුරජාණන් වහන්සේ ඉඳද්දී අපි වෙන වෙන දේවල් පස්සේ ගිහිල්ලා වෙන වෙන දේවල් වලට නම් අස්සෝලා වෙන වෙන දේවල් වලට වන්දනා කරලා නැවතත් අන්න ඒක ඉවරුණාට පස්සේ බුදුන් මතක් වෙන ගතියක් අපි තුල තියෙනවා. විශේෂයෙන් ඔය යාන්ත්‍ර සූත්‍ර, නොයෙකුත් කට්ටඩි වැඩ, නොයෙකුත් තොවිල් ඔන්න වගේ වපස්සේ සෑහෙන ගමන් කරනවානේ මේ පිරිස. එතකොට බැලුවොත් මොකක් හරි සුරයක් හරි නූලක් හරි කහ නූලක් හරි මොකක් හරි බැඳගෙන ඉන්නවා දකින්න පුළුවන්. එහෙම නැත්නම් පිරිත් නූල් හරි අර කහරකෙක් බඳින්න පුළුවන් තරමට පිරිත් නූල් හරි බැඳගෙන ඉන්නවා. එතකොට මේ මොකක සරණද අපි පතන්නේ කියලා බැලුවොත් අන්න අර හෙළුවැලි කට්ටියගේ සරණ තමයි ඔය පතලා තියෙන්නේ. අන්න අර ඒ වටපිටාවෙන් ගියපු කට්ටියගේ තමයි සරණ තමයි පතලා තියෙන්නේ. එතකොට අඩුම ගානේ මේ රජතුමා නැවත ඇවිල්ලා වාඩි වෙනවා. අපි නැවත නැවතත් ওই වගේ දේවල් පස්සේ ගමන් කරනවා. එතකොට මේ ජීවිත ගමනේ අන්න අර හරියාකාර තමුන් තුළ ප්‍රතිපදාවක් ගොඩනගා නොගත්තාම වෙන ගැටලු. එහෙම නැත්නම් ඔය අමූලික සද්ධාව කියන එකේ ගැටලු. කාලයකට සද්ධාව තියෙනවා, කාලයකට වෙන මොකක් හරි පිටිපස්ස යනවා. විශේෂයෙන් මොකක් හරි කරදරයක් බාධකයක් අහම ඉතින් හඬනවා වැළපෙනවා. මොකක් හරි පිටිපස්සේ ගිහිල්ලා සරණක් හොයාගන්න උත්සාහ කරනවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මොකද මේ බියෙන් තැතිගත්ත මිනිස්සු මෙන්න මේ ගස් ගල්වල සරණ යනවා. නොපෙනෙන දෙවිවරුන්ගේ සරණ යනවා. ගිහිල්ලා පිහිටක් අපේක්ෂා කරනවා, බලාපොරොත්තු වෙනවා කියලා සඳහන් කරනවා. ඉතින් මම හිතන්නේ මේ අපි මේ එකතු වෙලා ඉන්න පිරිස්, මේ ලංකාවේ ඉන්න පිරිස් තරම් ඔය වගේ දේවල් පිටිපස්සේ යන කට්ටිය අපිට හොයාගන්න පුළුවන් කියලා. කොච්චරනම් ඔය වගේ දේවල් පිටිපස්සේ යමින්, කොච්චරනම් ඒ වගේ දේවල් වල සරණ පතමින් කටයුතු කරනවද කියලා අපිට දකින්න පුළුවන්. මේ බුදුන් වැඩින් දැද්දි. බුදුන් වැඩ ඉන්නවා කියන්නේ මොකද්ද? මේ ධර්මය තමුන් තුළම සාක්ෂාත් කරන්න පුළුවන්. මේ බුදු කෙනෙක්ගේ කතාව තමුන් තුළම දැක ගන්න පුළුවන්. මේ බුදුන් තමුන් තුළින්ම දකින්න පුළුවන් අවස්ථාවක් තිබෙද්දිත් අන්න මොකද කරන්නේ? මොන ඉතින් වෙන වෙන ඒවා පිටිපස්සේ යනවා. වෙන වෙන ඒවා පිටිපස්සේ යනවා. කෝවිල්ලකට ගිහිල්ලා මොකක් හරි කළා තමුන්ගේ බාරට මොනව හරි පූජා කරලා එන්න පුළුවන්ද කියලා බලනවා. එහෙම නැත්නම් ශිවලිංගේ හොදලා වතුර ටිකක් හරි බීලා එන්න පුළුවන්ද කියලා බලනවා. එහෙම නැත්නම් පූජා වට්ටියක් අරගෙන ගිහිල්ලා ලොකු වටිනා 5000 කොලයක් වගේ උඩින් තියාගත්තාම මට පෝලිමේ ඉස්සරහා දෙවියොන්ගෙන් ලොකු අනුග්‍රහයක් සහිතව යන්න පුළුවන් වෙයිද කියලා බලනවා. ඉතින් ඒවට කොච්චර ශ්‍රද්ධාව තියනවද කියන්නේ සමහර විට ගිනි පෑගුවට රිදෙන්නෙත් නැති තරමට ශ්‍රද්ධාව තියෙනවා. ඉතින් ගිහිල්ලා ඒව වන්දනා කළා. අර රජතුමා වගේම නම් මස්සෝලා, ස්වාමීනි මම මේ නම් ඇති පුද්ගලයා, ස්වාමීනි මම මේ තැනැත්තා කියලා 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 ඔන්න නැවතත් ආපහු පස්සේ ඉතින් බුදුන්ව මතක් කළා, ඇවිල්ලා වාඩි වෙනවා. ඉතින් රජතුමාට එක ආකාරයකින් දොස් කියන්න අමාරුයි. ඊට වැඩිය අන්ත යකට ඇදිලා ගියපු පිරිස් අපිට දකින්න පුළුවනි. ඉතින් මේ ධර්මය ඔස්සේ යන කෙනෙක්ට නම් ඔය මිත්‍යා මතවාද අදහස් වලින් නෙමෙයි, ඒ වෙනුවට තමුන් තුලින් පිළිසරණක්, තමුන් තුලින් ශක්තියක් ඇති කරගන්න පුළුවන්ද කියන පරීක්ෂණයක් තමයි තියෙන්නේ. එතකොට ඕක මේ අපේ රටට විතරක් අදාළ දෙයක්ුත් නෙමෙයි, වෙන වෙන රටවල් වලත් අපිට අහන්න දකින්න ලැබෙනවා. සමහර විට මේ බෞද්ධයෝ මේ වගේ දේවල් පිටිපස්සේ ගිහිල්ලා සරණක් ශක්තියක් ප්‍රාර්ථනා කරන හැටි. රාචාන්චා ස්වාමීන් වහන්සේගේ පොතක තියෙනවා හරි ලස්සන කතාවක්. ඒ රටේ මේ සංඝයා වහන්සේලා භික්ෂුන් වහන්සේලාගේ වටිනාකම මනින්නේ කොයි විදිහටද කියලා. මේ දේශන ධර්මයේ වටිනාකම මනින්නේ කොයි විදිහටද කියලා සඳහන් කරනවා. එතකොට මේ පිරිස්ගේ අදහස තමයි, මේ පිරිස්ගේ ක්‍රමය තමයි අර බණ කතාව අහගෙන ඉන්නවා. දැන් අද මම මේ කියනවා වගේ බණ කතාව අහගෙන ඉන්නවා. දැන් එතකොට කල්පනා කරනවා මේ මේ බණ කතාව අතර කියන නම්බර් ටික මොනවද? දැන් මේ බණ කතාව අතර අපි කිව්වා මෙන්න මෙහෙම කරුණු තුනක්, නම්බර තුනේ නම්බරේ කියවුණා. ඊට පස්සේ මේ විදිහට හත් දෙනා තමයි මේ වෙලාවෙන් නික්මිලා ගියා, හතේ නම්බරේ කියවුණා. ඊට පස්සේ හතේව පහක් ගියා කිව්වම ඔන්න තව පහේ නම්බරෙත් කියවුණා කියලා ඔන්නම බණ හොඳට අහගෙන ඉඳලා මේ කියන්නේ මොන බණ කතාවද කියලා හොඳට අහගෙන ඉඳලා ඉතින් අන්න ඒ නම්බර ටික ලියාගෙන යනවා. ඒ නම්බර ටික ලියාගෙන යනවා මොකටද මේ ලියාගෙන යන්නේ? අන්න ස්විප් එකක් ගන්න. ඉතින් දවසක් වෙන ආගන්තුක හාමුදුරු කෙනෙක් ඇවිල්ලා මෙන්න මේ ආරණ්‍යට යන ගමන් ඒ වාහනේ ඩ්‍රයිවර් එක කතා බහ කර කර යන ගමන් ඉතින් මේ ඩ්‍රයිවර් මහත්තයා හරිම අගේ කළ කතා කරනවා මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ගැන. කියනවා බොහොම මේ වටිනා ස්වාමීන් වහන්සේ කෙනෙක්, බොහොම ගැඹුරු දේවල් ප්‍රකාශ කරන ස්වාමීන් වහන්සේ කෙනෙක්. ආයි නම්බරයක් කිව්වොත් ඉතින් කවදාවත් වරදින්නේ නැහැ. කවදාවත් වරදින විදිහේ නම්බරයක් නම් මේ ස්වාමීන් වහන්සේ කියන්නේ නැහැ. හැමදාම කිව්වොත් නම්බරයක් ගත්තොත් ස්විප් එකක් ඒක ඇදෙනවා කියලා මේ තැනත්තා අර ස්වාමීන් වහන්සේගේ අර දේශනා කරන ධර්මයේ අගේ ප්‍රකාශ කරනවා. ඉතින් ඔනේ ආචාන්සා ස්වාමීන් වහන්සේ මුළු ජීවිත කාලෙම ඕවට පහර ගසමින්, ඕවාට එරෙහිව ප්‍රහාර එල්ල කරමින් තමයි කල් ගත කරේ. කොහොම හරි අන්තිමට අපවත් වුණානේ. ඉතින් අපවත් වෙලා තියෙන්නේ ජනවාරි 16 වෙනිදා කියන දවසක. එතකොට 16 නම්බරේ තියෙන දවසක තමයි අපවත් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේ ඒ චාරිත්‍රයක්ද කොහෙද සාමාන්‍ය මලගෙවල් ගන්නේ අවුරුද්දක් විතර තියලා. අවුරුද්දක් විතර තියලා තමයි උත්සවයක් වගේ එකක් අරගන්නේ. එතකොට ඔන්න දැන් අවුරුද්දේ ඒ මරණ උත්සවයට ඔන්න ඉතින් ලෑස්ති කරලා තියෙනවා ලොකු චෛත්‍යයක්. ලොකු ලස්සන චෛත්‍යයක් ලෑස්ති කරලා තිනවා. ඒ චෛත්‍ය ස්වභාවය තමයි අන්න අඩි 16ක් යටට මේ චෛත්‍යයේ කණු බැසලා තියෙනවා. ඊට පස්සේ කණු තමයි පොළවෙන් උඩට එන්නේ. එතකොට ඒ කණුත් අඩි 16ක් පොළවෙන් උඩට ගමන් කරනවා. එන්නේ 16 උඩින් පාදමක් හැදිලා අන්න තව අඩි 16ක් උඩට චෛත්‍යයක් තියෙනවා. එතකොට කණු පොළව යටට 16යි, පොළවෙන් උඩට 16යි, ඊට පස්සේ චෛත්‍ය අඩි 16යි. එතකොට 16 වනේ මේ යන්නේ. එතකොට දැන් හරි එහෙනම් නම්බරේ හරි කියලා ඔන්න ඉතින් මොකද කරලා තියෙන්නේ? දැන් අවුරුද්දකුත් තියෙනවානේ මේ පිරිසට. ඉතින් තමුන්ගේ දේපල වස්තු ඔක්කොම ඉතුරු කරලා එකතු කරලා අන්න අර දවස ටාගට් කළා. අර මරණ ගෙදර දවස ටාගට් කළා. මොකද කරලා තියෙන්නේ? අන්න 16 නම්බර් 1යි 6යි නම්බර් තියෙන සුයිප් දහස් ගණක් මේ පිරිස අරගෙන. ඒ විදිහට ලෑස්ති වෙලා හොඳට දෙන්නම් මෙදා පොටේ දෙන්නම් දෙනවා වැඩේ කියලා ඔන්න අරගෙන. ඉතින් පහුවෙනි දවසේ ඔන්න සඳහන් වෙනවා පත්තරේ හෙඩ්ලයින් එක මොකද්ද? අන්න අචාන්චා ස්වාමීන් වහන්සේගේ අවසාන ඉගැන්වීම. 1යි 6යි අරෙන් අනිත් ඔක්කොම නම්බර් සුවිප්පල තියෙනවා. අන්න එතකොට මේ වටපිටාවේ ඉඳපු ව්‍යාපාරිකයෝ මෙන්න මෙච්චර පිරිසක් බංකොලොත් වෙලා තියෙනවා එක රැහින් කියලා ඔන්න සඳහන් කරනවා. අන්න ඒක තමයි අවසාන ඉගැන්වීම. මුළු ජීවිත කාලයක් පුරාවට වඩ බැන බැන ඉඳලා ඔන්න අන්තිමටත් පාඩමක් කියලා දීලා ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා තියෙනවා. ඉතින් ඔය වගේ දේවල් තමයි අපි ළඟ වැඩි හරියක් තියෙන්නේ. කොහොම නමුත් ඉතින් මේ රජතුමත් ගිහිල්ලා අර විදියට අර පිරිසට වන්දනා කළා. අර පිරිසට කතා කළා. නැවතත් බුදුන් ඉදිරියට ඇවිල්ලා වාඩි වෙලා බුදුහාමුදුරන්ට මෙන්න මෙහෙම කතාවක් කියනවා. මොකද්ද? අන්න ඒ ගිය කට්ටියත් රහතු. ඒගොල්ලොත් රහත්තු. එහෙම නැත්තං රහත් මගට පැමිණිය කට්ටිය කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරන. මොකද ඒගොල්ලොත් රහත්තු. එහෙම නැත්තං රහත් මගට ආපු හරි කට්ටිය තමයි ඔය ගියේ කියලා මේ රජතුමා කියනවා. එහෙම කිව්වහම බුදුරජාණන් වහන්සේ හොඳ ලස්සන පිළිතුරක් මේ රජතුමාට ලබා දෙනවා. මොකද්ද දෙන පිළිතුර? කියනවා මේ කම් සැප මිදිමින් ඉන්න ඔබ, මේ දූදරුවන්ගේ වෙහෙසවල් අරගන්න ඔබ, මේ ගෑනු එක්ක බුදිය ගන්න ඔබ, රහත්තුයි නැති කට්ටියයි අඳුන ගන්න පුළුවන් කෙනෙක්ද කියලා විමසා සිටිනවා. ඔන්න රජතුමාට උනත් දෙන උත්තරේ මොකද්ද කියනවා? මේ කාම සැප විඳිමින් ඉන්න ඔබ, මේ රැකී රක්ෂාවල යෙදෙමින් ඉන්න ඔබ, මේ දරුවෝ මහල්ල ලොකු මහත් කරමින් ඒ වෙහෙසවල් ගනිමින් ඉන්න ඔබ, මේ කාන්තාව එක්ක බුදිය ගනිමින් ඉන්න ඔබ කියනවාද මේ රහත්තු නැති කට්ටිය අඳුනන්න දන්නවද කියලා තමයි බුදුහාමුදුරුවෝ අහන්නේ. ඔන්න හොඳට කමටහන සුද්ධ වෙන විදිහේ පිළිතුරක් තමයි ලබා දෙන්නේ. ලබා දෙන්නේ. ඔන්න කියන කතාවෙත් ලොකු ගැඹුරක් තියෙනවා. ඇත්තටම මේ කියන ධර්මය අපි විවේකය තුළින් ලංකරගත යුතු දෙයක්. මේ කියන ධර්මය මෙන්න මේ හිතක් පුරුදු කිරීම තුළින් ලංකරගත යුතු දෙයක්. ඉතින් අපිට අහන්න දකින්න ලැබෙනවා ලොකු කතන්දර, ලොකු ගෙත්තම් ඉදිරිපත් කරනවා මේ ධර්මය ගැනත්. මොන වගේ කට්ටියද? ඔන්න ඔය වගේ කට්ටිය තමයි ඉදිරිපත් කරන්නේ. මේ විදිහට ප්‍රතිපදාවක් වැඩිවෙවත් නැති, මේ විදිහට ඔන්න ඔය වැඩ රාජකාරී අස්සේ ගිලිලා දූ දරුවන් ලොකු මහත් කරමින්, ඒ පවුල් නඩත්තු කරමින්, රැකී රක්ෂා කරමින්, කාම සැප විඳිමින් ඉඳලා ඊට පස්සේ බලනවා මේකිනුත් ෂෙයා එකක් ගන්න බැරිද? මේකිනුත් ෂෙයා එකක් ගත්තොත් අන්න මට ඒකත් ඉස්සරහට තියාගෙන සරසගෙන යන්න පුළුවන් කියලා අන්න ඉතින් කල්පනා කරනවා. මොකක් හරි ලොකු රිසර්ච් පේපර් එකක් වගේ ඉදිරිපත් කරන්න. ඉතින් ඉදිරිපත් කරාම අර එක ස්වාමීන් වහන්සේ කෙනෙක් විහිළුවෙන් වගේ කියනවා, මේ ඕගොල්ලෝ ඉතින් දරුමල්ලෝ හදාගත්තනම් ලොකු කරගෙන ඉන්න, එහෙම නැතුව මේ බණ කතා කියන්නෙන්න එපා කියලා. මොකද හේතුව අන්න ඔය ඔය කියන දේ මත පදනම් වෙලා බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ විදිහට කටයුතු කරන ඔබද මේ ධර්මය ගැන කතා කරන්නේ? උඹට තේරෙනවද මේ වගේ දේවල් කියලා තමයි ඔය රජාගෙන් උනත් අහන්නේ. එතකොට එක්තරා විදිහක මේ ධර්මයේ තියෙන අමුතුම දෙයක්. ඉතින් අපිට ගොඩ ඉඳලා කොච්චර ප්ලෑන් හැදුවත්, කොච්චර සරුංගල් ඇව්වත් අන්න වතුරට බැස්සහම ඒක හරිම වෙනස්. ඒක හරිම වෙනස්. දැන් අර ඊයේ වැඩසටහනක් තිබුණා, මේ තරුණ දරුවෝ පිරිසක් අවුරුදු 16 ප්ලස් කියලා තමයි ඒගොල්ලෝ ඒකට නම දාලා තියෙන්නේ. ඉතින් 16 ප්ලස් ගුවහම නිකුත් එකතු වෙනවනේ. ඉතින් කොහොම හරි මේ ওই විදිහේ දරුවෝ ටිකක් එකතු වෙලා ඉන්දියා. එතකොට මේ දරුවෝ පිරිස අහන ප්‍රශ්න හොඳටම තේරෙනවා. මේ නිකන් මේ වතුරට බහැලා නෙමෙයි, මේ ගොඩ ඉඳලා පීනන කතන්දර තමයි කතා කරන්නේ. එතකොට එක්කෙනෙක් අහනවා මේ හිතවිලි දෙකක් එකවර හිතට නැගෙන්න පුළුවන්ද, නැත්නම් හිතවිලි දෙකක් වෙන වෙනමද මතුවලා එන්නේ කියලා ඔන්න බොහොම වටිනා සතිය පිළිබඳ ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. ඉතින් මං කෝ ඔය වගේ ප්‍රශ්නවලට උත්තර දීලා වැඩක් නැහැ. ඔය වගේ ප්‍රශ්නවලට උත්තර දීලා වැඩක් නැහැ. ඔය කියනකොටම තේරෙනවානේ ඔක නිකන් මේ ගෙත්තමක්, ඔක නිකන් මේ කතන්දරයක්, ඕක නිකන් මේ ගොඩ ඉඳගෙන පීනන කතාවක් කියලා. ඒ වෙනුවට වතුරට බහින්නකෝ, බහැලා කියන්නකෝ, හිතවිලි දෙකක් එකලවර නැගෙනව දැනුණාද? එහෙම නැත්නම් එක හිතවිල්ලක් කර තව හිතවිල්ලක් අතර හිස්තනක් තියෙනව දැනුණාද? එහෙම නැත්නම් හිතවිලි නිකන් අර මැෂින් ගන් එකකින් වෙඩි තියනවා වගේ එක දිගට ඇදීගෙන 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 එනව දැනුණාද කියලා. අන්න එහෙම කුවනම් අපිට සාකච්ඡාවකට විවරයක්, විවෘත භාවයක් හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් මොකද වෙන්නේ? නිකං බොරුවට කාලේ නාස්ති කරනවා, නිකං කතන්දර ගැන වැල්වට ආරං කිය කිය කල්ගත කරනවා. නිකං අපරාධේ ප්‍රශ්නේ අහවු මානුස්සයට සෙතකුත් නැහැ, අහගෙන ඉන්න පිරිසට සෙතකුත් නැහැ, උත්තරේ දෙන මනුස්සයට සෙතකුත් නැහැ. මොකද හේතුව? අර ගොඩ ඉඳලා පීනන්න කල්පනා කරනවා. පිහිනුම ගැන ලොකු රිසර්ච් පේපර් ලියනවා මේ ගොඩ ඉන්න මිනිස්සු. ඉස්සර මම පිහිනුම් පන්තියකට ගියා. එතකොට මේ පිහිනුම් පන්තියේ ගුරුවරයා කවදාවත් වතුරට බහින්නේ නැහැ. මේක ගොඩ ඉඳලා විසිල් ගහනවා. ඕමනේ මේ අරහෙම පීනන්න, මෙහෙම පීනන්න, අරහෙම පීනන්න, මෙහෙම කීනන්න කිය උපදෙස් දී ගොඩට වෙලා ඉන්නවා. ගොඩට වෙලා ඉන්නවා. වතුරට කවදාවත් බහිනව දකින්නම නැති තරම්. ඉතින් ඔර විදිහේ කට්ටිය තමයි අපි ළඟත් ඉන්නේ. වටපිටාවෙත් ඉන්නේ. ඉතින් අර ගොඩ ඉඳගෙන පිහිනුම් පන්ති පවත්වනවා. ඉතින් ඒ වගේ දෙයක් තමයි මේ බුදුරජාණන් වහන්සේ මේ රජාට කියන්නේ. මේ ගොඩ ඉඳගෙන පීනන්න නැතුව ඉඳ මේ සද්ද නැතුව කටවහගෙන ඉඳපන් කියලා වගේ දෙයක් තමයි මේ කියන්නේ. ඔබට නොතේරෙන ඒවා කතා නොකර ඉඳපන් කියලා දෙයක් තමයි මේ කියන්නේ. එතකොට ওই ධර්මතාවයක් තියෙනවා. එතකොට මේක මේ සිහියෙන් පොඩ්ඩක් තමුන්ගේ තුල යන ක්‍රියාවලිය දකින්නේ නැතුව මේ ධර්මයේ ගැන කොච්චර වැල්වට ආරන් දෙඩුවත් වැඩක් නැහැ. අනිත්‍ය ගැන ලොකු කතන්දර කියනවා. නමුත් අනිත්‍ය කියන එක තමුන් තුලින් අත්දකින්න හැකියාවක් නැතුව ඉතින් එහෙම කුවයි කියලා වැඩක් නැහැ. එක්තරා විදිහක අපිට හිතෙනවා නිකන් මේ විවේක වීම තුලින් මේ විදිහට තමුන් කෙරෙහි සිහියක් පිටව ගැනීම තුලින් මෙන්න මේ තමුන් තුල යන මේ රංගණය පොඩ්ඩක් දැකීම තුලින් නොමිලේම මෙන්න මේ ධර්මය පිළිබඳ උරුමකාර ස්වභාවයක් නොමිලේම මේ ධර්මය පිළිබඳ අයිතියක් එතනත්තට ලැබෙනවා. එතටම විවේක වෙලා නිකන් ඔහේ නිකන් ඉඳීම තුලින් මේ ධර්මයේ පිළිබඳ අයිතියක් මේ ධර්මයේ පිළිබඳ උරුමකාර ස්වභාවයක් මේ ධර්මයේ පිළිබඳ කතා කරන්න ශක්තියක් හේතනතර ලැබෙනවා. මොකද හේතුව අන්න තමුන් තුලින් යම් පමණකට හරි මේ ධර්මය අත්දැක්ක. තමුන් තුලින් සුළු පමණකට හරි මේක අත්දැක්ක. අන්න ඒ අත්දැකීම තුලින් මේ පිළිබඳ කතාවක් කරන්න පුළුවන්. දැන් ඊයේ ওই දරුවෝ ටිකම කියනවා මොකද්ද අපි මේ ලොකු ප්‍රශ්නයක් විදිහට ඇදිලා. මොකද ඒගොල්ලන්ට ටීවී බලන්න හිතෙනවා. ඊට පස්සේ මෙගා ඩ්‍රාමාවල ඒ තියෙන සිදුවීම් නිසා සමහර විට හිතපු විදිහට කතාව අවසන් නොවුනහම හිතට දුකක් ඇති වෙනවා. ඒ දුකත් එක්ක දවස් ගණනාවක් කටයුතු කරනවා. ඊට පස්සේ මේ මෙගා ඩ්‍රාමා බැලුවාම පාඩම් වැඩ කටයුතු එහෙම කරන්න අමාරුයි. නැවත නැවත ඒවා කරද්දිත් අර මෙගා ඩ්‍රාමා ගැනම මතක් වෙනවා කියලා ඔය විදිහ සඳහන් කරනවා. එතකොට වසංගතයක් ගන්නට පත් වෙලා තියෙන දෙයක් නේ. ඉතින් ඉස්සර මමත් ඔය කන්න බොන්න වගේ ගියාම මටත් ඉතින් ඔකෙන් කෑල්ලක් බලන්න හම්බ වෙනවා. එතකොට බැලුවාම ඔන්න ඉතින් දැන් කෙනෙක් බහිනවා, වාහනයකින් බහිනවා. එතකොට අන්න දොර හරිනකොට පස්පාරක් විතර දොර ඇරෙනවා, ලොකු සද්දයක් එනවා. ආපහු දොර ඇරෙනවා, ආපහු ලොකු සද්දයක් එනවා. තුන් වෙනුවත් දොර ඇරෙනවා, ලොකු සද්දයක් එනවා. ඔන්න යන්තම් කකුලක් එළියට දෙනවා. ඊට පස්සේ කකුල පොළවේ වදිනවනේ. අනේ එතකොට තව ලොකු සද්දයක් එනවා. කකුල පොලේ වදිනවා. අනේ දෙවෙනි පාරත් කකුල පොලේ වදින තව සද්දයක් එනවා. තුන්වෙනි පාරත් කකුල පොලේ වදිනවා. ඔන්න ලොකු සද්දයක් එනවා. අනේ යන්තම් එකෙක් එළියට බැස්සා. එතකොට ඒ ටික එන්නම ගියා විනාඩි 5ක් විතර. 5ක් විතර යනවා. ඉතින් ඕවා බැලුවට පස්සේ ඔය වගේ මානසිකත්වයක් හිත ඇතුළට දාගත්තට පස්සේ ඕවාගේ දේවල් නැවත නැවත පෝෂණය කරාට පස්සේ මේ වගේ දේවල් තමයි සත්පුරුෂයෝ කියලා ලං කරගත්තට පස්සේ ඉතින් මොන වගේ මානසිකත්වයක් අපිට ඉතුරු වෙයිද මොන වගේ මානසිකත්වයකින් අපි කටයුතු කරයිද කියන එක චර අරුමයක් නෙමෙයි. ඒක ලොකු අරුමයක් නෙමෙයි. ඉතින් ඒ වගේ දේවල් වල ගෙලිලා තමයි අපි මේ කටයුතු කරන්නේ. අර පැය කියයි, මේ පැය කියයි, මේ දෙපැය කියයි. ඉතින් ওই විදිහට තමයි කටයුතු කරන්නේ. ওই විදිහට තමයි කටයුතු කරන්නේ. අර අර මේ ජීවිත නාට්‍ය, ජීවිත රංගනය බලන්න තියෙන වෙලාව අන්න අර වෙන මොකක් හරි දෙයකට කැප කරනවා. බය ගණන් කැප කරන ඇහුවොත් කියන්නේ මොකද්ද? අයියෝ සතිය පුරුදු කරන්න නම් වෙලාවක් නැහැ. මේ වගේ ඒවට මට වෙලාවක් නැහැ. ඒ වෙනුවට මට බොහෝ වැඩ රාජකාරී තියෙනවා කියලා. අර වගේ දේවල් ඔස්සේ පැය ගණන් වැය කරනවා. ඊට පස්සේ ඒ වගේ මානසිකත්වයක් නැවත නැවත දියුණු කරගන්නවා. ඉතින් දියුණු කරගත්තට පස්සේ ඒකේ ප්‍රතිඵලය මොකද්ද කියලා අපිට බොහොම පහසුවෙන් අඳුන ගන්න පුළුවනි. බොහොම පහසුවෙන් අඳුන ගන්න පුළුවන්. අර අපි මේ කුඩාවදී තරුණාවදී වගේ මං හිතන්නේ කතාවක් තිබුණා මොකද්ද යම්කිසි මේ හොඳ ජනප්‍රිය වෙච්ච කතාවක්. එතකොට අර ජයලා රෝහණ මහත්තය තමයි මං හිතන්නේ ඉන්දියේ එකේ. ඒකේ තියෙන්නේ මේ තරුණ තරුණියෝ දෙදෙනෙක්ගේ ප්‍රේම පෙම් හොටපටේකට මේ තැනත්ත බාධා කරනවා. බාධා කරනවා වයසක කෙනෙක්. මොකද බාධා කරන්නේ? මෙන්න මේ කඩලා බිඳලා කොහොමාරි අර තරුණිය තමන් සතු කරගන්න තමයි කැමැත්ත. එතකොට ඒකෙදී මේ අර තරුණයාට ගොඩක් එයා බොහොම අමාරුවෙන් වෙහෙස වෙමින් ඉගෙන ගන්න වගේ කටයුතු කරන කෙනෙක්. එතකොට මේ වයසක තැනැත්තා මේ තරුණයාට ගොඩක් බාධා කරනවා. බාධා කිරීම තුළින් ඒ තරුණයා ඒ සිදුවීමෙන් ඒ ජවනිකාවෙන් ඉවත් කරලා තමුන් සතු කරගන්න තමයි කල්පනාව. ඉතින් ඔහොම ගොඩාක් කාලයක් ඇදිලා ඇදිලා යනකොට මේ තැනැත්තා අමුතුම නිකන් ද්වේෂයකින් අසාධාරණ විදියට මේ විදියට බාධා කිරීම් වැටකඩලු බැඳීම් කරමින් කල්ගත කරනකොට ඔන්න දවසක් මේ මහත්තයා ටීවී එකට ඇවිල්ලා කියන මොකද්ද දැන් මේ කතාව ගොඩක් ප්‍රසිද්ධයිනේ. ඔන්න මම දවසක් බස් එකේ නැගලා යනකොට ගෑනු කෙනෙක් ආවලු ඈත තියා බොහොම නපුරු මූණක් හදාගෙන රවාගෙන ආවලු. ඊට පස්සේ ඇවිල්ලා කියනවලු පේනව නේද ලැජ්ජ නැතුව මේ ඉන්න හැටි නිකන් මුකුත් නොකලා වගේ අහිංසකයි වගේ කියලා ඔන්න බනින්න පටන් ගත්තලු. දැන් මේ මනුස්සය කල්පනා කරනවා මොකටද මේ බනින්නේ කියලා. දැන් මේ කොහෙවත් යන ගෑනු කෙනෙක් මේක පාට බස් එකේ යන මනුස්සයට ඇවිල්ලා බනිනවා. ඒතර බනිනකොට ටිකක් වෙලා බැනගෙන යනකොට තේරුණාලු මොකටද මේ බයින්නේ කියලා. අන්න අර මේ පොඩි දරුවාට ඉගෙන ගන්නවත් දෙන්නේ නැහැ. ඔක්කොටම මේ බාධා කරනවා. මාව විපා කරපු වැඩ කරන්නේ මේ වගේ මිනිස්සුත් ඉන්නවද මේ ලෝකෙ කිකි. බැනගෙන ගියාලු. ඊට පස්සේ මේ මහත්තයා කියනවා මං තේරුම් ගත්තා මේකට උත්තර දීලා වැඩක් නැහැ කියලා. මුළු බස් එකේම කට්ටිය හිනා වෙනවා. නමුත් මේ ගෑණි දිගටම බයිනවා. අනේ ඉතින් වරද කරා වගේ හිමීට මාරු වෙලා ගියා කියලා මේ හිනා වෙවි කියනවා. අර මොකද්ද අර නාට්‍යයක් ඇත්තට අරගෙන ඇත්තට අරගෙන අර මිනිස්සයා ඇත්ත ජීවිතය හම්බුනහම අන්න ඒකට ගිහිල්ලා බැනගෙන යනවා. අර තියපු කරපු අසාධාරණකම් සියල්ලටම ඔන්න අහන්න ලැබෙනවා. ඒකට අහන ලැබෙනවා. ඉතින් ඔයගේ දේවල් තමයි අපි තුල තියෙන්නේ. ඉතින් කොහොම හරි ඔන්න මේ විදිහේ මුලාවක් ওই විදිහේ වෙහෙසක් එක්ක තමයි අපි කල්ගත කරන්නේ. නමුත් අර වර්තමාන මොහොතට අවදි වුණොත් තමුන් ඒ විවේකයට පොඩ්ඩක් නැමුණොත් ওই දේවල් වලින් පොඩක් දුරස් වෙලා මේ ඇතුළත යන චිත්‍රපටිය මේ බලන්න වටින එකම චිත්‍රපටියක් තියෙනවා නම් අපේ ඇතුළත යන චිත්‍රපටිය මේ හදවත නැමැති චිත්‍රපටිය. අන්නේ චිත්‍රපටියට පොඩ්ඩක් ඇහුම්කන් දුන්නොත් අමුතුම ජවනිකා අමුතුම නාට්‍ය මේක තුල යනවා. බොහොම ලස්සන නාට්‍ය මේක තුල යනවා. ඒතකොට මේ තැනත්තට එහෙම බලන්න ගත්තාම අර විදිහේ වටපිටාව යන නාට්‍ය බලන්න වෙලාවකුත් නැහැ. මොකද හේතුව තමන්ගේ ඇතුළත ඊට වැඩිය බරපතල ඊට වැඩිය අමුතුම විදිහේ නාට්‍යයක් නිතර නිතර රඟ දැක්වෙන නිසා. අමුතුම විදිහේ චිත්‍රපටියක් නිතර නිතර රඟ දැක්වෙන නිසා. අනේ ඒක ගැනම අවධානයෙන් ඒක ගැනම සිහියෙන් කල්ගත කරන්න පුළුවන්. මොකද ඊට වැඩිය වටින නාට්‍යයක් නැහැ. හොඳම සංස්කරණේ තියෙන ඔතන තමයි. ඔතනින් එහාට ගියපු සංස්කරණයක් නැහැ. එතකොට අපි යම්කිසි නාට්‍යයක් බාහිර ලෝකේ ටීවී එකේ පෙනෙන නාට්‍යයක් අපේ ඔළුවට දාගන්න නම් අනිවාර්යයෙන් යම්කිසි විදියක අන්නර අඳුරක් තුලින් තමයි අසිහියක් තුලින් තමයි අපිට ඒක ළඟා කරගන්න පුළුවන්. ඉතින් කටුකුරුන් දෙසවයින්නාස කියනවා ඔන්න චිත්‍රපටි ශාලාවකට ගියාම මේ තිරේ වහලා මේ වටපිටාව වහලා නැත්තම් මේ ජනේල් ආවරණය කළා නැත්තම් ජනේල් තිර ඇදලා නැත්තම් අන්න මොකද වෙන්නේ? අර වටපිටාව තියෙන ආලෝකය අහම මේ චිත්‍රපටියේ තිරේ දිස්සුනාට මොකද එච්චර මේක පිළිබඳ කැමැත්තක් එච්චර මේක පිළිබඳ ආසාවක් අපිට ඇති වෙන්නේ නැහැ. මොකද හේතුව අන්න වටපිටාවෙන් එන සූර්යාලෝකය නිසා අපිට අර තිරේ තියෙන නියම ස්වභාවය ටිකෙන් ටික පෙනෙන නිසා. ඊට පස්සේ සඳහන් කරනවා අන් බැරි වෙලාවත් හොඳට තිර වහලා කලවර වැඩිලා තියුණාත් අන්න චිත්‍රපටියේ මුලා වෙන ලේසි. චිත්‍රපටිය තුළ මුලාවක් ඇති කරගන්න ලේසි කියලා සඳහන් කරනවා. එතකොට ඔන්නේ අසීහිය තුලින් අඳුර තුලින් මුලාව තුලින් තමයි අපි ඔය නාට්‍යයක් චිත්‍රපටියක් රස විඳින්න පුළුවන්. ටීවී එකකට ඇබ්බැහි වෙන්න පුළුවන්. මොන දේවල් ඔස්සේ මුලාවටපත් වෙන්න පුළුවන් අන්න ඒ වගේ අඳුරක් තුලින්. ඒ අඳුර නැත්තම් හැම වෙලේම අන්න ආලෝකයක් තියනවා නම් සිහියක් තියනවා නම් අර වගේ රස විඳීමක් කරන්න හැකියාවක් නැහැ. ඒ වගේ රස විඳීමකට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එතකොට අනේ මුලාව තුලින් ඒ අඳුර තුලින් යන ගමනක් ඒ විදිහට ගත වෙන ගමනක් තමයි තියෙන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේ රජාට කියනවා මේ ඔය කම්සැප විඳමින් ඉන්න ඔබ, ඔය විදිහට රැකී රක්ෂා කරමින් ඉන්න ඔබ, ඔය විදිහට දූ දරුවන්ගේ වෙහෙස අරගෙන ඉන්න ඔබ, ඔය විදිහට ගෑනුත් එක්ක බුදිය ගන්න ඔබ කොහොමද රහත්තු අඳුනන්නේ? ඔබ කොහොමද රහත් මඟට ආපු කට්ටිය අඳුනගන්නේ කියලා මේ රජතුමාට කියනවා. එහෙම කිව්වහම මේ රජතුමා සඳහන් කරනවා මේ කියපු කතාව අගේ කරන ආකාරයකින් එක්තරා විදිහක සඳහන් කරනවා. භාග්‍යවතුන් වහන්සේ කියපු කතාව මං අනුමෝදන් වෙනවා. මොකද්ද ඒකට හේතුව කියලා මේ සඳහන් කරනවා. අනේ ඒක ඒක කොටස් දෙකක් තියෙනවා මේ කියන කතාවේ. එතකොට එකක් කියනවා මේ ගියපු පිරිස මගේ චරපුරුෂයෝ. ඔන්න එතකොට රජාගේ ස්වභාවය කොහොමද කියලා බලාගන්න පුළුවන්. මේ චරපුරුෂයෝ ටිකක් යනකොට ඒ කට්ටියට තමයි මේ ගිහිල්ලා වන්දනා කරලා තියෙන්නේ. ඒ කට්ටියට තමයි මේ ගිහිල්ලා වන්දනා කරලා තියෙන්නේ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ගාවටත් ඇවිල්ලා කියනවා ඒගොල්ලොත් රහත්තු. ඒගොල්ලෝ රහත් මගට ආපු කට්ටිය කියලා මේ බුදුන්ව තමයි අඳන්න ගිහිල්ලා තියෙන අන්තිම බලනකොට. බුදුන්ව තමයි අඳන්න ගිහිල්ලා තියෙන්නේ. කොහොමද රජාගේ ස්වභාවය කියලා අඳුන ගන්න පුළුවන්. රජකම් කරන කට්ටියගේ වැඩ කටයුතු කොහොමද කියලා අඳුන ගන්න පුළුවන්. එතකොට කොහොමද මේ ඇඳීමක් තුළින් මේ වගේ රජකමක් කරන්න කියලා අඳුන ගන්න පුළුවන්. ඕක නැතු රජකම් කරන්න බෑ. ඕක තමයි රජකමේ නියමම ස්වභාවය. එතකොට අන්න ඒ කරුණ සඳහන් කරනවා. ඒ ගියේ මගේ චරපුරුෂයෝ ටිකක්. මගේ ගෝලියෝ ටිකක් තමයි ඒ ගියේ. එතකොට අන්න බුදුන්වත් යම්කිසි විදියක පරීක්ෂා කරන්න පෙළඹුණාද කියන තරමට මේ සිදුවීම අපිට දකින්න පුළුවන්. ඊළඟට දෙවනුව තව කොටසක් කියනවා. මේ යම්කිසි ජනපදයක් මම අල්ලගන්න බලාපොරොත්තු වෙනවා නම්, යම්කිසි ජනපදයක මම බලය තහවුරු කරන්න බලාපොරොත්තු වෙනවා නම්, මම මේ විදියට චරපුරුෂයෝ ටිකක් ඒ ජනපදයට යවනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ගිහිල්ලා මොකද කරන්නේ? ඒගොල්ලෝ ගිහිල්ලා අර ජනපදයේ හැංගිලා වසන් වෙලා ඒ ජනපදයේ යම් යම් වැඩ කටයුතු තියනවාද, ඔත්තු බැලීම් තියනවාද, යම් අවුල් කිරීම් තියනවාද, යම් කැරලි තියනවාද, ඒවා කරමින් ඒගොල්ලෝ කල්ගත කරනවා. එහෙම කාලයක් තිස්සේ ඒගොල්ලෝ කරගෙන කරගෙන යනකොට අන්න ඒ අවුල්ෙන් පස්සේ, ඒ කරදරෙන් පස්සේ, ඒ වෙහෙසෙන් පස්සේ තමයි මම එතෙන්ට බැසගන්නේ. අරගොල්ල ගිහිල්ලා අර එහෙම අවුල් කළා, විනාශ කළා, ඔත්තු බලලා ඒ ඔක්කොම කරාට පස්සේ මම හෙමිහිට ගිහිල්ලා එහෙට බැස ගන්නවා. මම හෙමිහිට ගිහිල්ලා එහෙට බැස ගන්නවා. මම ගිහිල්ලා මගේ බලය තහවුරු කර ගන්නවා. මම බලය තහවුරු කරාට පස්සේ අර මෙච්චර කාල වැඩ කරපු හොරු පිරිස, අර විදියට හොරු පිරිස මොකද කරන්නේ? මේගොල්ලෝ අර කෙස් රැවුල් එහෙම බාලා, හොඳට කොණ්ඩේ රැවුල කපලා, ඊට පස්සේ හොඳට නාලා පිරිසිදු වෙලා, හොඳ සුදු ඇඳුම් ඇඳගෙන, හොඳ ඒ පුයර ජාති අතුරලා, පුයර ජාති තමුන්ගේ ඇඟේ ගල්වගෙන අන්න මොකද කරන්නේ? මගේ රාජසභාවට ඇවිල්ලා, ඒ උත්සවවලට ඇවිල්ලා බොහොම ගාම්භීර විදියට, බොහොම වටිනා විදියට, අමුත්තන් විදියට හැසිරෙනවා කියලා සඳහන් කරනවා. එතකොට අන්න මේ චරපුරුෂයන්ගේ නියම ස්වභාවය සඳහන් කරනවා. මේ ගොඩ දෙනෙක්ගේ නියම ස්වභාවය සඳහන් කරනවා. අර විදියට කඩප්පුලිකම් කර කර ඉඳලා අන්තිමට හොඳට කෙස් රවුල් බාලා ලස්සනට සැරසිලා ඔන්න ඉතින් ඇවිල්ලා බොහොම අගනා රංගනයක් ඉදිරිපත් කරනවා කියලා මේ රජතුමා තමුන්ගේ අත්දැකීමක් ගැන හැර දක්වනවා. අර විදියට හොරු ටිකක් කොයි විදියටද වැඩ කටයුතු කරන්නේ කියලා ගැන හැර දක්වනවා. ඉතින් ওই කතාව කිව්වට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ අපි අද මාතෘකා කරපු ගාථාව ප්‍රකාශ කරන්නේ. එතන ගාථා දෙකක් ප්‍රකාශ කරනවා. මොකද්ද මේ එක්තරා විදිහක අවවාදයක්, උපදේශක් විදියට තමයි මේක දෙන්නේ. මොකද්ද සඳහන් කරනවා? මේ පෙනුමෙන්, මේ වටපිටාවේ මේ වර්ණ රූපයෙන්, මේ පෙනෙන ආකාරයෙන් මිනිස් එක්ක මනින්න බෑ, තැනත් එක්ක මනින්න බෑ. ඊළඟට මේ ස්වල්ප මාත්‍ර දර්ශනයකින් ටික කාලයක් දැකීම තුළින් කෙනෙක්ව අදහන්න බෑ. ඒ විදිහට කෙනෙක්ව අදහන්න බෑ. මොකද හේතුව? අර කිසිම සීලයක්, කිසිම සංයමයක් නැති කට්ටිය මහා සංයමයක් ඇත්තෙක්සේ අන්න බොහොම ලස්සනට සැරසිලා මෙන්න මේ විදිහට වැඩ කටයුතු කරනවා. මෙන්න මේ විදිහට හැසිරෙනවා. එතකොට කිසිම ඉක්මීමක්, කිසිම ගුණයක් නැති කෙනෙක් අන්න බොහෝ ගුණ තියෙන විදිහට, බොහෝ හික්මෙන විදිහට මෙන්න මේ වගේ හැසිරීමක් සිද්ධ කරනවා. හරියට මොන වගේද? අන්න අර මැට්ටෙන් කරපු, මැටියෙන් කරපු කුණ්ඩලාභරණයක් අන්න රණින් කරා වගේ පෙනෙන්නාසේ. ඒ වගේම මේ යම්කිසි බාල ලෝහයෙන් කරපු අඩමස්සක් අන්න රත්තරන් ගාලා තියුණාම රත්තරන් කාසියක් ආකාරයෙන් පෙනෙන්නාසේ. ඔන්න විදිහට පෙනෙන්නාසේ සඳහන් කරනවා. මෙන්න මේ සමහර කෙනෙක් පිටතින් බොහොම අලංකාරයෙන් සැරසිලා, පිටතින් බොහොම ලස්සනට සැරසිලා, නමුත් ඇතුළත කුණු කන්දක් තියාගෙන, ඇතුළත අපිරිසිදුව කටයුතු කරනවා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. එතකොට බලන්න කොච්චර වටිනා කොච්චර අපේ ජීවිතයට අදාළ දෙයක්ද මේ කියන්නේ. අපි අර කලින් සඳහන් කරපු විදිහට මෙන්න මේ අපි මේ තෝරගන්න නළු නිළියෝ අනුව අපි මේ හොඳයි කියලා තෝරන පුද්ගලයන් අනුව අපේ ජීවිතේ කොච්චර ආකාරයකින් විපතට විනාශයකට පත් වෙන්න පුළුවන්ද කියලා අපිට අත්දකින්න පුළුවනි. ඒක ඉතින් මම කියලා දෙන්න දෙයක් නැහැ. තමුන්ගේ ජීවිතේ තමුන් ඒ තෝරපු පුද්ගලයෝ කොයි විදිහටද කාලෙත් එක්ක වෙනස් වුනේ, හොඳ නරක කොයි විදිහටද තීරණය වුනේ කියලා දකින්න පුළුවන්. ඒ වගේම නරකයි කියලා මුලින් හිතුණු කෙනෙක් පස්සේ කොයි විදිහටද හොඳ පුද්ගලෙක් බවට, කල්යාණ මිත්‍රයෙක් බවට පත් වුනේ කියලා දකින්න පුළුවන්. ඉතින් ඔන්න ඔය කතන්දර දෙක අතර වෙනස තමයි කියන්නේ. එහෙම කියලා එතනින් නවත්තන්නෙත් නැහැ. එතනින් නවත්තන්නෙත් නැහැ. තව ටිකක් පැහැදිලි කරනවා. නිකන් හරි නිකන් පස්සේ කාලෙක අහන කට්ටියට ප්‍රයෝජන වෙන්න වගේ කියනවා. මෙන්න මේක හරියටම තේරුම් ගන්න, හරියටම අඳුර ගන්න විදිය කියනවා. මෙන්න මේ විදියට සීලයක් තියනවාද කියලා කෙනෙක්ව අඳුර ගන්න පුළුවනි එක්ව විසීමෙන්. එකට කල්ගත කිරීමෙන් මේ තැනැත්තට සීලයක් තියනවාද කියලා අඳුර ගන්න පුළුවන්. හැබැයි ඒකත් මෙන්න මේ විදියට කොහොමද කෙටි කාලයකින් නෙමේ දිග කාලෙකින්. يعني දවසක් දෙකක් ඇසුරු කළා දවසක් දෙකක් සීලෙන් ඉන්දියා කියලා නෙමෙයි දීර්ඝ කාලයක් ඇසුරු කරනකොට තේරෙනවා මේ යකාගේ සීලය කොහොමද කියලා. ඊට පස්සේ මේ නුවණින් මෙනෙහි නොකරමි නෙමෙයි නුවණින් මෙනෙහි කරමින්. ඒ කියන්නේ මේ තැනත්ත කරන ඒවා ගණන් නොගෙන ඔහේ කල්ගත කිරීමෙන් ඔහේ මුලාවක ඉඳීමෙන් නෙමෙයි. ඒ වෙනුවට හොඳට අවධානයෙන් බලාගෙන ඉන්නවා මේ තැනත්ත මොනවද මේ කරන්නේ, මොන මොන දේවල්ද මේ කරන්නේ, මොන මොන දේවල්ද මේ තෝරන්නේ කියලා. අන්න අර විදිහට කෙටි කාලෙකිනුත් නෙමේ දිග කාලෙකින්, ඒ වගේ නුවණින් මෙනෙහි නොකිරීමෙනුත් නෙමේ නුවණින් මෙනෙහි කිරීමෙන්, ඒ වගේම මෝඩයනුත් නෙමේ ප්‍රඥාවන්තයන්. තුන්වෙනි කාරණාවකුත් කියනවා මොන මොකද්ද, කොච්චර ඔයම බැලුවත් මෝඩයාට ඕක තේරෙන්නේ නැහැ. ඒ වෙනුවට ප්‍රඥාවන්තයට තමයි ඒකත් අඳුර ගන්න පුළුවන්. එතකොට අපිට දකින්න පුළුවන් සමහර කෙනෙක්ට මේ බොහෝම පාප මිත්‍රෙක්, බොහොම වැරදි කෙනෙක් හොඳ මිත්‍රෙක් වගේ පේනවා. හොඳ මිත්‍රෙක් වගේ පේනවා. කොච්චර ආශ්‍රය කරත් වැරද්දක් නොපෙනෙන ගාන්ට හොඳ පේනවා. අන්න තුන්වෙනි කාරණාව. ඊළඟට සමහර විට බොහොම වටිනා කෙනෙක්ගේ වටිනකම තේරෙන්නේ නැහැ. ඒ වටිනකම නොතේරි අන්න ඒ තැනැත්තට නිග්‍රහ කරනවා. ඒ තැනැත්තාව අපහාසයට පත් කරනවා. අන්න ඔය තුන්වෙනි කාරණාව. එතකොට කාරණා තුනක් කියනවා. සීලය අඳුන ගන්න පුළුවනි එක්ව විසීමෙන්. හැබැයි මෙන්න මේ කරුණු තුනට යටත්ව කොහොමද ටික කාලයක් නෙමේ දික් කාලයක් ඉන්න ඕනේ. ඊට පස්සේ නුවණින් මෙනෙහි නොකිරීමෙන් නෙමේ නුවණින් මෙනෙහි කරමින් ඉන්න ඕනේ. ඊළඟට මෝඩයෙක්ට නෙමේ ප්‍රඥාවන්තයෙක් වෙන්න ඕනේ. අන්න ඒ කරුණු තුන තියුණොත් අන්න සීලය අඳුන ගන්න පුළුවනි එක්ව විසීමෙන් කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඊළඟට කියනවා පිරිසිදු බව අඳුන ගන්න පුළුවනි කතාවෙන්. පිරිසිදු බව අඳුන ගන්න පුළුවනි කතාවෙන්. ඒකත් කියලා කියන හැබැයි කෙටි කාලයකින් නෙමේ දික් කාලයකින්. ඒ වගේම නුවණින් මෙනෙහි නොකිරීමෙන් නෙමේ නුවණින් මෙනෙහි කිරීමෙන්. ඒ වගේම මොඩේක් නෙමේ ප්‍රඥාවන්තයට තමයි ඔක අඳුන ගන්න පුළුවන් කියලා කියනවා. ඊළඟට කියනවා ශක්තිය අඳුන ගන්න පුළුවනි විපතකදී. මොකක් හරි කරදරයක් බාධකයක් වුණාම අන්න මේ තැනත්තගේ ශක්තිය අඳුන ගන්න පුළුවන්. විපතක් වුණාම මේ තැනත්තගේ ශක්තිය අඳුන ගන්න පුළුවන්. හැබැයි ඒකත් කෙටි කාලෙකින් නෙමේ දිග කාලෙකින්. මේ නුවණින් මෙනෙහි නොකිරීමෙන් නෙමේ නුවණින් මෙනෙහි කිරීමෙන්. ඒ වගේම මෝඩයෙක්ට නෙමේ ප්‍රඥාවන්තයට තමයි මේක හොයාගන්න පුළුවන් කියලා සඳහන් කරනවා. එතකොට ඔන්න ඔය කරුණු එකින් එක එකින් එක බුදුරජාණන් වහන්සේ ගෙනහැර දක්වනවා. අන්තිමට කියනවා ප්‍රඥාව අඳුන ගන්න පුළුවනි සාකච්ඡා කිරීම තුළින්. සාකච්ඡාවෙන් අඳුන ගන්න පුළුවන්. හැබැයි ඒකත් කෙටි කාලයක් නෙමේ දිග කාලයක්. ඒ වගේම නුවණින් මෙනෙහි නොකිරීමෙන් නෙමේ නුවණින් මෙනෙහි කිරීමෙන්. ඒ වගේම මෝඩයෙක් නෙමේ නුවණැත්තෙක් කියලා අන්න අර විදිහට මේ අපිට හම්බ වෙන මේ නළු නිළියන් අඳුන ගන්න විදිහක් මේ බුදුරජාණන් වහන්සේ එක්තරා විදිහක අඳුන ගන්න පුළුවන් මානයක් බුදුරජාණන් වහන්සේ අපිට ගෙනහැර දක්වනවා. මෙන්න මේ විදිහට මිනලා, මෙන්න මේ විදිහට මැනලා මේ පුද්ගලයන්ව අඳුර ගන්න, මෙන්න මේ ආකාරයෙන් මැන බලන්න කියලා තමයි ඔය කියන්නේ. එතකොට අපි ওই විදිහට බලලා මේ පුද්ගලයෝ අඳුන ගන්නවද නැද්ද කියලා බැලුවොත් අනේ ඒක ප්‍රශ්නයක්. ගොඩක් වෙලාවට අපි කොහොමද වැරදි කෙනෙක්ව එක පාට තෝරගෙන ඒ වැරදි කෙනා නිසා විපතට පත්වෙන්නේ කියලා අපිට නිතර නිතර ගොඩාක් දකින්න පුළුවන් අවස්ථා තියෙනවා. අර විදිහට මංගල කරුණු වල පළවෙනියටම මේ වගේ දෙයක් ගෙන හැර දක්වන්න පුළුවන් හේතුව මොකද්ද කියලා අවස්ථා තියෙනවා. ඕන තරම් දකින්න පුළුවන්. ඔන ඔය කියන කරුණු ටික මත පදනම් වෙලා කෙනෙක්ව නිරීක්ෂණය කරොත් අන්න ඒක එක්තරා විදිහක කාලෙත් එක්ක විසඳෙන ප්‍රශ්නයක්. කාලෙත් එක්ක අඳුර ගන්න පුළුවන් යා මේ තැනත්තා මේ කියන විදිහට කරන කෙනෙක්ද, මේ විදිහට වැඩ කටයුතු කරන කෙනෙක්ද, මේ විදිහේ ශක්තියක් තියෙන කෙනෙක්ද, මේ විදිහේ ප්‍රඥාවක් තියෙන කෙනෙක්ද, මේ විදිහේ පිරිසිදු බවක් තියෙන කෙනෙක්ද, මේ විදිහේ සීලයක් තියෙන කෙනෙක්ද කියලා අන්න ටිකෙන් ටික අඳුර ගන්න පුළුවන්. ටිකෙන් ටික අඳුර ගන්න පුළුවන්. ඉතින් ඔය කියන කතාව හා සම්බන්ධ මම දැකලා තියෙනවා යම් කිසි ආකාරයක චරිත දෙකක්. එතකොට යම් කිසි ඉහළ තනතුරු වල ඉන්න ඔය යම් කිසි ආකාරයක ඒ ව්‍යාපාර කටයුතු වල කෙරෙවිය දෙන පුද්ගලයෝ චරිත දෙකක් ආකාරයෙන් මම දැකලා තියෙනවා. එතකොට මේ එක්තැනත් එක්ක ඉන්නවා, මේ තැනත්තාගේ ස්වභාවය මොකද්ද? මේ අලුතෙන් කෙනෙක් අපි හිතමු ආයතනයේ රැකියාවට අහම මේ තැනත්තා මේ ආයතන ප්‍රධානියා මේ අලුත් තැනත්තට ලකුණු 100ක් දෙනවා. අපි හිතමු 100ෙන් 100යි. ඔන්න 100ෙන් 100 දෙනවා. දීලා ඔන්න පටන් ගන්නවා. එතකොට දැන් මේ අලුතෙන් ආපු කෙනා හොඳටම ස්කෝ කරලා තමයි තියෙන්නේ. හොඳටම ස්කෝ කරලා තියෙන්නේ. එතකොට මේ කාලෙත් එක්ක දැන් මේ තැනත්තා කරන වැඩ කටයුතු තියෙනවානේ. එතකොට කාලෙත් එක්ක ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික මේ තැනත්තා එක්කෝ ලකුණු කපා ගන්නවා. නැත්නම් තව තව අර 100ට වැඩි වුණත් ලකුණු රැස් කර ගන්නවා. රැස් කර ගන්නවා. එතකොට එක්තරා විදිහ ගන්න කාලෙත් එක්ක විවෘතව බලලා මේ තැනත්ත දිහා අන්න කාලෙත් එක්ක මේ තැනත්තට තමන්ගේ ලකුණු අඩු වැඩි කරගන්න ඉඩ දීලා තියෙනවා. අඩු වැඩි කරගන්න ඉඩ තියලා තියෙනවා. එතකොට අපිට දකින්න ලැබෙන සමහර විට ඔන්න අපි ලකුණු 100ක් දීලා කෙනෙක්ට පටන් ගන්නවා. අන්න මේ තැනත්ත හොඳයි කියන ආකාරයේ මතයක් අරගෙන තමයි අපි පටන් ගන්න. එහෙම පටන් ගන්න කාලයක් යනකොට අපිට දකින්න ලැබෙනවා සමහරු අර බිඳුවෙනුන් අතර වෙන්නේ නැතුව තව නෙගටිව් 30-40ක් ගිහිල්ලා තමයි නතර වෙලා තියෙන්නේ. තව කෙනෙක් ඉන්නවා අර 100ෙන් පටන් ගන්න මොකද 120ක් 100ට 120ක් 30ක් ලකුණු ලැබිලා තියෙනවා. අන්න කාලෙත් එක්කේ විදිහේ පරිවර්තනය වෙලා තියෙනවා. එතකොට එක්තරා විදිහක කියන මේ ගරුත්වය කියන එක, මේ ගෞරවය කියන එක, මේ රෙස්පෙක්ට් කියන එක මේ නිකන් දෙන දෙයක් නෙමෙයි. එක උපයගත යුතු දෙයක්. උපයගත යුතු දෙයක්. එහෙම නැතුව නිකන් ලැබෙන දෙයක් නෙමෙයි. ඒ වගේ දෙයක් තියෙනවා. එතකොට අර ඉදිහට එක්කෙනෙක් 100ට 130-140ක් ගනිද්දි තව එක්කෙනෙක් ඍණ 30-40ට ගිහිල්ලා තියෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. මොකද හේතුව අන්නේ පුද්ගලයන්ගේ ස්වභාවය අනුව තමයි ඒගොල්ලෝ ඒ ලකුණු රැස් කරගෙන තියෙන්නේ. එතකොට ඔන්න එක ආකාරයක ලකුණු දීමක්. ඊළඟට තව ආකාරයක් මම දැකලා තියෙනවා. ඒක නම් පොඩ්ඩක් අමාරුයි ඉතින්. ඒ තැනත්තත් එක්ක ගනුදෙනු කරන්න නම් අමාරුයි. මොකද හේතුව මේ දැන් අපි හිතමු අලුතෙන් කෙනෙක් ආවට පස්සේ, අලුතෙන් පුද්ගලෙක් ආවට පස්සේ මේ තැනත්තාට ලකුණු දෙන්නේ නැහැ. දැන් මේ අධිපතිය ලකුණු දෙන්නේ නැහැ. එයාට දෙන්නේ බින්දුවක් තමයි දීලා තියෙන්නේ. එතකොට මේ බින්දුවේ ඉඳලා එන වැඩ අනුව මේ අලුත් ආපු පුද්ගලයා යම් කිසි විදිහක ලකුණු ටික ටික වැඩි කරගෙන ඒමට අවශ්‍යතාවයක් තියෙනවා. එතකොට මේ අධිපතිය එක්ක මේ පුද්ගලයා එක්ක කටයුතු කිරීම පොඩ්ඩක් අපහසුයි. මොකද හේතුව මෙයා ලකුණු බිඳ වෙන්න පටන් ගන්නෙ. එතකොට බලන්නෙම නෙගටිව් බැල්මක්. ඊට පස්සේ අවස්ථාවක් දෙන්නෙම නැති තරම්. ඉතින් අර කෙනෙක්ට බොහොම අමාරුවෙන් ෆයිට් කරලා තමයි ලකුණු ටිකක් රැස් කරගන්න වෙන්නේ. හැබැයි එහෙම රැස් කරගත්තට පස්සේ අපි තුම අවුරුදු කීපයක් යනකොට අර විදිහට ලකුණු ටිකක් 100ට 60ක් 70ක් 80ක් එකතු කරගත්තට පස්සේ මේ අධිපතියගේ ස්වරූපේ කොහොමද? අන්න වරදක් වුණත් කවදාවත් හකන්නේ නැහැ. වරදක් වුණත් ඒක ගැන සලකන්නේ නැහැ. මොකද හේතුව මේ විශ්වාස කටයුතු පුද්ගලෙක්. ඒතොර අඩුපාඩුවක් වුණත් ඒක සම්පූර්ණ එහෙම්ම අමතක කරලා දාන තරමට අර ශක්තියක් විශ්වාසයක් මේ තැනත තුළ දියුණු වෙලා තියෙනවා. ඉතින් ඔය එක්තරා විදිහක ව්‍යාපාරිකයෝ තුළ දකින්න තියෙන ස්වභාවයක් ගැන වගේ දෙයක් තමයි මම කිව්වේ. එක්තරා විදිහක ඔය රැකි රක්ෂා ස්ථානයක දකින්න තියෙන ස්වභාවයක් තමයි කිව්වේ. ඉතින් තමුන් තුළත් පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න මේ විදිහට බණක් අහපු පමණින් අතර වෙන්න එපා. අපේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපි බණ අහනවා, නිතරත් අහනවා. නමුත් කවදාවත් ඒකෙන් දෙයක් එකතු කරගෙන අරගෙන යන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන අනොඩොක්වේ ප්‍රඥාව ගත්ද වඩි වෙලා ඉන්නකං ඉතින් ඔක්කෝම ටික ඔඩොක්කුවට එකතු කරගන්න. ඊට පස්සේ නැගිටලා යනවා. මේ යකාට ඔඩොක්කුවේ තියුණු ටික මතකවත් නැහැ. අර බණ කතා අහගෙන ඉන්නවා. නමුත් කිසිම දෙයක් අරගෙන යන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඔඩොක්කුවේ ප්‍රඥාව. එහෙම වෙන්න එපා. ඒ වෙනුවට තමුන්ගේ ජීවිතයට යම් කිසි දෙයක් එකතු කරගන්න පුළුවන් කියලා බලන්න. මේ විදිහට විෂම පුද්ගලයෙක් ගනුදෙනු කරනකොට වෙන මේ බුදුරජාණන් වහන්සේ කියන විදිහට කිරලා මැනලා අපිට මේ පුද්ගලයෝ රැස් කරගන්න පුළුවන්ද? ඒ විදිහට යම් කිසි ආකාරයක නුසුදුසු තැනැත්තෙක් ඉන්නවා නම් ඒ තැනැත්ත දුරස් කළා දාන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙනවා. දුරස් කරේ නැතත් කමක් නැහැ. මම මේ ගනුදෙනු කරන්නේ මෙන්න මේ වගේ පුද්ගලයෙක් එක්ක කියන එක දැනගෙන වැඩ කටයුතු කරනවා නම් ඒකත් ප්‍රමාණවත්. මොකද ඒ සිහිය තුලින් අපිට නොමිලේම ආරක්ෂාවක් ලැබෙන නිසා. මොකද දන්නවා මේ ඉන්නේ සර්පෙක් කියලා. සර්පෙක් බව දැනගෙන ඉඳිහාම අන්න කල් ගත වෙනකොට දෙයක් නැහැ. දෙයක් නැහැ. ඒ තැනත්තා කරාට මොකද අපි දන්නවා මේ පුද්ගලයා විශ්වාසයක් තියන්න බැරි කෙනෙක් කියන එක දැනගෙන තමයි වැඩ කටයුතු කරන්නේ. අනේ මේ විදිහට වැඩ කටයුතු කරන්න පුළුවන්. නමුත් නොදැන අන්ධව වැඩ කටයුතු කරොත් බොහෝ වෙලාවට මහා විපත්වලට පත් වෙනවා අපි දැකලා තියෙනවා. එක්තරා අවස්ථාවක මිනිස්සෙක් ආවා. මේ මිනිස්සයා දැන් අවුරුදු කිහිපයක් වෙනවා. මේ එනකොට මෙයාට කතා කරගන්න බැරි තරම් අවුරුදු 45ක 50ක වගේ මහත්තයෙක්. එතකොට මේ මහත්තයා ඇවිල්ලා කොහොම කොහමයි ඉතින් දවස් දෙකක් යනකොට තමුන්ගේ මේ ප්‍රශ්නේ ගැටලුව කිව්වා. දැන් මෙහෙට වෙලා ඉන්දියාවට මොකද මේ පිලිසි පිලිසි තමයි ඉන්නේ. ඊට පස්සේ කිව්වා ස්වාමීන් වහන්සේ මෙහෙමයි. මෙන්න මෙහෙම දෙයක් වුණා. මොකද්ද? මගේ මල්ලි කෙනෙක් ඉන්දියා. ඒ මල්ලි කුඩා කාලෙම ජීවිතේ තොර වුණා, මැරුණා. ඉතින් මේ මල්ලි නැති වෙලා ගියාම අපිට ලොකු පාළුවක්, දුකක්, කරදරයක් ඇති වුණා. ඉතින් ඒකෙන් හින්දා මගේ ඥාති වෙන මල්ලි කෙනෙක් ඉන්දියා. මේ ඥාතියා මම ඒ දවස්වල ඉඳලාම ගොඩක් ලං කරගෙන, ගෙදර තියාගෙන, කන්න බොන්න දීලා හදපු කෙනෙක්. ඒ විදිහ කෙනෙක්. අර මල්ලි වෙනුවට මල්ලි ගාවින් වෙනුවෙන් තියාගත්ත කෙනෙක්. එතකොට මම මේ විදිහේ ජීවිතයක් ගත කරන කෙනෙක්. මම රජයේ රැකී රක්ෂාවක් කරන කෙනෙක්. මට දරුවෝ 3 දෙනෙක් ඉන්නවා, පිරිමි දරුවෝ 3 දෙනෙක්. ඒ වගේම මගේ නෝනා ඉන්නවා ගෙදර. ඉතින් ස්වාමීන් වහන්සේ අපි සාමාන්‍ය කෙනෙක්ව ගෙදරට ගන්නේ ටිකක් විමසලා බලලා. විමසලා බලලා මොකද ගෙදෙට්ට ගන්න සුදුසු පුද්ගලයෙක්ද නැද්ද? ගේ ඇතුළට වද්දා ගන්න සුදුසුද නැද්ද කියලා පොඩ්ඩක් විමසලා බලලා තමයි අපි අරගන්නේ. එහෙම විමසලා බලලා තමයි ගන්නෙ. නමුත් ඉතින් මේ තැන තමයි කුඩා කාලේ ඉඳලා විශ්වාස කරන නිසා, කුඩා කාලේ ඉඳලා විශ්වාසයක් තියෙන නිසා මේ පුද්ගලයාට හැකි පමණ මම ඉන්නවා නැද්ද කියලා බලන්නේ නැතුව මේ ගෙදෙට්ට යන්න එන්න මම අවස්ථාව දීලා තියුණා. මේ තැනත්තා පිළිබඳ ඒ වගේ විශ්වාසයක් තියුණා. අන්තිමට තමුන්ට වෙච්ච දේ සඳහන් කරනවා. මොකද්ද වෙලා තියෙන්නේ? අන්න පළවෙනි දේ තමයි දැන් මේ ඥාතිය යම් කිසි වාහනයක්, බෞසරයක් අරගෙන මෙන්න මේ තැනත්තාගේ නමට ලෝන් එකක් දාලා. එතකොට ඕක පළවෙනි එක. ඉතින් කරලා අරගෙන බෞසරේ අරගෙන ටික දවසක් වැඩ කළා. ඊට පස්සේ කරලා තියෙන්නේ බෞසරේ මස් කරලා විකුණලා දාලා. එතකොට ඔන්න හොඳ සිදුවීමක්. ඉතින් දැන් මුළු ගානම ගෙවන්න වෙන්නේ මේ තැනැත්තට. මේ තැනැත්තගේ නමින් තමයි තියෙන්නේ. එතකොට ඒ විදිහට විකුණලා දාලා, ඒ විදිහ වැඩ කටයුතු කරලා හොඳට කල් ගෙවනවා. ඊළඟට දෙවනි දේ තමයි අර විශ්වාසෙන් ඒ ගෙදෙට්ට යන කාලේ අර භාර්යාව එක්ක, අර දරුවෝ 3 දෙනෙක් ඉන්න අම්මව කොහොම හරි ඒත් එක්ක සම්බන්ධයක්, අයදා සම්බන්ධයක් පවත්වාගෙන අන්න මේ පවුලත් දෙදරන ගානට තව සිදුවීමකුත් කළා. අන්න ඉතින් නියම කල්යාණ මිත්‍රයෙක් හොඳට ගෙට වද්දගෙන හොඳට සලකලා අන්න ලබාගත් දේ. ඉතින් කතා කරගන්න බෑ, ඇඬුම් එනවා. ඊට පස්සේ මානසිකත්වය කොයි විදිහේද කියලා කියන්න බෑ, ඇඬුම් එනවා. ඉතින් ඕන විදිහට ඇවිල්ලා තමුන්ගේ ප්‍රශ්න ගැටලුව විලාපය ඉදිරිපත් කරනවා. ඉතින් එහෙම ඉදිරිපත් කළා, සහනයක් ගන්න උත්සාහ කරනවා. නමුත් ඒ වගේ තත්වයකට ගියාට පස්සේ කොහොම ගොඩ එනවද කියලා හිතන්න අමාරුයි. ඉතින් දැන් අවුරුදු 2-3කට කලින් ආවේ, ඊට පස්සේ කීප වටක් ආවා, නැවත නැවත යමු වුණා. නමුත් දැන් අවුරුදු 2ක් විතර වෙනකම්ම කිසිම තොරතුරක් නැහැ. එතකොට කොයි විදිහයට විසඳ ගත්තද කියලා අපිට කියන්න බෑ. අන්න අර විදිහේ කෙනෙක් ලං කර ගැනීම තුලින් ලැබිලා තියෙන ආනිසංස තමයි ඔය පේන්නේ. ඒ විදිහේ දෙයක් තමයි ඔය පේන තියෙන්නේ. එතකොට නිතර නිතර මෙන්න මේ බුදුරජාණන් වහන්සේ කියන විදිහට මැනලා මැනලා බලන්න. මේ ජීවිතවල ඉන්න පුද්ගලයෝ මොන වගේද? කෙටි කාලයක් නෙමෙයි, දික් කාලයක්. ඒ වගේම නුවණින් මෙනෙහි නොකිරීමෙන් නෙමෙයි, කරමින්. ඒ වගේම මෝඩයක් විදිහට නෙමෙයි, නුවණැත්තෙක් විදිහට බලන්න. එහෙම බලන්න බලන්න අපිට හිතා ගන්න පුළුවනි මේ පුද්ගලයන්ගේ ස්වභාවය. එතකොට මගේ චරිත ස්වභාවය ගත්තාම මගේ නම් තියෙන්නේ ටිකක් අර අනතුරක් ගන්න නැති ගානට මට කෙනෙක් ඈත තියාම හිතෙනවා මෙයා නම් හරියන කෙනෙක් නෙමෙයි. සමහර විට කරන කියන කටයුතු අනුව නිකන් ලකුණු ඉබේම කැපිලා යනවා. එක්තර එක්තරා විදිහක අර විදිහේ අවස්ථාවක් නොදෙන තරමටම ස්වභාවයක් තියෙනවා. හරියට නිකන් අර බින්දුවෙන් පටන් ගන්න බින්දුවෙන්ම කපලා දැම්ම වගේ ගතියක් තියෙනවා. එතකොට නමුත් කෙනෙක් අන්න ඉබේම අර විදිහට ලකුණු ටිකක් එකතු කරගත්තොත් තමුන්ගේ ක්‍රියාවන් අනුව හොඳ වටිනා කෙනෙක් කියලා පෙන්වුවොත් අන්න ඒ කෙනාව කොන්දේසි විරහිතව ආශ්‍රය කරන්න ඒ කෙනා පිළිබඳ විශ්වාසයක් තියන්න යොමු වෙන්න පුළුවන්. නමුත් අර මුලින් බලනකොටම ඒ බැල්මෙන්ම සමහර විට අපි ටිකක් නෙගටිව් විදිහට බලනවා කියලා කියන්නේ. නෙගටිව් විදිහට තමයි බැලෙන්නේ. නමුත් ඒක ආරක්ෂාවට පිටලා තියෙනවා. හැබැයි ඒ ක්‍රමයට එක්තරා විදිහක අපිට කිව්ව හැකි අනතුරක් ගන්නෙ නැහැ. අනතුරක් ගන්න නැහැ කියන්නේ ඔපචුනිටි එකකුත් නැතුව යනවා වෙන්න පුළුවන්. රිස්ක් එකක් ගත්තොත් තමයි ඔපචුනිටි එකක් එන්නේ. එතකොට රිස්ක් එක නොගන්නකොට ඔපචුනිටි එකකුත් නැතුව යනවා. නමුත් අනිත් පැත්තෙන් බොහොම ආරක්ෂාවක් පිටලා තියෙනවා. බොහොම ආරක්ෂාවක් පිටලා තියෙනවා. ගොඩක් වෙලාවට එහෙම කෙනෙක්ට ඇවිල්ලා කරදරයක් බාධකයක් වෙහෙසක් කරන්න අවස්ථාවක් නොලැබුණු තරමටම සමහර විට ආරක්ෂාවක් පිටලා තියෙනවා. ඉතින් ওই විදිහේ තම තමුන්ගේ බැලන්ස් එකක් තම තමුන්ගේ චරිත ස්වභාවය අනුව විසඳුමක් හොයාගත යුතුයි. නමුත් මේ බුදුරජාණන් වහන්සේ කියන වචනය කියන කරුණ අපේ බොහොම ජීවිතවලට අදාළ දෙයක්, ජීවිතවල වටිනා දෙයක්, ජීවිතයක් විනාශ වෙනවද නැද්ද කියන පමණට තීරණය වෙන දෙයක් තමයි කියන්නේ. ඉතින් ඒ වගේ දෙයක් තමුන්ගේ ජීවිතයට ලං කරගන්න පුළුවන්ද කියලා මේ ධර්ම දේශනාවෙන් උත්සාහයක් ගන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. බොහොමත්ම පින් ස්වාමීන් වහන්ස අද ධර්ම දේශනාවටත්. ඉස්සරහට යන කලින් මම පොඩි ගැටලුවක් අහන්න ස්වාමීන් වහන්ස, මට ඇති වෙච්ච ගැටලුවක් දේශනාව සම්බන්ධයෙන්.
ඔව්.
එතන ස්වාමීන් වහන්ස දැන් බුදුහාමුදුරු කියනවනේ කාරණා හතරක් මේ කින් කෙනෙක් වඳුර ගන්න පුළුවන් කියලා, සීලය, පිරිසිදු බව, ශක්තිය සහ ප්‍රඥාව කියන කාරණා හතරනේ බලන්නේ. එතන පිරිසිදුකම කියන කියලා අදහස් කරන්නේ මොකද්ද ස්වාමීන් වහන්ස?
ඒ කියන්නේ ඇත්තටම දැන් අපිට මෙහෙම හිතන්න පුළුවන්. ඒ කියන්නේ පිරිසිදු අපිරිසිදු කමක් කියන්නේ දැන් අපි දන්නවා සමහර විට දැන් කෙනෙක් සීලයක් රකින්නා වෙන්න පුළුවනි. නමුත් ඇතුළත බොහෝ අපිරිසිදු කමක්, බොහෝ කුණු කන්දල් ගොඩක් රැස් වෙලා තියෙන්න පුළුවන්. ඊළඟට සීල වැටෙම්ම විතරක් අපිට කියන්න බෑ. ඒතොර ඒක නිසා තමයි කියන්නේ කතා වෙනුත් යම්කිසි විදිහක විමසීමක් කරන්න ඕනි කියලා. සමහර කෙනෙක් ඉන්නවා සිල් රැකගෙන ඉන්දියාට, ඒත් ඇතුලේ ලොකු කුණු කන්දලක්, ලොකු අනම්මනම් දේවල් ටිකක් පිරීලා තියෙනවා. එතකොට ඒ වගේ දේවල් කතා බහ කරනකොට ඉබේම එළියට පනින ආකාරයක් අපිට දකින්න පුළුවන්. ඒ පිරිසුදුව ගැන තමයි මම හිතන්නේ කියන්නේ. එතකොට අර කෙලෙස් කියන දේවල් එක්තරා විදිහක මට්ටම් තුන හතරක් පෙන්නනවානේ. එතකොට ඒකේ අර පරිඋත්ථාන මට්ටම, වැට කඩාගෙන යන මට්ටම විතරනේ සීලෙන් ආවරණය වෙන්නේ. එතකොට ඊට කලින් ඒවා සමා වෙන වීතික්කම මට්ටම විතරයි මේ සීලෙන් ආවරණය වෙන්නේ. එතකොට අනුසය, පරිඋත්ථාන, වීතික්කම අන්න කෙලෙස් ඇති වෙන ස්වභාවයක් අපේ හිත් තුල තියෙනවා. ඊළඟට ඒ කෙලෙස් අන්න යකා නැගිට්ට වගේ නැගිටින ස්වභාවයක් තියෙනවා. අපි හිතමු රාගය කියලා, රාගය ඇති වෙන විභවයක් අපි තුල තියෙනවා. එතන සමහර විට මේ මොහොතේ රාගයක් නැති වෙන්න පුළුවනි. නමුත් ඒ විභවය තමන් තුල තියෙනවා. අනුසය මට්ටම තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න ඔක නැගලා එනවා, යකා ඇවිස්සලා එනවා. ඔන්න වටපිටාවේ මොකක් හරි දැක්කහම, ඔන්න පරණ සිතුවිල්ලක් අහම, ඔන්න රාගය නැගගෙන එනවා. ඒකත් තව වීතිකම මට්ටම කියන්නේ අන්න ශික්ෂාපදයක් හඩාගෙන යන මට්ටම. එතකොට සීලය රැකෙන්නේ අර කෙරවලේ අන්තිම වැට විතරයි. නමුත් අනිත් දෙක තියෙනවා. ඉතින් ඒ පිරිසිදුකම අඳුන ගන්න පුළුවනි කතා බහ කිරීම තුලින් කියලා යම් කිසි අදහසක් තමයි දෙන්න හදන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්ස, මටත් එතන හිතුනේ ඇත්තටම පිරිසිදු බව කියන්නේ සීලය නෙවෙයිද කියන ගැටලුව තමයි ආවේ. ඇයි ඒක දෙපාරක්ම කියලා තියෙන්නේ කියලා. අනිත් කාරණේ ඇත්තටම වීතික්‍රම කෙලෙස් වලින් අපිට එලියට් එන එක ඇරුණාම වෙන කෙනෙක්ට තවත්, يعني මට මගේ අනුශය සහ පරිඋත්ทาน බලන්න පුළුවන් වුණාට මට වෙන කෙනෙක්ගේ එහෙම පුළුවන් ස්වාමීන් වහන්සේ මට දන්නේ නැහැ. මට තේරෙන්නේ නැහැ. يعني මට වෙන කෙනෙක්ගේ පරිඋත්ทาน සහ අනුශය කෙලෙස් එහෙම වෙන කෙනෙක්ට දකින්න අමාරු වෙනේ ස්වාමීන්
වහන්සේ. අනුශය නම් බලන්න අමාරුයි. මේ අර නැගගත්ත මට්ටම, ඇවිසිච්ච මට්ටම කතා බහෙන් තේරෙනවනේ ඉතින් නේද?
ආ හරි හරි ස්වාමීන් වහන්සේ, පැහැදිලි වුණා. බොහොමත්ම පින් ඔබ වහන්සේට ඒ පැහැදිලි කිරීමට. අපි ඊළඟට තියෙන අපේ ආධුනික කමඨාන් පිරිසිදු කිරීමේ වැඩසටහනේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ උපදෙස් මත අපිට ආධුනිකයන්ට ලබා දීපු උපදෙස් ටික ආයෙත් මතක් කරන එක. අද වැඩසටහනට අලුතෙන් සම්බන්ධ වෙච්ච කෙනෙක් හරි හමත් නැත්නම් මේ උපදෙස් අලුත් කරගන්න කැමැත්තෙන් කෙනෙක් ඉන්නවා නම් මම ඉක්මනින් ඒ කාරණා ටික මතක් කරන්නම්. අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ කාරණා පහකට මේ උපදෙස් පත්‍රිකාව බෙදා දක්වලා තියෙනවා. පළවෙනි කාරණාව තමයි සත්‍යමත්, මම හැමදාම කියනා වගේ මේ මේ සත්‍යමත් බව ඇති කර ගැනීම කියන එක මනුෂ්‍යත්වයේ ලැබපු ඕනම කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක්. කිසිම ජාති, ආගම්, දේශ සීමා බාධාවකින් තොරව ඇවිදින්න සහ ඉඳගන්න පුළුවන් හැකියාව තියෙන ඕන කෙනෙක්ට මේ සඳහා තමන්ගේ කාලය යොදවනවා නම් මේක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල තියෙනවා. ඒකට වඩා වැදගත් වෙන්නේ තමන්ට මේක කරන්න ඕනේ කියන හැකි සංඥාව ඇති කර ගැනීම සහ ඒ වෙනුවෙන් යම් කාල වේලාවක් වෙන් කිරීම පමණයි. මම දන්නවා මෙතන සම්බන්ධයෙන් අපි හැම කෙනෙක්ම හරිම කාර්යබහුලයි. නමුත් මේකේ වටිනාකම දැනෙන කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනෙක්ට ඒ තමන්ගේ කොච්චර ප්‍රයෝරිටයිස් කරත් ඒ ප්‍රමුඛතාවය දීලා අපිට මේක සඳහා වෙලාවක් හොයාගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඉතින් එහෙම හැකි සංඥාවක් ඇති කරගත්ත කෙනෙක්ට පුළුවන් නිසාන වනේ වෙබ්සයිට් එකේ තියෙනවා මේ සතිමත් ඇවිදීම සහ සතිමත් ඉඳ ගැනීම සම්බන්ධයෙන් මූලික උපදෙස් සඳහන් කරලා නිපදවපු වීඩියෝ දර්ශන. ඒ දේවල් බලලා මේ සඳහා තියෙන මූලික උපදෙස් අලුත් කරගන්න පුළුවන්. අදාළ ලින්ක්ස් මම දැනටමත් මික්සලාර් එකට යොමු කරලා තියෙනවා. Zoom එකට තව ටිකකින් යොමු කරන්න. ඒ තොරතුරු බලලා තමන්ට ඒ අලුත් කරගන්න තොරතුරු මොන හරි තියෙනවා නම් ඒවා අලුත් කරගන්න පුළුවන්. ඊට පස්සේ වැදගත්ම දේ තමයි කලින් කිව්වා වගේ දිනපතා මේකට කාලයක් වෙන් කරගෙන විනාඩි 15 නම් 15ක්, පැයක් නම් පැයක් තමන්ට හැකි පරිදි දිනපතා සතිමත් ඇවිදීමක සහ සතිමත් ඉඳ ගැනීමක යෙදෙන උත්සාහ කරන එක. තුන්වෙනි කාරණේ තමයි එහෙම සතිමත් ඇවිදීම සහ සතිමත් ඉඳ ගැනීමෙන් පස්සේ ඒ අදාළ අත්දැකීම තමන්ට දැනුනේ කොහොමද කියන එක තමන්ට පුළුවන් විදිහකට වාර්තාවකට ගන්න. එහෙම ඒ වාර්තාවකට අරගෙන ඒක අපිට ඉදිරිපත් කරන්න අවශ්‍ය වෙන Google ෆෝරමය සහ ඊමේල් ලිපිනය දක්වලා තියෙනවා. මම ඒකත් යොමු කරන්නම් අදාළ ස්ථානවලට. එහෙම අපිට ලබා දෙන අපිට එවන වාර්තාවන් මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අනුකෙටි අනුශාසනාවෙන් පස්සේ අපි සාකච්ඡාවට එකතු කරගන්නවා. එතකොට ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඒ අදාළ පුද්ගලයාට කොහොමද තමන්ගේ සතිය වැඩි ඉස්සරහට කරගෙන යන්නේ කියලා සුදුසු උපදෙස් ලබා දෙන්න පුළුවන්. මේ විදිහට දිනපතාම සතිමත් බව දිනු කර ගැනීමට කටයුතු කරන අතරේම වාර්තා ලියන අතරේම අපි හැම ඉරිදා දවසකම මේ වෙලාවටම මේ ප්‍රෝග්‍රෑම් එක නිවර්තන ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ සඳහාත් සම්බන්ධ වෙන්න වාර්තා ඉදිරිපත් කරපු කෙනෙක්ට ඒ සම්බන්ධයෙන් ලබා දෙන උපදෙස් ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම වෙන අයට වුණත් ඒ හා සමාන ප්‍රශ්න වලට උපදෙස් ලබා ගන්න පුළුවන්. ඒක නිසා සත්‍යපතා මේ වැඩසටහන සම්බන්ධ වෙන්නේ කියලා හැම දිනාටම මතක් කර සිටිනවා. ඒක තමයි, ඒ ටික තමයි උපදෙස් විදිහට සඳහන් කරන්න තියෙන්නේ. දැන් මං නදීප්ට ආරාධනා කරනවා අද දවසට ලැබිලා තියෙන වාර්තා ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන ලෙස.
ඔරාජික තෙරුවන් සරණයි, බොහොම පිං. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි.
නදීප් මහත්තයා, අපි මේ සාගර හාමුදුරුවොත් සම්බන්ධ වෙලා ඉන්නවා මම හිතන්නේ 23 කුටි ඉඳලා. නදීප් මහත්තයා ගිහිල්ලා නැද්ද 23 කුටියට?
මං ගිහිල්ලා තියෙන ස්වාමීන් වහන්සේ. මං හිතන්නේ එක සැරයක් අර ඉස්සරහා මේ වතුර කානු හැම් බ්ලොක් කරලා බ්ලොක් කළා දවිලා මං සුද්ධ කරලා දුන්නා.
ආ, එහෙ ඉඳලා තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. අර
මතකයි මතකයි ස්වාමීන්
වහන්සේ. බොහොම දුර බෑර ගෙවාගෙන යන්න ඕනේ කන්දක් නැගගෙන. ඉතින් මේ සාගර හාමුදුරුවෝ වැඩ ඉන්නේ ඒකේ තමයි. එතකොට අපි මේ සාගර ස්වාමීන් වහන්සේට දාමු මුලින් එකක් දෙකක් මොන හරි තියෙනවනේ ඉදිරිපත් කළා.
ස්වාමීන් වහන්සේ මං වියානදුවගේ එක ඉදිරිපත් කළා ඉන්න හිටියට කමක් නැද්ද?
හොඳයි.
අවසරයි ස්වාමීන් වහන්සේ. First report came from Viyanadua. So, company in painting as well. Let me share the screen. Mindful watching TV. I was watching TV mindfully. I was so focused, so I did not hear my mom was talking to me. I heard the TV was so loud. I also felt hungry. And she put a painting underneath that, Swaminathan. Then I was watching TV while eating. I kept forgetting to eat. When my mom ask what happened in the show, I couldn't remember anything, but I enjoyed the show. That's the end of the report, Swaminathan.
Okay, so a few points here. Now, when we watch TV, we tend to forget the activity that we are doing. Usually, we take our meals and we sit in front of a TV or a computer, and you are just eating, but your attention is somewhere else. So it's not a good practice. All the time, most of us, we use our time to eat, time to enjoy a meal, time to get together with family members. We use it to watch TV. Instead, if you sit in a table and, you know, just talk with the family and have your meal, then you have some value to it. You have some appreciation. You have some appreciation for the meal. It's like you are being thankful for the meal. But most of the time, we are not doing such a thing. Instead, we are watching TV while eating. So these things are not good habits. If you can at least take your meal time separately, if you can spend 10-15 minutes with your family having a meal, then that is a really good, healthy practice. But most of us, we just go sit in front of a TV. And our kids also, they too follow us. They too take that habit into themselves. And some kids, they even can't eat without the television because they are so used to it. They are so used to it. But if you spend some quality time with your meal, if you spend some minutes with your meal, then that's always healthy for you. So some people, they different religions maybe, they say grace when they have a meal. They mention that they are thankful for this meal. It's kind of a mindful practice. So you can also do grace. You can be mindful that you are about to eat something and this meal you have suffered so much to earn it. It's not like it's a free given meal. Most of the time you are from 8 to 8, you are working. 12 hours per day, you are working to earn this meal, to earn the clothing, to earn the housing, to earn the medicine that you consume. So just reflect when you consume those things. Reflect that you are about to have this meal and you have suffered so much to earn this meal. Then be mindful when you are about to wear something, that you have suffered so much to earn that thing. Then be mindful when you enter your house, because you have so much suffered to earn that. Be mindful when you consume medicine or some other thing. So those things, we are suffering 12 hours per day to earn them. But when we consume, we are not thankful. We don't say grace. So it's kind of a mindful practice. Every time you take a meal, you remind yourself, I'm eating this. I'm going to be mindful during few minutes. Every time when you wear something, be mindful. Every time you enter your house, be mindful. Every time you consume something else, be mindful. That way, if you practice, you realize that these things, you are giving some value. You are being thankful for them. So in a sense, if you sit in front of a TV, that is not there. So as Viana is mentioning, your attention is most of the time with the TV and your attention is dragging again and again towards that, because that has strength to grab your attention, that has more interest to grab your attention. So try to separate these activities. Maybe sometimes you can't, but most of the time you can. You can spend a few minutes separating them. So just try to watch TV when you watch TV. Try to eat your meals when you eat. try to do some other thing when you do that thing. So that way we try to be mindful, and that is the total factories. So try and see, we'll say Viana also, if she can separate these two activities, while having the meal she can enjoy it, while watching the TV she can enjoy it. You have to separate those things. We will ask her to write another report with separation. So watching TV, you do watching TV only. When you are having a meal, you do the meal only.
Many merits, Bhante. So I'll start reading the other reports from Swaminathan. Sagar Swaminathan says, Sambandhila Nedha Swaminathan. Sagar Swaminathan. Avasarai Swaminathan, Teruvan Saranai.
Teruvan Saranai.
අපිට තව වර්තා හයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මට පළවෙනි වර්තාව ඒ වර්තාවත් ඉදිරිපත් කරන්න ඉස්සර ස්වාමීන් වහන්සේ අර අපේ ස්වාමීන් වහන්සේ දැන් සඳහන් කරා අපි අර මේ ග්‍රේස්ෆුල් වෙනවයි කියලා අපිට තියෙන දේවල් වල දැන් අපි ගොඩක් ලාට කෑම ගන්නකොට යම් යම් දේවල් අපිට කවුරු හරි දුන්නම ඇත්තටම අපි ගේස්ෆුල් වෙනවා ඇරෙන්න අර අපි ඈර්න් කරපු දේවල් වලට ඇත්තටම බොහොම කලාතුරකින් අපි ඒ ඒ ගැන අපිට කෘතඥ වෙන්නේ ස්වාමීන් වහන්සේ. ඉතින් මර හරි වටිනා අදහසක් ඉදිරිපත් කරා. මොකද අර දැන් ගේ ඇතුළට එනකොට අපි හදපු ගේ සමහරලාට මල කරදරේ කියලා වගේ හිතෙන වෙලාවලුත් තියෙනවා ස්වාමීන් වහන්ස. නමුත් ඉතින් ඇත්තටම අපේ මහන්සියෙන් අපි හදලා ගත්තු ගෙදෙස් අපි කෘතඥ වෙලා නැහැ සර් ගොඩක් දකිනකොට.
කරුණාව දක්වන්න නැතුව නේද? අර මොකද්ද අර අපේ අම්මා හැමදාම බයිනවට ආවොත් ගෙදරට පරගාතේ ලෝකෙට මරගන්න මම ගෙදරට මරගාතේ ලෝකෙට පරගාතලු යාළුවෙක් කතා කරොත් යනවා ඕනම ලියහැ ගෙදර ගැන කිසිම හැඟීමකුත් නැහැ තරුණාවකුත් නැහැ
සරසවන්ත පළවෙනි වර්තාව
හරි
එහෙමයි හරි පළවෙනි වර්තාව ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. මූල කර්මස්ථානය උස්ම පර්යංකය තුළදී. මූල කර්මස්ථානයට සිහිය යොමු කිරීම සිදු කළේ පර්යංකයේ වාඩි වී කය දෙස බලා සිටින විට හුස්ම කෙරෙහි සිහිය ඉබේ යොමුවීම තුළිනි. නාසිකාග්‍රේ හුස්ම රැල්ල වැදෙන තැන සිහිය යොමු වූ පසු ආශ්වාස ප්‍රාශ්වාස වාරයක් පාසා එක ලෙසත් මෙලෙස වාර 10කට පසු එක ලෙසත් මෙනෙහි කළෙමි. මූල කර්මස්ථානය මෙනෙහි කිරීමේදී එය වැටහි ගිය ආකාරය වනුයේ උස්ම 10 වාර 5ක් පමණ වනතුරු ගොරෝසුවටත් ක්‍රමෙන් සියුම් වී වාර 7ක් පමණ වන විට නාසිකාග්‍රේ හුස්ම නොවැටහි ගියේ. එය නොවැටහි ගිය නිසා උදරයේ පිම්බීම හැකිලීම මෙනෙහි කළෙමි. එහිදී උදරය තදින් ඇකිලී ඇති බවත් එය බලා සිටින විට ක්‍රමයෙන් ලිහිල් වන බවත් පෙනින. මෙය දැනීම තුළ සිට මෙම දැනීම තුළ සිට නාසිකාග්‍රේ වෙත සිහි එළවන විට එය තුළින් සුළඟ සරල රේඛාවක් ලෙස පෙනින. එහි ආශ්වාසය ප්‍රාශ්වාසය වෙන් කිරීමට නොහැකි විය. කැටීම නැත. සතියට වාංගු කොට ගන්නේ කයේ හුස්ම පහත් වීමය. කයේ සමා වෙන ස්වාමීන් වහන්සේ කයේ උස් පහත් වීමය. මෙලෙස උස් පහත් වන 10 වාර අතරතුර සිත පිට ගියද එම අරමුණ මතම නැත. පිට ගිය බව දැනගන්නේ කයේ හුස්ම කයේ උස් පහත් වීම නොදැනීමෙනි. මෙලෙස නැවත අරමුණට පැමිණෙද්දී කයේ උස් පහත් වීම සියුම්ව පැවතිනි. කොන්දහා බෙල්ල කෙලින් සවාන සවනස් මට පොඩ්ඩක් එතන පේන්නේ නැහැ.
දැන් කීයද 40යිද?
ඔව් සවනස් කන්නාඩි ටිකක් ගත්ත කොහෙ තියලද? කීයද දැනගන්නේ කයේ උස්පත් වීම නැතන මෙලස නැවත අරමුණට පැමිණෙද්දී කයේ උස්පත් වීම සියුම්ව පැවතිනි. කොන්දහා බෙල්ල කෙලින් එකම රේඛාවේ පාද දෙකට ලම්බකව පැවතිනි. මෙලෙස 10 වාර 14ක් සටහන් වූ පසු සීනුව වැදීම වරහන් තුල පැයකයි නිසා පරයන්කේ නැගිටෙමි. නැගිටින විට පාදයකට සිත තැබුවෙමි. නැතෙනි හිරිවැටි තිබූ පාද දෙක ක්‍රමයෙන් දැනීම පටන් ගත්තේය. තෙරුවන් සරණයි. වාර්තාව අවසන් ස්වාමීන් වහන්සේ.
ඔව් මේක මේ හොඳයි, වාර්තාව හොඳයි. නමුත් චූටි අර මේ කෘතිම කරන ගතියක් දෝ කියලා හිතෙනවා. 10 10 ගයින එක ඒක කමක් නෑ. අර මුල මුල අල්ලගන්න හොඳයි ඒක. මේ නමුත් පස්සේ යන්න යන්න ඒක 10 කියන එක මේ ගයින්නම අවශ්‍ය නැහැ. නිකන් දල වශයෙන් දරනවා නම් ඇති මේ මෙහෙම දෙයක් වෙනවා කියලා. සහ අර නාසිකාග්‍රය සියුම් වුණාට පස්සේ මේ අපිට මේ සියුම් එකේම ඉන්න පුළුවන් නම් ඇත්තටම මේ ඊළඟට ඒ හුස්ම රැල්ල අතිසියුම් භාවයෙන් නිකන් නූලක් වගේ යනවයි කියන එක දැනගන්න පුළුවන් නාසිකාග්‍රයේ ඉඳලා. වැඩේ තියෙන්නේ අපිට නාසිකාග්‍රය සියුම්ුණාට පස්සේ ඊට පස්සේ ඊට වඩා ප්‍රකට එකකට අපි අරමුණට යනවා. ඒක තමයි පිම්බිම හැකිලීමට ඔළුව දැමෙන්නේ. ඒක ගැටලුවක් නැහැ. නමුත් අර මේ ආනාපානෙ නැතුව නෙමෙයි තියනවා ඊටාම සියුම් විදිහට. ඉතින් ඒකෙම යන්න පුළුවන් නම් මේ ඒත් ඔය ටිකම වෙනවා. අර පිම්බි මහැකිලීමට කියලා නැවතත් ඒකත් සියුම් වෙලා ඒකත් සියුම් භාවයට පත් වුණාට පස්සේ ආයෙත් එන්නේ ආනාපානෙට. ඉතින් කෝකේ වුණත් ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම ගමන ගිහින් තියෙනවා. මොනවා කරත් එයා මේක ඉදිරියට ගිහින් තියෙනවා. මේ තව ටිකක් අර පරිේෂණ මට්ටමේ එක එක දේවල් කරන ගතියක් තමයි හිතේ තියෙන්නේ. ඉතින් අර ඕක හුරු වෙන්න අර ස්වභාවික ගලණයට මේ ඉඩ දෙන ගතිය ඉදිරියේදී වැඩි වෙයි. ඒත් එක්ක මේ ඇත්තටම ඔයට වඩා මේ බොහොම කෙටි කාලයකින් ඔය ටික සිම් වෙලා ඔය විදිහටම මේ ඉදිරියට යන ගතියක් වර්ධනය වෙයි. ඒකෙදී ඔය මේ හරි වැදගත් කාරණේ තමයි කොච්චර දුර කරගෙන ගියත් අන්තිමට අර කොන්ද සහ ඔළුව කෙලින් තිබිලා කියලා යාට ඒක තේරිලා තියෙනවා. ඉතින් අර ඒ ඉදිරියේදී ඉතින් සමහර වෙලාවට ඒක වැක්කිරෙන්නත් ගණි. නමුත් අර තියෙන සුවය කඩා ගන්න නැතුව ඒක කොන්ද සහ ඔළුව කෙලින් කරගන්න පුළුවන් නම් මේ හැබැයි ඒ සතිය කඩා ගන්න හොඳ නැහැ. ඒකේ තියෙන සූස්තිය කඩා ගන්න නැතුව හිමීට කලබලයක් නැතුව ඒ විදිහට කොන්ද කෙලින් සහ ඔළුව කෙලින් තියාගන්න පුළුවන් නම් සෑහෙන වෙලාවක් ශරීර සෞඛ්‍යයටත් හොඳව මේ වැඩේ යනවා. නැත්තම් ගොඩාක් වෙලාවට යෝගාවචරයන්ට වෙන්නේ වැක්කිරෙනවා. වැක්කිරෙන එක කොහොමද සිදු වෙනවා? ඒක නවත්තන්න අමාරුයි. නමුත් ඒකෙන් ඒකට ආසා වෙලා ඒකෙම ඉඳලා බෙල්ලේ අමාරු කොන්දේ අමාරු ඇවිල්ලා ටිකක් මේ යෝගියාට ටිකක් කාලයක් ගියාට පස්සේ දීර්ඝ කාලීනව අපහසුතා එන්නත් පුළුවන්. ඉතින් ඒක සඳහා හොඳම ඔය වගේ තමන්ගේ මේ ඉරියව්වත් ගැන චූටි සැලකිල්ලක් දක්වාගෙන අර සතියේ තැම්පත් වීමට කිසිම බාධාවක් නොකරගෙන ඔය විදිහට යන එක තමයි හොඳ. ඉතින් කියන්න තරන්න කිසිම ගැටලුවක් නැහැ. පොඩි අර කෘතිම ගතියක් හිතේ ඇවිල්ලා තියෙනවා. මේ සුට්ටක් බලන්න ඕනේ කරන්න ඕනේ ගතියක් මේ ඒක ඉදිරියේදී අඩු වෙලා යනවා. නමුත් එහෙම තිබ්බත් මෙයා ඉදිරියට ගිහින් තියෙනවායි කියන එක තමයි කියන්නේ.
එයි සෝනස් ඊළඟ වතාව තෙරුවන් සරණයි හාමුදුරුවනේ. සතිමත්ත හැම කටයුත්තක්ම කිරීමට උත්සාහ ගත්තෙමි. කාමරයෙන් කාමරයට මාරු වීමේදී කෑම ගැනීම ආදිය පාද අරමුණු කරගෙන සක්මන් කළෙමි. ලනුපැතුරේ අන්තිමට පැමිණ නැවති ශරීරයටත් පාදවලටත් අවධානය යොමු කර නැවත හැරි මුලට පැමිණියමි. පාද ලනුපැතුරේ ගැටෙන විදියත් ඇවිදිනකොට පාද සමබර නැති බවත් අත්විඳිමි. ටික වේලාවකදී නිදිමත ගතියක් පැමිණුණි. එවිට පර්යංකයට ගියෙමි. ඍජුව පහසුවෙන් ඉඳගත්තෙමි. එහිදී බඩ සහ පපුව ඉදිරියට සහ පසුපසට යන බවත් බඩ දෙබස තදවන බවත් දැනුනි. ටික දිනකට පසු දැන් පර්යංකයට ගිය විටම දකුණු පැත්තට ඇලවෙන බව වැටහේ. මෙය කීපවරක් ගැස්සීමකින් පසුව සෙමෙන් සෙමෙන් ඇලවේ. මෙහිදී මූල කර්මස්ථානය අපැහැදිලි වේ. ඉන ප්‍රදේශයේ වේදනාව ඇතිවන තරමටම පහත්වන අතර පසුව නැගිටිනවා යන සිහිය ඇතිව නැගිට මූල කර්මස්ථානයේ වෙත යොමු වෙනවා. මෙය මුළු පර්යංකේ පුරාවටම සිදු වෙනවා. මේක නිදිමතකින් සිදු නොවේ. අවට ශබ්දද ඇසෙනවා. මේ වගේ වේලාවකදී මොන වගේ දෙයක් කරන්න ඕනෑ දැයි පහදා දෙනමෙන් ඔබ වහන්සේගෙන් කරුණාවෙන් ඉල්ලමි. තවද හාමුදුරුවනේ එන සිතුවිලි නොසලකා හරිමි. මේ සිතුවිලි වැඩි හරියක් නොලැබීම් කිරීමට නොහැකි වීම දේශ සහගත හෝ රාගික ඒවා වේ. තෙරුවන් සරණයි. වාර්තාව අවසන් ස්වාමීන් වහන්ස.
ඕ මේකෙදී අර මම කලින් කිව්ව එකේ පොඩි මේක තමයි මතුවලා තියෙන්නේ. ඉතින් ඒකෙදී ඔය ඇත්තටම ගොඩාක් අය කියන සක්මනේදී ටිකක් අර මත් ගතිය නිදිමත ගතිය කියලා. නිදිමත ගතියම නෙමෙයි වෙන්නේ අර අපි හොඳ විසිතරුව විචිත්‍රව දැක්ක දැක හිටපු අරමුණු ටිකක් සියුම් වෙනවා. සියුම් වෙලා අපිට අරමුණු අඩු ස්වභාවයකට යද්දි අපිට ඒක හුරු නෑ, අපිට පුරුදුත් නෑ. ඒක ටිකක් වැඩ අඩු හින්දා ඒක සමහරවිට අපිට දරා ගන්නත් බැරි තරම් සැහැල්ලුවකට අපේ හිතේ යනවා. ඒත් එක්ක එන්නේ නිදිමතක් වගේ මත් වෙච්ච ස්වභාවයක්, වෙන දේ මොකුත් දන්නේ නැති ස්වභාවයක්. නමුත් ගෙඩිය පිටින් සක්මන් කරනවා කියලා දන්නවා. ඕකේ ඕකේ සඳහන් වෙනවා නින්දක් නෙමෙයි, අවට සද්දත් ඇහෙනවා, ඉන්නවා කියලා තේරෙනවා. නමුත් මේකේ අර හුරු නැති ගති හින්දා අපිට ඒක සමහර විට ගැටලුවක් වෙනවා. ඉතින් ඒකෙදි හැබැයි මෙයා ඒ ගැටලුවක් කරගන්න නැතුව ගිහිල්ලා ඉඳ ගන්න තියෙනවා. පරියන්ක කරගෙන යද්දී මේ අපි මුලින්ම කියනවා මේ අපේ ඥානාරාම ස්වාමීන් වහන්සේ විනාඩි 5ක් විතර අරගෙන, විනාඩි 2 3ක් හරි අරගෙන තමන්ගේ මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව හොඳට ආභෝග කරන්න කියලා. ඒ කියන්නේ හොඳට හඩිබඩි ගහලා වාඩි වෙන්න කියලා. ඒකෙදි මේ ඔය තියෙනවා පොඩි පොඩි ව්‍යායාම, ඒකත් සමහරවිට කරන්න එක හොඳයි. යෝගයා ටිකක් කල් ගියාට පස්සේ මොකද පැයක් විතර ඉඳගෙන ඉද්දී හරියට පෝස්චර් එක සෙට්ුන් නැත්නම්, හරියට ආසනේ සෙට්ුන් නැත්නම් මේ පොඩ්ඩක් ඇලවෙන ඒවා, පැත්තට යන ඒවා, ඉස්සරහට බරවෙන ඒවා වෙනවා. ඒක වෙන්නේ ඇත්තටම අපේ කය පිළිබඳ තියෙන මේ මේ අවධානය, කියන්නේ කය පිළිබඳ තියෙන හැඟීම් ටික චූටක් ඈත් වෙලා යනවා. ඒ පිළිබඳ තියෙන සංස්කරණේ ටිකක් ඈත් වෙලා යනවා. එතකොට හරියට ඉරියව්ව මුලින්ම හදාගෙන තිබ්බනම් ඒක හේමම තියෙන්න පුළුවන්. පස්සේ යද්දි අර ඉරියව් කොහාට හරි පොඩි අන්බැලන්ස් ගතියක් තිබ්බොත් ඒ පැත්තට පොඩි බර වෙන ගතියක් තියෙනවා. නමුත් ඒක ලොකු ගැටලුවක් නෙමෙයි. දිගටම කරගෙන යද්දි නැවතත් ඒක මේ යථා තත්ත්වයටපත් වෙන වෙලාවක් එනවා. නමුත් අර යෝගයට වෙන්නේ අර මුලින්ම එන ඒ අරමුණු නැති ස්වභාවයේ තියෙන අර මේ හිතේ තියෙන හොඳ සැහැල්ලුවට, ඒකට තියෙන කැමැත්තට අර ඉරියව්ව කෙලින් කරගන්න හිතෙන්නේ නැහැ. සමහරවිට ඉරියව්ව ඇලයි කියලා දන්නවා. ඇලුණාට ඒක කෙලින් කරගන්න හිතෙන්නේ නැහැ. අර තරම් අරකට ඇලෙනවා චුට්ටක්. ඉතින් ඒකෙදි ඉරියව්ව කෙලින් කරගන්න ගියොත් එහෙම අර තියෙන මේ සතියත් මේ සමාධියත් කැඩිලා යන්න පුළුවන්. ඉතින් ඔය දෙක හරීම මේ ටිකක් කල් දුර ගිය යෝගියෙක්ට තමයි කරන්න පුළුවන් මේක ෆයින් ටියුන් එකක්. අර ඇලවෙනවා කියලා දැනගත් මේ ඇලවෙද්දිම ශරීරය ඇලවෙද්දිම දැනෙනවා. ඇත්තටම අපිට දැනෙනවා. අපි ඒක කියා කරන්නේ ඔහේ යන්න දෙනවා. අපි ඒක කන්ට්‍රෝල් කරන්න යන්න හොඳත් නැහැ. කන්ට්‍රෝල් කරොත් මේ භාවනාව ඉදිරියට යන්නේ නැහැ. නමුත් පුළුවන් වෙනවා කාලයක් යද්දි සතිය හොඳට දියුණු වුණාට පස්සේ අර සූස්තිය කඩා ගන්නෙත් නැතුව, ඒක සමාධිය කඩා ගන්නෙත් නැතුව, සතිය කඩා ගන්නෙත් නැතුව මේක හිමීට මේ ඉරියව්ව සුට්ට පාලනය කරලා නැවතත් ආය අර සතියට යන්න. ඒක මේ ඔය මුගලන් හඳුනනට එහෙම බුදුහාමුදුරුව සඳහන් කරන ඔය වැක්කිරණ ගතියේදී ඒ වගේ කරුණු 10ක් සඳහන් කරලා තියෙනවා. නමුත් ඒක නිදිමත, මේ කියන්නේ නිදිමතක්ම නෙමෙයි. නමුත් මේකෙදිත් අපිට පුළුවන් අපේ ඉරියව්ව චූටි සැලකීමක් ලක් කරොත් අපිට ඉදිරියට දිගට මේ ශරීර සෞඛ්‍යයත් හොඳට තියාගෙන යන්නත් පුළුවන්. නමුත් දැනට මුලදී යෝගාවචරය හොම වැක්කිරණට ගැටලුවක් නැහැ. නමුත් අර ඒ වේදනාවක් එද්දී නැවත හිමීට සතිමත්වම ඒ ඉරියව්ව හදාගත්තා නම් කැඩෙන්නේ නැහැ භාවනාව. භාවනාව කැඩෙන්නේ නැහැ එහෙම කරා කියලා. ඒකෙන්ද මේ ඒ අර මේ සමහර වෙලාවට ගොඩාක් වෙලාවට නැමිලා ඉන්න පිරිස ඉන්නවා. එතකොට කොන්දේ අමාරුත් එන්න පුළුවන්. ඒකෙන්ද පොඩ්ඩක් ඒක සැලකිලිමත් වෙලා ඒක හදාගෙන නැවතත් සතිමත් වුණාම මේ දිගටම ගමන යන්න පුළුවන්. ඒකෙදි ඒ උපදේශය තමයි තියෙන්නේ. බොහොම ෆයින් ටියුන් එකක් මේකේ තියෙන්නේ. ඉරියව්ව කන්ට්‍රෝල් කරලත් හරියන්නේ නැහැ. ඉරියව්වේ මෙහෙම වැක්කිරිලා එහිම ආසාවෙන් ඒකට තණ්හාවෙන් ඉඳලත් බෑ. මේ දෙක අතරත තමන් මේක හදාගන්න කියන එක තමයි කියන්නේ තියෙන්නේ. අනිත් දේ තමයි රාග සිතුවිලි, දේශ සිතුවිලි එනවයි කියන එක දැනගන්න එක තමයි ඇත්තටම සතිය. ඒ දැනගත්තට පස්සේ රාගේවත් දේශයත් ඉදිරියට මේ වැඩි වෙලා පැත්තට යන ගතිය අඩුයි. සමහරවිට දේශය යටින් හිමීට තියෙන්න පුළුවන්. නමුත් ඒ වෙලෙදී දැනුවත්භාවයේ තියෙනවා නම් ඒ දැනුවත්භාවය තමයි සතිය කියන්නේ. ඊට පස්සේ කරන දේවල් තියෙන සම්පජඤ්ඤේ නැත්තම් අපේ තියෙන ප්‍රඥාවෙන් චෛතසික වැඩ කරලා තමයි ඊට පස්සේ තේරුම් ගන්න මේක මගේ ඇතුලේ තියෙන තරහක්, මේ පිට කෙනෙක් මේකට අදාළ නැහැ, මේකත් ඇතිව නැතුව යනවා. ඒ ටික ඊළඟට එන්නේ සම්පජඤ්ඤය හරහා. මේක දිගටම කරගෙන යද්දි මේක මේ වැඩක් නැහැ, මේ තරහ අරගෙන වැඩක් නැහැ කියලා ඒක කඩන්නේ මේ සම්පජඤ්ඤයත් එක්ක නැත්නම් මෛත්‍රියත් එක්ක හෝ ඒ ක්‍රම දෙකෙන් ඒ දේ අඩු කරලා දානවා. නමුත් ප්‍රධාන දේ තමයි මෙන්න මේ දැනවත් වීම. දැන් මට තරහ ගින් තියෙන්නේ, රාගයකටපත් වෙලා තියෙන මෝඩ ක්‍රමයට මම අහු වෙලා ඉන්නේ, මෝඩ වැඩක් කරා මම කියන එක දැනුවත් භාවය මේ හරිම වැදගත්. ඒක තමයි මුල. ඊට පස්සේ ඉතුරු වැඩ ටික නිකම්ම වෙනවා. වැඩේ තියෙන ඉතින් අර මේ වගේ සාකච්ඡා කරන්න ඕනේ, මේ මේ දැනුවත් භාවය ඇති කියන එක. ඒකම මේක තමයි මුල. ඒක තමයි, ඒකෙන් තමයි ඔක්කොම පටන් ගන්න කියන එක මේ තේරුම් ගන්න එක තමයි යෝගියා කරන්න ඕනේ. ඊට පස්සේ යෝගියට කරන්න දෙයක් නැහැ, ඉතුරු ටික වෙනවා නිකම්ම. අර දැනුවත් භාවය පුළුවන් තරම් ඇති කරගන්න, ඊට පස්සේ අපිට තේරෙනවා නම් මේ මෙන්න මේ මම තරහා ගිය වෙලාවක මම මොනවා හරි කරොත් මං ඒකෙන් ආතති වෙනවා කියලා, ආතතිගත වෙනවා, මට ඒකෙන් රිදෙනවා කියලා ආයෙ වෙන කවුවත් කියන්න ඕනේ නැහැ. තමන්ම ඒක නවත්ත ගන්න. ඉතින් අන් ඒකින්ද ඒ දැනුවත් භාවය තමයි තමන්ට වැදගත්.
එමයි සවින්වාස ඊළඟ වார்த்தාව. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. පරයන්ක භාවනාව. මම භාවනා ආසනයේ මත පහසුවෙන් වාඩි වී දැස් පියා සිරුර දෙස අවධානය යොමු කළෙමි. හිඳ සිටින ඉරියව්ව දෙස අවධානය යොමු කළෙමි. භාවනාව ආරම්භක වේලාවේදී සිතුවිලි යම් තරමක් පවතී. මම කෙමෙන් හුස්ම දෙස අවධානය යොමු කළෙමි. හුස්ම තුනී වී ඇති බවත් වැටහෙන අතර හුස්ම හැපෙන නාසය අග පමණක් යන්තම් දැනේ. හුස්මෙහි මැද හිස් ප්‍රකාශයකට යොමු වන්නාසේ නැවැටෙහි යයි. මෙසේ හුස්ම දෙස බලා සිටින අතර බොහෝ වේලාවක් කිසිත් නොදැනෙන තත්වයකට පත් විය. ආශ්වාසය හෝ ශබ්ද සිතිවිලි කිසිවක් තිබූ බවට මතක නැත. වේලාවකට පසු යම් ශබ්දයක් ඇසීමෙන් පැවති අතර එය කවරක්ද යන්න වටහා ගැනීමට වේලාවක් ගත විය. එය හඳුනා ගැනීමෙන් පසු සිත සාමාන්‍ය තත්වයට පත් විය. නිින්ද ගියාද යන සැකය සිතේ මතුවුවත් එය නිින්දක් නොවන බව වැටහි. ගරු ස්වාමින් වහන්ස, භාවනාව කරද්දී සිදුවන නොඉවසුම් ගති නොඉවසුම් ස්වභාවයද වෙනත් දිනයන්හි නැවත අද්දුටු වෙමි. ඇතැම් දිනවල මේ දෙස ඉවසීමෙන් බලා සිටීමට හැකිවුවද ඇතැම් දිනවල ටික වේලාවක් ඉවසීමෙන් සිට භාවනාවෙන් නැගී සිටීමට සිදුවේ. නැගී සිටිය වුවද ටික වේලාවක් යනතුරු මේ නොඉවසුම් ස්වභාවය රැඳී තිබෙන බව දක්නට ලැබේ. ඔබ වහන්සේගෙන් උපදෙසක් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. වාර්තාව අවසන් ස්වාමීන් වහන්සේ.
ඔව්, භාවනාවේ මේ සතියෙන් ඉදිරියට ගිහින් තියෙනවා. එතනම කියන්නේ ඒකේ වරදක් කියන දෙයක් නැහැ. හරි වැදගත් පොයින්ට් එකක් අහුවෙලා තියෙනවා. මේ මේ වගේ තැම්පත් වුණාට පස්සේ මුලින් අල්ලන්න අමාරුයි තමයි පරියන්කදී. ඒක හරි අමාරුයි, මොකද්ද මේ වෙන්නේ කියලා. එතකොට ඒක නිින්දක් වගේ දැනෙන්න පුළුවන්. නමුත් ඒක ඉඳෙන්න ඉදිරියට යන්න ඒකෙදි දැනුවත් භාවය වැඩි වෙනවා. ඒකින්ද මේ ඒක ඉදිරියට කරගෙන දිගටම කරගෙන යන්න තමයි තියෙන්නේ. නමුත් අර ඒකෙදි එහෙම තැම්පත් වුණාට පස්සේ සද්දයකට හරි ගියාට පස්සේ තමයි තේරෙන්නේ මේ මොකද්ද උනේ කියලා. ආයෙ ගැසිලා ආයෙ තැම්පත් වෙනවා, ආයෙ ඒ වගේ යනවා. එතකොට තේරෙනවා අන්න එතෙන්ට ගියාට පස්සේ තමයි අපේ තියෙන මේ මේ යටමලේරේ කර කතා කරපු වීතික්කමේ පරිඋට්ටානයේ අනුසය මට්ටමින් එන මේ නිකන් ඉන්න බැරි ගතිය, මොහොකට හරි හිත දාන්න ගන්න ගතිය, නැත්නම් මොකක් හරි ප්‍රශ්නයකට එල්ලෙන ගතිය, නැත්නම් මේ අරමුණක් නැතුව අපිට ජීවත් වෙන්න බැරි ගතිය, අරමුණකට තියෙන කැමැත්ත අරමුණු පස්සේ හඹා යන එක, නැත්නම් ඒ ප්ලෑන් කරන්න හිතෙන ගතිය, නැත්නම් මොනවා හරි කරන්න හිතෙන ගතිය, අර ඉවසන් නැති ගතිය දැක ගන්න පුළුවන් උතෙන්ට ගියහම විතරයි. ඒ එතෙන්ට ගියහම තමයි ඒ වැඩක් නොකර ඉද්දි මොනවත් නොකර ඉද්දි තමයි මේ මොකවත් නොකර ඉන්න බැරි ගතිය තේරෙන්නේ. එතකන් අපිට තේරෙන්නේ නැහැ මොකද අපි මොහොක හරි වැඩක යෙදිලා ඉන්නේ. මොනවා හරි වැඩක යෙදිලා ඉන්නේ. වැඩේ තියෙන අපි කරන කිසිම වැඩක දවසේ ඒ වැඩේ ඒ වෙලාවේ කරන්නේ නැහැ. තව වැඩක් ඔළුවේ තියාගෙන ඒක ප්ලෑන් කර කර ඒක කොයි වෙලාවෙද කරන්න කියලා අරක හදිස්සියෙන් කරනවා. කලබලින් කරනවා. ඉතින් ඊට පස්සේ මේ ඒ වැඩේ කරින්නෙත් නැහැ, ඊළඟ වැඩේ කරින්නෙත් නැහැ. වාහනයක් කෙලෙව්වත් තව ඊළඟට යන්න තියෙන වැඩේ ගැන හිතාගෙන වේගෙන් ඒ තුල සතිමත් වෙන්නේ නැතුව තමයි ගමන යන්නේ. ඒකෙන් හින්දා ඇක්සිඩන්ට් වෙනවා. නැත්තම් මේ මොනවද වාහනේ මොනවද මොකද්ද කරේ කොහෙද ගියේ මොනවද කොහොමද ආවේ කියලාවත් සමහරුන්ට තේරෙන්නේ. මේ ඉතින් අන්න ඒ වගේ ඔතෙන් ගියාට පස්සේ අපේ හිත මොන තරම් වේගෙන් පයින්වද මොන තරම් මේ මොකක්වත් නැතුව ජීවත් වෙන්න බැරි හැටි දුක වවාගෙන කන හැටි හොඳට තේරෙන්න ගන්නවා. ඉතින් අන්න අන්නේ තේරුමම තමයි කවදා හරි මේ වෙන්නේ ඉවසන මට්ටමට හදන්නේ යන්නේ මේ අර නොයසන නොයසන ගතිය දැක ගැනීමෙන් විතරයි හදන්න පුළුවන්. හරියට අර අසතිමත් භාවය දකින්න ඕනේ සතිය කියන එක මොකද්ද හොඳට තේරුම් ගන්න. අන්න ඒ වගේ මේ මේක පිළිගන්න එක මේක දැක ගන්න එක මේක සාකච්ඡා කරන එක මේකයි මේ අපි දකින මේ මේ යථාර්ථය කියලා මේ දැක ගන්න පුළුවන් නම් මං හිතනවා මීට වඩා ක්‍රමයක් නැහැ. මේක පොතකින් කිව්වත් ගන්න බෑ බණක් ඇහුවත් ගන්න බෑ තමන්ම මෙතෙන්ට කියලා දකින්න ඕනේ. ඒකෙන් හින්දා මේවා පොත්වල තිබ්බට කිව්වට දකින්නකන් තමන්ට තේරෙන්නේ නැහැ මේ මාත් මෙහෙමයි මගේ හිතත් මෙහෙමයි කියලා. එහෙම කෙනාට අර මේ මුලින් කතා වුණා වගේ අපේ තියෙන කඩප්පුලිකම අපේ තියෙන මේ හිත එක තැනක තියෙන්නේ නැති අපේ තියෙන දේශසහගත රාගසහගත ගතිය දැකගත්තොත් විතරයි සමාව දෙන්න පුළුවන් අපිට. එතකොට තමයි අපිට ඇත්තටම සමාවක් ලෝකෙට හම්බෙන්නේ. නැතුව දැන් කරන්නේ අපේ ටික වහගෙන ලෝකෙට සමාව දෙන්න හදනවා. ඒ වගේම හොඳ පැත්තත් අපේ තියෙන හොඳ ගති අපි දකින්නේ නැහැ. ඔය වගේ ගියාට පස්සේ තේරෙනවා නේ මේ වගේ මම මගේ තියෙනවා නේද ටිකක් හොඳ ගති ටිකක් කියලා. ඉතින් ඒ ටික දකින්නෙත් නැතුව තමයි අපි මේ ලෝකේ තමන්ට කරුණාවක්වත් දක්වන්නේ නැතුව තමන්ගේ වැඩ ටික ගැන දකින්නේ නැතුව තමයි මේ ලෝකෙට කරුණාව සහ මේ සමාව දෙන්න හදන්නේ. වෙන්නේ නැහැ කවදාවත්. ඉතින් මේ වගේ තැනකට ගිහිල්ලා හොඳට දැක ගන්න ඕනේ තමන් කවුද කියලා. ඊයේ ටිකම ඇති මං හිතන්නේ ලෝකෙ කියන්නේ ඔච්චරයි. ඉතින් ඒකෙන්ද මේ දිගටම කරගෙන යද්දී ওই ටික තවත් වැඩි වෙයි. මේ තවත් සතිමත් වෙයි. තවත් නොදක්ක පැති ටිකක් දකින්න නොදන්න පැති ටිකක් දැනගන්න පුළුවන් වෙයි. දිගටම කරගෙන යන්න තියෙන්නේ. මං හිතනවා මේ නදීප් මාත්
එහෙමයි සවනවා සර්.
උදලා මුදුරුවන්ට අපි ඉන්නවද?
සම්බන්ධ ලයින් සවන්
තුන් අතර ඉන්නවනේ. ආ ඉන්නවනේ. අපි පොඩ්ඩක් දාමු ප්‍රශ්න යන්න.
එහෙම සවන්වංශ මංග ඊළඟ වார்த்தාවට යන්න ඉස්සෙල්ලා චුට්ටි ප්‍රශ්නයක් අහලා ඉන්න සවන්වංශ. ඔය අපිට දැන් ඔය අර සිතේ මොකක් හරි නොකර ඉන්න බැරි ගතිය ඒක දකින්න තුරු සතිය දිනුනාට පස්සේ අපිට තේරෙනවා සවන්වංශ එහෙම වුණාම තේරෙනවා සවන්වංශ අර ලොකු කාලයක් අපිට තියෙනවා වගේ ඕන වැඩක් කරන්න අවශ්‍ය තරම් කාලය. එතකොට ස්වාමීන් වහන්සේ තියෙනවා දැන් මොකක්වත් නොකර ඉන්නත් බෑ වෙලාවක් තියෙනවා දැන් මොකද්ද කරන්න කියලා. ඇත්තටම මොකක් හරි කරන්න හිතෙන ස්වාමීන් වහන්සේ. නමුත් ඒකකින් සතියෙන් කරගන්න පුළුවන්. එතනදී ස්වාමීන් වහන්සේ මොකද්ද ඇති වෙන සිද්ධිය නිකන් ධර්මයේ පැත්තෙන් පොඩ්ඩක් පහදලා දෙන ස්වාමීන් වහන්සේ. අර කෙලෙස් අල්ලන්න තියෙන ආසාවද තාම මේ ස්වාමීන් වහන්සේ?
ඒ කියන්නේ මට චූට්ටක් ආයි කියන මට මේ අන්තිමට
හිතන්නක ස්වාමිනාස අපි දැන් ඔය සතියත් ඉන්නකොට අරමුණු ගැනීම අඩුවෙලා ගිහිල්ලා අපිට තේරෙනවා ඒ අරමුණු එන්නේ නැති වෙනකොට අපිට ලොකු කාලයක් තියෙනවා වගේ තේරෙනවා ස්වාමිනාස ඕන වැඩක් කරන්න. එහෙම ඉන්නකොට ස්වාමිනාස දැන් අර වැඩක් කරලා සතියෙන් වැඩක් කරලා ඉවරුණාට පස්සේ දැන් ඒ වැඩෙත් ඉවරයි. ඒ ගැන දුකකුත් නැහැ කනගාටුකුත් නැහැ වැඩෙත් හරියට කෙරුණා. නමුත් දැන් ඊළඟට නිකන් අර නිකන් ඉන්න බැරි කොට තව මොකක් හරි වැඩක් කරන්න ඕන වගේ නිකන් හිතෙනවා ස්වාමීන් වහන්ස. ඒක ස්වාමීන් වහන්ස අපි අර කෙලෙස් ආකර්ෂණය කර ගැනීමට විඥාණය හදන දෙයක්ද නැත්නම් මොකද ඇති වෙන සිද්ධිය ස්වාමීන් වහන්ස?
මට ඒක අන්තිමට කැවුන්නේ නැත්තේ මේ මට සින්දුවක් මතක් වුණා. අර ලොකු සංසි මිතරම කියන්නේ නැවතිල්ලේ සැනසිල්ලේ ඉන්නා සඳේ කරදර නැතුව පාළුවේ කියලා. එතන මේක ගියාට පස්සේ ඒ සතියෙන් කරොත් දෙයක්. සතියෙන් කරාට පස්සේ ඊළඟට තියෙන්නේ මොකද්ද කියන එක ඔළුවේ නැහැනේ.
එහෙමයි.
සක්මනක් වුණත් හොඳට මම දැකලා තියෙනවා අපි නිකන් කලබලෙන් සක්මනක් කරොත් පුදුමාකාර වේගකින් දෙපැත්තට ඇවිදිනවා. ඇත්තටම ඊට මීටර වෙනවා දැන් මොකද්ද මම මේ කරන්නේ කියලා. එතකොට කියන්නේ අපෝ සක්මනේ ඉන්නේ කියලා. ඉතින් මෙච්චර දුවන්නේ මොකද කියලා හිතෙනවා. ඊට පස්සේ ඕම් ස්ලෝ වෙනවා. ස්ලෝ වුණාට පස්සේ නිකන් වැනි යන ගතියක් එනවා. අර ඒ වගේ අර අර එතන නෙමෙයි ජීවත් වෙන්නේ අපි. ඒකෝ ඒ පරණ තරහක් යද්දී ඕම් වේගෙන් යනවා. ඒ වගේ මේ සතිමත් වුණාට පස්සේ අර නැවතිල්ලේ කියන්නේ SMS කියලා දාලා තියෙන හරි වැදගත් වචන ටිකක් slowly mindfully silently කියලා. මේ මේ ටිකක් අර ස්ලෝ වෙන ගතියක් සහ නැවතිල්ල කරන ගතියක් හරි ඒක පිරිලා එතන. ඒ වැඩේ කරද්දී ඕනෙම වැඩක් සතියෙන් කරද්දී ඒක පිරිලා. ඒක තුල ආයේ වචනයකට දාන්න බැරි සතුටක් සැහැල්ලුවක් තියෙනවා. ඒ ඊට පස්සේ දැම්මනම් වචනයකට දැම්මනම් අතීතේ ඉවරයි. කෙලසල ඉවරයි. ඉතින් එහෙම එහෙම නැවතිල්ල වැඩක් කරගෙන යද්දී වැඩේ ඉවරුනාට පස්සේ ඇත්තටම පාඩුවේ ඉන්න පුළුවන්. පාඩුවේ ඉන්න පුළුවන්. නමුත් මේ මේ ඇඟෙනුත් හුරු නෑ, හිතෙනුත් හුරු නෑ නිකන් ඉඳ.
එහෙමයි සර්.
ඕම කොහොම හරි ගාවම් පෙස්සන් කියලා එනවා නිකන් මොකද්ද කුයි කුයි ගාන ගතියක් මොකුත් නොකර ඉන්න බැරි ගතියක්. හැබැයි කමක් නෑ දැනුවත්ව කරනවා නම්. ඒ කියන්නේ ඒකින්ද දැන් කියන්නේ අපිට මොකුත් නොකර ඉන්න බෑ අපේ ජීවිතේ හුරු වෙලා තියෙනම සංසාරේ ඔය මොන මොන හරි කරලා. ඒකෙදි ඔය ලොකු සාන්නාසේ ඥානරම් සාන්නාසල කියන්නේ පුළුවන් තරම් මොහොකරි වැඩක යොදවන්න. ඒ කියන්නේ සත්ත පහක වැඩක් නැති වැඩක. ඒ කියන්නේ බලාපොරොත්තුවක් ඇති වෙන්නේ නැති සත්ත පහක මේ වැඩක් නැති වැඩක තමන්ගේ කය හිත යොදවන්න. එතකොට වෙන්නේ අර ඒක කරත් එකයි නොකරත් එකයිනේ. ඉතින් ඔහේ අර අර මේ මේ ගානක් නැතුව මේ ඒ වැඩේ වර්තමාන මොහොතේ පිළිලා කරන්න පුළුවන්. මේ අර ඒක තමයි මම දවසක් අර කිව්වේ ලොකු සංසයෙන් ගිහිල්ලා මේ මේ පියතක් අරන් මොකද්ද කපනවා ලීයක් හොගාලා ඉවරයක් නැහැ මං ගිහිල්ලා අවසානට කපලා දෙන්න මොකද්ද හදන්න යන්නේ කියලා මංවත් දන්නේ නැහැ යකෝ අහන්න එපා කිව්වා. ඉතින් මට ලැජ්ජා හිතුණා ඇත්තටම. කියන්නේ මේ මොකක් හරි යොදවලා තියෙනවා මිසක් ඒකේ හරි හැඩයක් තාලයක් මොකද්ද කරන්න කියන එක අදාළ නැහැ. එහෙම තියෙනවා නම් අමාරුයි. ඉතින් ආයේ ඒ වගේ අපි මේ ජීවිතේ වැඩ කරද්දී වැඩ කරන්න වෙනවා. ඒ වැඩේ ඌමනාව හිඳ කරනවා මිසක් අවශ්‍යතාවයට කරනවා මිසක් නිකන් ඉන්න වෙලාවේදී මොන මොන හරි පොඩි පොඩි වැඩ ටිකක් කරාට පස්සේ ඒක ලොකු බාධාවක් නෙමෙයි අපිට. සහ ඒක කියනවා මැල්ල කරන්න පුළුවන්. ඒක දිහා පිටින් ඉඳන් බලාගෙන ඉන්න පුළුවන්. නමුත් සීරියස් වැඩක් කරද්දී ඔළුවත් පටලගෙන කවදාවත් පිටින් ඉඳන් බලන්නත් බෑ වැඩේ මේ අප්සෙට්. ඒකෙන්ද අර සරල ජීවි පැවැත්මක් හැදෙන්න ඕන උතන ඕක හරහා. මොකද ඕකේ ඕක දැක්කට පස්සේ මේ මේ ස්ට්‍රෙස් වෙන්න කැමති නෑනේ.
එහෙමයි සංස ඒක තියෙනවා.
ඔව්. එතකොට නිකම්ම ඇදිලා යන අය මොකක්වත් කියන්න දෙයක් නෑ. ඒකයි මේ සතිය දුන්නාට පස්සේ පොඩි උන්ට ආයේ පස්සෙන් ඉන්න ඕනේ නෑ. අර අර ළමෙක් කියනවලු මේ මම නංගිට බොරු අතරක් කිව්වා මට සමාව ගන්න ඕනේ කියලා. ඉතින් ජීවිතේට කරන්න පුළුවන් වැඩ ධම්ම කෙනෙක්ට මේ මේ ළමෙට ඔබ ගන්නන්න පුළුවන්ද? අර ඒ වගේ මේ සරල දීපැවැත්ම කොටෝ හැදෙනවා. අන්න ඒ හැදෙදි තමයි ওই අරියවංශ දේශනාව රටවටේ කරන්න ඕනේ. එතකොට තමයි මිනිස්සුන්ට තේරෙන්නේ අකෝ මොකද්ද මේ අරියවංශ දේශනාව කියලා. පාඩුවේ කණ්ඩ බොණ්ඩ ටික ලාවට හම්බ වෙනවන කාලා නිකන් පැත්තකට වෙලා විලි වහගෙන ජීවත් වෙනවා කියන එක මිනිස්සුන්ට තාම තේරෙන්නේ නැහැ. ඉතින් මේ වගේ අර සතිමත්භාවයේ දීලා නම් ඔන්නේ බණ කිව්වොත් හරියයි කියලා මට හිතෙනවා.
එමෙස වෙනස බොහොම පිං. අපේ ධම්මකුසල ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙලා ඉන්නව නේද ස්වාමීන් වහන්ස?
ඕ ආයතන්නේ ජීවිතේ මාත්‍ර ආයිනා ඉන්න. හරි හරි.
ඊළඟ වார்த்தාව ටිකක් දිග වார்த்தාවක් ස්වාමීන් වහන්ස.
ආය දෙව.
ඉන්න ඉන්න මාට යන්නත් බෑනේ මම මේ බැන බැන ඉන්න සාගර හැමදෙරන්ට.
සක්මන් භාවනාව. සක්මන් පතේහි එක කෙළවරක සිට අනිත් කෙළවර දක්වා කිහිපවරක් ඇවිදගෙන ගියෙමි. මා තෝරාගත්තේ නිවසේ මැට් ටයිල් පොළවයි. අවට ශබ්ද කෙරෙහි ටික වේලාවක් සතිමත් වීමෙන් පසු වම දකුණ වශයෙන් මගේ පියවර කෙරෙහි අවධානය යොමු කළෙමි. එසේ සතිමත්ව ඇවිදින විට පයේ ඇඟිලිවලට පහලින් ඇති කොටස එසවෙන විට යම් ශබ්දයක් නිකුත් වන බව දැනුනි. මේ වඩාත් ප්‍රකටව දැනුනේ වම් පාදයෙනි. දකුණු පාදයෙන්ද එම ශබ්දය වරින් වර නැගුණු අතර එය හැම අවස්ථාවකම ඇසුනේ නැත. මෙසේ ටික වේලාවක් ඇවිදීම අවධානයෙන් සිදු කරන විට මට හැඟී ගියේ ඇවිදින විට ශරීරයේ දෙපසට චලනය වන බවත් දකුණු අඩිය පොළවට තදවන විට ශරීරයේ දකුණු පැත්තට චලනය වන ආකාරයත් දැනුණු නිසා ඒ පිළිබඳ අවධානය යොමු කරමින් ඊකටම සක්මන් කළෙමි. ඒ ආකාරයෙන් තවදුරටත් සක්මන් කළෙමි. එහිදීද වම්පසට වන චලනය වඩාත් ප්‍රකට වූ අතර දකුණුපස කෙරෙහි අවධානය යොමු කළ විට පමණක් දකුණුපස ඇතිවන චලනය දැනුනි. මේ අයුරින් දිගටම සක්මන් කළෙමි. ඉන්පසුව චලනය පිළිබඳව මගේ අවධානය වැඩිපුර යොමු වූ අතර ඇවිදින විට යම් දෙදරීමක් ශරීරයේ හරිමැදින් සිදුවන්නාක්සේ දැනෙන්නට විය. එය නාසය දක්වාම දැනෙන්නට විය. තවදුරටත් ඒ පිළිබඳව අවධානයෙන් සක්මනෙහි යෙදුනෙමි. ඉන්පසුව වම දකුණ වශයෙන් එපා තබන ආකාරයක් නොදැනුණු අතර මා ගමන් කරන බව පමණක් දැනුනි. එහෙත් වම දකුණ ලෙස අවශ්‍ය නම් අවධානය යොමු කළ හැකි බව පෙනුනි. මුල් අවස්ථාවේ පොළොවට දෙපා තබන විට දැනුන තද ගතිය නොදැනි ඉබේම ගමන් කරනවා මෙන් දැනුනි. ඉන්පසුව තවදුරටත් සක්මනෙහි ගමන් කරන විට ශරීරය මැදින් එන චලනය සමග දත් ඇදී සියුම් ලෙස ගැටෙන ශබ්දයක් මට ඇසෙන්නට විය. මේ අයුරින් තවත් ටික වේලාවක් සක්මන් කළෙමි. අවට කුමක් සිදු වුවද මාගේ අවධානය සතිමත් ඇවිදීම කෙරෙහිම යොමු කරගත හැකි බව දැනුණු අතර එය සිතට ප්‍රීතියක් විය. පරයන්ක භාවනාව. පළමුව මම ඉඳගෙන සිටින ඉරියව්ව පිළිබඳව අවධානය යොමු කළෙමි. ඉන්පසුව අවටින් ඇසෙන ශබ්ද කෙරෙහි සතිමත් වුනෙමි. නැවත මාගේ අවධානය ශරීරය කෙරෙහි යොමු කළෙමි. පළමුව හදවත වේගෙන් ස්පන්දනය වන බව දැනුණු අතර ටික වේලාවකින් එය සාමාන්‍ය තත්ත්වයට පත් විය. ඉන්පසුව මම හුස්ම කෙරෙහි අවධානය යොමු කළෙමි. එවිට මට පෙනුනේ එක් නාස්පුඩුවකින් වරහන් තුල වම හුස්ම ඇතුල්වන බවයි. එම ආශ්වාසයේ දිගේම අවධානය යොමු කරන විට ඒ සිසිල් ගතියකින් යුක්තව තල්ලහා ඒ අවට ප්‍රදේශයේ විසිරී යනවා මෙන් දැනුනි. ඒ සමගින්ම ප්‍රාශ්වාසය ආරම්භ විය. ඒ සෙමෙන් සෙමෙන් ගමන් කර උණුසුමක් සහිතව නාස්පුඩුවේ වැදී තවත් ටික වේලාවකින් අවසන් වන බව දැනුනි. එහෙත් එම සම්පූර්ණ ආශ්වාසය අවසන් වන තුරුම සිටීමට මට නොහැකි බවක් පෙනුනි. ආශ්වාසය අවසන් වීමට පෙර මම ඊළඟ හුස්ම ගන්නවා මෙන් දැනුනි. මේ අයුරු මම ටික වේලාවක් හුස්ම කෙරෙහි අවධානය යොමු කළෙමි. දකුණු පපු ප්‍රදේශයේ යම් වේදනාවක් හටගෙන එය නැති වී ගියේය. මම දිගටම හුස්ම කෙරෙහි අවධානයෙන් සිටියෙමි. ආශ්වාසය සියුම් වන ලෙසත් දැනුණත් ප්‍රාශ්වාසයේ වෙනසක් නොවුනි. ඉන්පසුව සිතේ විසිරීමක් හටගත් නමුත් ඉක්මනින්ම සිත නැවත හුස්ම කෙරෙහි යොමු වන බව දැනුනි. තවත් ටික වේලාවකින් ප්‍රාශ්වාසය ආශ්වාසයකින් තොරව සිදුන බව දැනුනි. දිකටම හුස්ම කෙරෙහි අවධානය යොමු කළ අතර නිකට ප්‍රදේශයේ එක්වරම නලියන ආකාරයේ ස්පර්ශයක් ඇති වුනි. එය පරීක්ෂා කරන්නට සිතුවත් එසේ නොකර එයට සිදුවන දේ බලා සිටියෙමි. එම දැනීම නැති වී ගියේය. නැවත හුස්ම රැල්ල කෙරෙහිම අවධානය යොමු කළෙමි. සිත පිටතට ගියේ නැත. ඉන්පසු කම්මැලි ගතියක් දැනෙන්නට විය. එහෙත් උත්සාහයෙන් හුස්ම දෙසම බලා සිටන විට නැවත නලියන ස්පර්ශයක් නාසයේ උඩ කොටසෙහි ඇති වුනි. එයත් නැතිව ගියේය. නිකටම හුස්ම කෙරෙහි අවධානය යොමු කරගෙන සතිමත්ව සිටින විට වම් පාදයේහි අපහසු ගතියක් දැනුනි. සතියෙන්ම මම ඉරියව්ව මාරු කළෙමි. එහිදී මට වැටහි ගියේ මා යම් කොටසක් කෙරෙහි අවධානය යොමු කරන විට අනෙකුත් ක්‍රියාකාරකම් නොදැනෙන බවයි. හුස්ම ගැනීමේ හා හෙලීමේ ක්‍රියාවලියක මා යෙදී සිටින බව පමණක් මට වැටහෙන්නට විය. මේ අයුරින් තවත් ටික වේලාවක් සිටින විට මට ඒකාකාරී බවක් එපා වුණු ගතියක් දැනුනි. භාවනාව අවසන් කිරීමට සිත නැඹුරු විය. භාවනාව අවසන් කළෙමි. වේලාව පරීක්ෂා කරන විට විනාඩි 40ක් පර්යංකයේ යෙදෙනු බව දැනගතිමි. ඊයේ දිනයේ දහවල සහ හවස සතිමත් හිඳ ගැනීමට උත්සාහ කළත් විවිධ බාධාවන් නිසා මට එය කරගත නොහැකි විය. එබැවින් මා මෙම පර්යංක භාවනාව මධ්‍යම රාත්‍රියේ කළෙමි. බාධාවකින් තොරව සතිමත්ව විනාඩි 40ක් ගත කිරීම පිළිබඳ මම ඉතා සතුටට පත් වුනෙමි. වාර්තාව අවසන් ස්වාමින් වහන්සේ.
නදීප් මහත්තයා, මොකද්ද ඔය කියන බාධාව? ඒක වචන හරියට වුණා.
ස්වාමීනාසි දවල්වරුවේ මං හිතන්නේ ඇති ඊයේ දිනේ දහවල සහ සවස සතිමත් හිඳ ගැනීමට උත්සාහ කළත් විවිධ බාධාවන් නිසා මට එය කරගත නොහැකි විය.
හරි හරි. ඒ වචනේ වුණා විවිධ කියලා කියන්නේ. හොඳයි. එතකොට දැන් මෙහෙමයි. දැන් ඔය දැන් ශිල්පේ ඔය දියුණු කරගෙන ශිල්පේ වටිනවා. එතකොට දැන් සක්මන පරයන්කේ ගැන ඔය වගේ විස්තරයක් කියන්න පුළුවන් කියන්නේ ඒක ලොකු වටිනාකමක් ඔතන දීලා තියෙනවා. ඉතින් ඔහොම පුරුදු කරන සතිය, ওই විදිහට පුරුදු කරන සතිය අපිට කොයි විදිහටද තව තව ඉදිරියට යොදවන්නේ, ওই ගොඩනගාගත් ශක්තිය කොයි දිශාවටද යොදවන්නේ කියන ප්‍රශ්නේ තමයි ඔතෙන්දි මතුවෙන්නේ. ඉතින් සාමාන්‍ය අපි දන්නවා ඔය O level, A level වගේ ඒ පොඩි වයසේ ළමයි උනත් කියනවා සමහර කෙනෙක් ඉන්නවා මේ දවස පටන් ගන්නවා ওই වගේ විනාඩි 45ක පැයක වගේ සතිමත් සක්මනක් හිඳ ගැනීමක් කිරීම තුලින් දවස පටන් ගන්නවා. එතකොට ඒ වගේ කෙනෙක් උදේ පාන්දර ඒ වගේ පුරුද්දක් ඇති කරගෙන ඒ විදිහට පුහුණු කරොත් දවසේ මොන විදිහේ සූදානමකින් මොන විදිහේ පැහැදිලි හිතකින් මොන විදිහේ නිරවුල් භාවයකින් දවසකට යොමු වෙනවද කියලා අපිට පොඩ්ඩක් කල්පනා කරලා බලන්න පුළුවන්. ඒකත් එක දවසක් නෙමෙයි, කාලයක් තිස්සේ මාස කිහිපයක් එක දිගට 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 එහෙම කරගෙන යනකොට ඒ චරිත ස්වභාවයේ කොයි විදිහේ වෙනසක් ඇති වෙයිද කියලා අපි අපිම කල්පනා කරලා බලන්න ඕනේ. ඒ තැනත්ත කරන වැඩ කටයුතු වල මොන විදිහේ වෙනසක් ඇති වෙයිද, ඒ වැඩ කටයුතු වල නිවැරදි භාවය, ඊළඟට ඒ කරන දේවල් පටලව ගන්න නැති ගතිය කොයි විදිහට වැඩි වෙයිද කියලා අපිට පරීක්ෂා කරලා බලන්න පුළුවන්. එතකොට දැන් මේ වාර්තාව ලියන කෙනා ඇත්තටම ඒ ශිල්පේ දියුණු කරලා තියෙනවා, ඒ ශිල්පේ තමුන් ළඟ රැස් කරගෙන තියෙනවා. නමුත් ඒක යොදවන්න, ඒක යුද භූමියේදී පාවිච්චි කරන්න එච්චර පෙළඹෙන පාටක් නැහැ. ওই වார்த்தාවේ වැනි ස්වරූපයක් තියෙනවා. මොකද මේ ශිල්පේ රැස් කරගෙන තියෙනවා. නමුත් ඒක යොදවන ගතියක් පේන්නේ නැහැ. යොදවන්න උනන්දු වෙන ගතියක් පේන්නේ නැහැ. ඉතින් ඊළඟ එක තමයි ඒ පියවර. ඒක කියනවා මේ යුද්ධෙට නැති කටුව කොස් කොටන්නද කියලා. එතකොට දැන් යුද්ධයට බහින්න කාලය ඇවිල්ලා තියෙනවා. එතකොට යුද්ධය කියන්නේ මොකද්ද? අන්න දැන් ඔය දියුණු කරගත්ත අපි හිතමු දවස පටන් ගන්න ඒ වගේ සතිමත් සක්මනකින් පරියන්කකින් කියලා. ඊට පස්සේ බලන්න දවස පුරාවට මේ නොයෙකුත් පුද්ගලයෝ එක්ක ගනුදෙනු කරනකොට, රැකී රක්ෂා කරනකොට, නොයෙකුත් බාධක එනකොට කොයි විදිහටද මම මේ වගේ දේවල් වලට මුහුණ දෙන්නේ කියලා. එතකොට ඒ වගේ අවස්ථාවල අපිට හිතෙනවා ඇත්තටම සිහිය නැතුව ගියා, මම අහු වුණා, එහෙම තමයි අපිට දැනෙන්නේ. නමුත් ඔය පුරුදු කරන දේ, ඔය පුරුදු කරන දේ ඇත්තම තමන්ගේ පිටිපස්සෙන් එන දෙයක් ඔය පුරුදු කරන්නේ. එතකොට මුලින් එයා ටිකක් ඈලි මෑලි වෙනවා. එයා ටිකක් ලැජ්ජා සහගතයි. නමුත් ටිකක් අපි අවස්ථාව දුන්නාම, හුරු කරගත්තාම, ඔය කියන පමණට හුරු කරාම එයා ඉබේම එතන අධිපතිත්වය දරනවා. අධිපතිත්වය ලබා ගන්නවා. එහෙම ලැබුවට පස්සේ හැබැයි මොකාටවත් එලවන්නත් බෑ. එන්නේ විදිහ ආකාරයක් තමයි තියෙන්නේ. මොකද්ද? අන්න මුලින් කෝල වෙලා අකමැත්තෙන් තමයි අරගන්න ඕනේ, හුරු කරගන්න ඕනේ. නමුත් හුරු වුණාට පස්සේ කවදාවත් අතෑරලා නොවන ගානට ශක්තියක්, අධිපතිත්වයක් එයා දරනවා. එතකොට ඒ වගේ දෙයක් තමයි ඔය පුහුදු කරන්නේ. එතකොට මුලින් මෙතන සම්බන්ධ වෙලා ඉන්නවා නම් අලුත් කෙනෙක් සමහර විට හිතනවා ඇති මේක අමාරුයි, මේක එපා කරපු වැඩක්, මගේ හිත නිතර නිතර එහෙම හැවිස්සෙනවා, පරණේව මතක් වෙලා එනවා පුරුදු කරනකොට කියලා. ඒ විදිහට තමයි පටන් ගන්නේ. ඒ විදිහට කෝල වෙලා තමයි පටන් ගන්නේ. ඒ විදිහට ලැජ්ජ වෙලා තමයි පටන් ගන්නේ. ඒ විදිහට අපහසුකින් තමයි පටන් ගන්නේ. නමුත් මේ මට්ටමට පුරුදු කරාට පස්සේ දැන් කරදරයක් උනත් දාලා යන්නේ නැහැ. දැන් සමහර කෙනෙක් කියනවා අපිට කතා බහ කරන්න හිත මිත්‍රයෙක් නැහැ, ඥාතියෙක් නැහැ, ළඟ කෙනෙක් නැහැ. ඒ විදිහේ කෙනෙක් නැතුව මේ ජීවිතේ බොහොම පාළුවකින්, කරදරයකින්, තනිකමකින් ගෙවනවා කියලා. නමුත් ඇත්තටම දැන් මේ වගේ මිත්‍රයෙක් හිත තුලින් හදාගත්තට පස්සේ ඔය මොකෙක් නැති වුණත් ගැටලුවක් වෙන්නේ නැහැ. කවුරු නැති වුණත් අන තමුන්ට ශක්තියෙන් විවේකීව මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් ගොඩනැගිලා එනවා. අනේ ඒක තමයි වටිනම දේ. මොකද ඔය ඥාති හිත මිත්‍රාදීව වටපිටාව ඉන්න කට්ටිය කොයි වෙලාවේ මොන වෙලාවේ අතරදාලේයිද කියන්න බෑ. මොන කරදරයක් වුණාම ඒගොල්ලෝ නැති වෙයිද කියන්න බෑ. ඒ අවස්ථාව කොයි වෙලාවේ ගැළපිලායිද කියන්න බෑ. නමුත් මේ විදිහට ඇතුළතින් යාළුවෙක් හරියට අර හෙවණැල්ලක් පිටිපස්සෙන් එනවා වගේ, කිසි කරදරයක් නොකර පිටිපස්සෙන් එනවා වගේ අන්න අපි යාළු කළ තියාගත්තොත් ඕනම අවස්ථාවක ඕනම කරදරයකදී ඕනම බාධාවකදී අන්න ඉන්නවා පෙනෙනවා. අන්න ළඟින්ම ඉන්නවා පෙනෙනවා. ඉතින් ඒ වෙනස ඇති කර ගන්න ඕනේ මේ කියන එක්කෙනා. ඒ වෙනස කියන්නේ මොකද? අන්න යුද භූමියට ওই කඩුව පාවිච්චි කරන්න. එදිනදා ජීවිතයේදී යොමු වෙන්න. යොමු වෙලා බලන්න කොහොමද මේ සිහිය කියන එක මම පාවිච්චි කරන්නේ. සිහිය කියන එක යොමු වෙන්නේ කොහොමද? මේ අනිත් කට්ටිය විකාර කරද්දි පිස්සු කෙලිද්දි මම කොහොමද යම්කිසි ඉලක්කයක් ඇතුව ගමන් කරන්නේ කියන ප්‍රශ්නයක් විසඳ ගන්න තියෙනවා අපිට. ඒක හැම කෙනාගේම ජීවිතවල තියෙනවා. එහෙම නැතුව ඔහේ යන්නම් වාලේ ගිහිල්ලා අර හර්ඩ් මෙන්ටලිටි වලින් ගිහිල්ලා හරියන්නේ නැහැ. අපි කලින් දවසේ කිව්ව හර්ඩ් මෙන්ටලිටි යන බැටල් රැළ යනකොට එක එක් දෙන්නෙක් ඔය යන්න ගත්තාම අනිත් ඒ උන් ටික ඔක්කොම යනවා. කොහේ ගිහිල්ලා කොහේ නතර වෙනවද කියලා දන්නේ නැහැ. අනේ විදිහේ ගමනකේදීලා ඉන්න සමාජයක අපි අනිත් දිශාවට ගමන් කරන්න වෙනස් දිශාවකට ගමන් කරන්න උත්සාහ ගන්නවා. ඉතින් එතකොට ඒ වගේ ශිල්පයක් අවශ්‍ය අනිවාර්යෙන්. එහෙම ශිල්පයක් නැතුව ඒ විදිහේ ගමනකේ දෙන්න බෑ. එතකොට නැවත නැවත තමන් පරීක්ෂා කරන්න ඕනේ අඩුපාඩු වෙන්න පුළුවන්. නමුත් මම මේ යන දිශාව කොයි දිශාවද? මම මේ යන්නේ මොන වගේ දිශාවකටද කියන පරීක්ෂණේ නැවත නැවත තියෙන්න ඕනේ. එහෙම නැතුව ඔහේ යන්නන් වාලි ගියා කියලා මම හිතන්නේ ඒ යන පුද්ගලයාට සුගතියක් වෙයි කියලා. ඉතින් ඒක හින්දා අන ටිකෙන් ටික ඔය ශිල්පේ දැන් ප්‍රායෝගිකව යොදවන්න ඕනේ. යුද භූමියට යොදවන්න ඕනේ. එහෙම නැත්නම් ඔය කඩුව ගෙදර ඇතුලේ තියා ඉඳියයි කියලා වැඩක් නැහැ. ඔය වார்த்தාවේ කියවෙන්නේ ඒ අර්ථයක් කියවෙනවා ඔක පිටිපස්සේ. මොකද්ද මේක පුහුණු කරාට මම මේක යුද භූමියේදී පාවිච්චි කරන්නේ නැති ස්වභාවයක් පෙනනවා. අන්න එහෙම පාවිච්චි කරන කෙනෙක් නම් අන්න පොඩ්ඩක් කරදර බාධක වෙලාවක වාඩි වෙලා බලනවා. මෙන්න මේ විදිහට වටපිටාවෙන් විවිධ බාධා කියලා තින් විවිධ බාධා එද්දී වාඩි වෙලා බලනවා. ওই විදිහට සැනසීමම විවේකෙම හොයන්න යනවා කියන්නේ සතිය කියන එක අඳුනගෙන තින්නේ වෙනස් ආකාරයෙන් කියලා මට හිතෙන්නේ. එතකොට අර වගේ තැනකට අර වගේ අවස්ථාවකට ගිහිල්ලා මුණ දීලා බැලුවහම අන තේරෙනවා මේක මේ මොකක් වුණාද කොහෙ ගියාද කියලා හොයාගන්න බැරුව ගියා. නමුත් නැවත නැවත හුරු පුරුදු වෙනකොට තේරෙයි සමහර විට මම මේ වගේ බාධා වේලාවක කරදරයකදී කොහොමද මං ඒ වගේ දෙයකට මුහුණ දෙන්නේ? ඔය වගේ අවස්ථාවක කොහොමද මේ පාවිච්චි කරපු සතිය මට පිහිටට දෙන්නේ කියලා? මොකද හැම වෙලේම ඔය විවේකෙම තියේ කියලා අපිට බලාපොරොත්තු වෙන්න බෑනේ. විශේෂයෙන් ජීවිත ගමනේ යනකොට අන්න මේ යම්කිසි අවස්ථාවක කරදර බාධක එනවා. කරදර බාධක තුලින් තමයි මේ ජීවිතේ නියමම පාඩම් කියලා දෙන්නේ. නියමම පාඩම් කියලා දෙන්නේ ඒ තුලින්. එතකොට ඒ අවස්ථාවවලදී නැත්තම් වැඩක් නැහැනේ. බුදුරජාණන් වහන්සේ අර පැත්තෙන් ඉඳලා බලලා කියනවා මේ කරදරයක් වුණාම තමයි මේ පුද්ගලයාගේ ශක්තිය බලන්න පුළුවන්. කරදරයක් නොවි ඉන්න තාක්කල් නෙමෙයි කියලා සඳහන් කරනවා. ඒකත් එක් අවස්ථාවකින් නෙමෙයි බොහෝ අවස්ථාවකින් බලන්න පුළුවන් කියලා සඳහන් කරනවා. අන්න ඒ විදිහට නැවත නැවත ඒ වගේ කරදරයකට මුහුණ දීලා බැලුවොත් අන්න නියමම හොඳම සතිය නම් ඕක එළවලු මාකට් එකෙත් තියන්න පුළුවන් වෙන්න ඕනේ. මාළු කඩෙත් තියන්න පුළුවන් වෙනවනේ. දැන් මේ කොවිඩ් අතරේ මුකවාඩමක් දාගෙන අර වගේ පිරිසක් අතර මැද ගිහිල්ලා මාළුත් අරගෙන ගෙදර එනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි. අර නිකන් අර අතුරේ යනකොට නම් උඩ කඹේ හරිය අහු වෙනවා. එහෙමත් නැති තැනට ගිහිල්ලා නේ තියෙන්නේ. දැන් එතකොට එක කඹේයි තියෙන්නේ අත් දෙකෙන් බැලන්ස් කරගෙන යන්න ඕනේ. ඒතර ඒ වගේ දෙයක් නේ තියෙන්නේ උතන. ඒතර ඒ වගේ අවස්ථාවක කොහොමද ගිහිල්ලා බලන්නේ? මාළු කඩේකට ගිහිල්ලා කොහොමද මුකවාඩමකුත් දාගෙන ගිහිල්ලා මොකද කොවිඩ් හැදෙන්නේ නැතුව ගිහිල්ලා කොහොමද මේ විදිහේ වැඩක් කරගෙන එන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. ඉතින් ඔය උපමාවනේ අර දෙන්නේ බුදුරජාණන් වහන්සේ මොකද්ද මේ නාට්‍යාංගනාවක් නටනවා. බේබද්ද ටික වටේ කැරකෙනවා. ඊට පස්සේ තෙල් කලයක් ඔළුවේ තියලා තියෙනවා. ඒ අතරේ පිටිපස්සෙන් ගහලයකුත් කඩුවක් අරගෙන එනවා. එතකොට තෙල් කලේ එක තෙල් බිඳුවක් හරි බිම දැම්මොත් අන්න බෙල්ල ගියා. බෙල්ල ගියා. එතකොට ඒ වගේ අවස්ථාවක මේ නාට්‍යාංගනාව දිහා මෙයා බලයිද? මේ බේබද්දෝ ඇඟේ ඇවිල්ලා හැප්පුණාට එහෙම හෙවෙයිද? ඊට පස්සේ මේ ගහලයට බය වෙලා තෙල් කලේ නිකම්ම බිම දාගනීද කියන ප්‍රශ්නයක් තියෙනවනේ. ඉතින් ඒ වගේ තමයි කොවිඩ් කාලේ ගිහිල්ලා මාළු කඩේකට ගිහිල්ලා මාළු අරන් එනවා වගේ කතාවක් තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. මුකවාඩමකුත් දාලා තියෙනවා. කොවිඩුත් තියෙනවා. වටපිටාවේ කලබලෙත් තියෙනවා. පොරත් කනවා. ඊට පස්සේ මාළුත් ඉන්නවා. වටපිටාවේ කපුටොත් ඉන්නවා. මාළු කාරයොත් ඉන්නවා. නිකුණ නෙවුනොත් ඉන්නවා. ඔය ඔක්කොම අතරේ බේරිලා එන්න පුළුවන්ද කියන ශිල්පයක් තියෙනවා. අනේ ශිල්පේ වැඩි වැඩියෙන් ප්‍රායෝගික පැත්තට යොදවන්න කියලා අපි මේ ලියපු කෙනාට කියමු.
එහමයි සෞන්වංශ. ඊළඟ වார்த்தාවක්ම නෙවෙයි සෞන්වංශ, සතිපාසලේ දරුවෙක් වචන දෙකක් විතරක් ලියලා එවලා තියෙනවා සෞන්වංශ. ඒක කියලා තියෙන්නේ පාඩම් කිරීමට විතරයි. මං හිතන්නේ පාඩම් කිරීමට යොදාගන්නවා කියන දේද දන්නේ සෞන්වංශ අදහස් කරේ. එච්චරයි සෞන්වංශ වார்த்தාවේ ලියලා තියෙන්නේ.
ඕක නිකන් මේ ප්‍රශ්න විදිහට ඒක ගන්න නේද වැරදිලා ටයිප් වුණ එකක්ද දන්නේ?
දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ කොහොමද කියලා.
හරි. එතකොට පාඩම් කරන වගේ දේවල් ගැන ඇත්තටම මේ අපි මේ වැඩසටහන කතා නැවුණට ගොඩක් කලාවට මේ කුඩා දරුවන්ගේ වැඩසටහන්වල සෑහෙන විස්තර වශයෙන් කතා කරනවා. ඉතින් පාඩම් කරනවා කියන්නේ යම් කිසි විදියක සිතේ නිරවුල් ස්වභාවයක් තමුන්ට අවශ්‍ය තැනට අවධානය යොමු කිරීමක් වගේ දෙයක් තියෙනවානේ. ඉතින් ඒ දේම තමයි ඔය සිහිය පුරුදු කරනවා කියලා පුරුදු කරන්නේ. අපි ඇවිදින ගමන් බලනවා මෙන්න මේ අවුල අතර නිරවුල් වෙන්න පුළුවන්ද. ඊළඟට මේ අවධානය එහෙ මෙහෙ ගලාගෙන යද්දි අපිට අවශ්‍ය දෙයකට අවධානය තියන්න පුළුවන්ද කියන පුහුණුවක්නේ අපි සිද්ධ කරන්නේ. ඉතින් ඒ පුහුණුවම අර වගේ අවස්ථාවක අපිට යොදා ගන්න පුළුවන්. පාඩම් අතරේ අන්න මට පාඩමට අවස්ථාව තියන්න පුළුවන්. සමහර විට වටපිටාවේ කට්ටිය ටීවී බලනවා වෙන්න පුළුවන්. වටපිටාවේ කට්ටිය කෑ ගහනවා වෙන්න පුළුවන්. ගෙදර දොරේ මහා කලබලයක් වෙන්න පුළුවන්. නමුත් ඒ ඔක්කොම අතරේ මට අවශ්‍ය දෙයට අවධානය තියාගෙන කල්ගත කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් තමයි අතන තියෙන්නේ. ඒ හුරුව තමයි ඉතින් මේ කරන්නේ. ඉතින් මේ ලියපු කෙනා ඉන්නවා නම් එයාට අපි කියමු මේ සතිමත් පුහුණුව හරහා මේක දිහා බලන්න. කොහොමද මම පාඩම් කරන වෙලාවේදී සිහිය පිටෝ ගත්තේ, කොහොමද වටපිටාවට මගේ සිහිය ඇදිලා ගියේ කියලා තමුගේ අත්දැකීම ප්‍රකාශ කරා නම් අනේ එතකොට තව ටිකක් එහාට අපිට සාකච්ඡා කරන්න තියුණා.
එමයි ස්වාමීන් වහන්ස, මීළඟ වර්තා දෙක ස්වාමීන් වහන්ස රාජිකා ඉදිරිපත් කරන්නේ. ඒ සඳහා රාජිකාට බාර දෙනවා. අවසරයි ස්වාමීනි.
බොහොම ස්තුතියි නදීප්, තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්ස. ඊළඟ වාර්තාව සතිමත් පර්යංකය. පළමුව අවට ශබ්ද වෙත අවධානය යොමු කළෙමි. පසුව ක්‍රමයෙන් අවධානය ඉහළ පහළ යන උරහිස් වෙත යොමු විය. ටික වේලාවකින් හුස්ම රැල්ල වෙත අවධානය යොමු විය. ආශ්වාසය රළුව දැනුණද ප්‍රශ්වාසය නොදැනෙන බව නිරීක්ෂණය විය. මෙසේ හුස්ම දෙස බලමින් සිටින විට කිහිප විටකදීම වෙනත් සිතුවිලි වලට අවධානය ගිය අතර නැවත හුස්ම වෙත ආ බව දැනගත්තේ ආශ්වාසය දැන ගැනීමෙන්. මේ අතර ඈතින් ඇසෙන කුරුළු ශබ්දයකටද උදරයෙන් නැගෙන සද්දයකටද හිත ගිය අතර නැවතත් නාස්පුඩු මත වදින ආශ්වාසය නිරීක්ෂණය විය. ක්‍රමයෙන් හුස්ම දැනීම නොදැනී ගිය අතර එය දෙස බලා සිටින විට ඇතුළතින් නැගෙන කතාවක් වැනි දෙයක් ඇසිණි. එම කතාව පැහැදිලි එකක් නොවුණු අතර ඒ සමගම නැවත හුස්ම රැල්ල අසු විය. පර්යංකය පුරාවට හුස්ම රැල්ලේ දැනීම ඈත ළඟ පැත්තකින් දෙස විවිධ කෝණවලින් නිරීක්ෂණය විය. කම්මැලි කමක් සහ පර්යංකය අතාරින්නේයි සිතුවිල්ලක් ආ අතර එලාමික වදින්නේ නැත්තේ ඇයි යයිද සිතින්. එම සිතුවිල්ල දෙසත් බලා සිටින අතර හුස්මද දැකිය හැකි විය. මේ අතර එලාමික වැදුණු අතර පර්යංකයේදී එලාම් වදිනකන් බලා සිටි සිතුවිල්ල මම නොවන බව වැටහුණේ එලාමික වැදීමෙන් සතුටක් නොසිතුණු නිසායි. වාර්තාව අවසන් කරනවා.
හොඳයි, එතකොට දැන් ඔය කියන විදිහට ඔය ඔහොම සිහිය පුරුදු කරනකොට අපි එක්තරා විදිහක අර කලබල නොවී ඉඳීමේ හුරුවක් පුරුදු කරනවා. දැන් ඔය එලාම් ගහන්නේ නැද්ද කියලා එක වෙලාවක තියෙනවා. ඊට පස්සේ වෙන මොකක් හරි අදහසක් තව වෙලාවක තියෙනවා. තවත් මොකක් හරි එකක් එනවා. ඉතින් ඔයාලට අපි ඇවිස්සීලානේ අපි සාමාන්‍ය පුරුදු මේවා මගේ කරගෙන අර අහක යන නයි රෙද්දාසේ දාගෙන තමයි අපිට පුරුද්ද තියෙන්නේ. නමුත් ඔය විදිහට විවේකීව බලනකොට තේරෙනවා සමහර වෙලාවට ඇදලත් අරගෙන දාගන්නවා. නමුත් ටිකෙන් ටික ටිකෙන් ටික උරු කරනකොට මේවා නිකන් ඉබේම ගිලිහිලා යන ගතියක්, අපහැදිලි ලෙසම ගිලිහිලා යන ගතියක් තියෙනවා. ඉතින් ඒ ගතිය හොඳයි, ඒ ස්වභාවය හොඳයි. එතකොට ඔය එකක්වත් දැඩි කළා අල්ලගත්තේ නැති වුණාම ඒවා ටික වෙලාවකින් නික්මිලා යනවා. කවුරුත් ස්ථිර පදිංචිකාරයෙක් එන්නේ නැහැ. ඒ වෙනුවට මේ හැම වෙලේම කැඩි කැඩි බිඳි බිඳි යාමක් තමයි තියෙන්නේ. ඉතින් ඒ බිඳීමේ තුලින්, ඒ කැඩීම තුලින් අපි යම්කිසි දෙයක් අල්ලගෙන එක දෙයක් ස්ථිර කරගෙන ඒක ඔස්සේ කතන්දරයක් ගොතන එකනේ කරන්නේ. ඉතින් ඒ වෙනුවට ඔයාලා බලා ඉඳ දීලා බලා ඉඳියොත් ওই විදියට විවේකීව ඔයා දුරස් වෙලා යනවා. ඉතින් එක්තරා විදියක අර කලබල කරන්න හැදුවාට කලබල නොවී ඉන්නේ කොහොමද කියන ශිල්පයක් ඔතන දියුණු වෙනවා. එක්තරා විදියක අර වගේ කලබලකාරී පරිසරයක හික්මීමක් ඇති කරගන්නේ කොහොමද කියලා ශිල්පයක් දියුණු වෙනවා. මම කියන්නේ හික්මීමේ වෙනුවේ විදිහට මේ කයේ හික්මීමක් ගැන නෙමෙයි, ඒ වෙනුවට අර ඕනම කලබලයක දඟල දඟල ඉන්නවා. නමුත් තමුන් කරන්නේ මොකද්ද කියන එක විශ්වාසයක් හැඟීමක් ඇතුව කටයුතු කරනවා වගේ හැඟීමක්. අන්න ඒ විදිහේ ශක්තියක් අපි තුළ දියුණු කරගන්න ඕනේ. එතකොට යම් යම් දෙයකට එළඹෙනවද ඒ දේ ගැන අවදි භාවයක්, ඒ දේ ගැන ප්‍රසන්න භාවයක් සහිතව අපි එළඹෙනවා. දැන් අපි අර කලින් කිව්වේ අර මේ සේයින් ග්‍රේස් කියලා, කියන්නේ තමුන් ස්තුතිවන්ත වෙනවා, තෑන්ක්ෆුල්, බීන් තෑන්ක්ෆුල්, මම මේ ගෞරවපූර්ව වෙනවා මේ ආහාර වේලට. මොකද ඔය ආහාර වේලක් උපය ගන්න කොච්චරනම් ලේ කඳුළු ඔක පිටිපස්සේ තියෙනවද කියලා බලන්න පුළුවන්. සමහර කට්ටිය කියනවා අපි මේ රස්සාව කරන්නේ ජොලියට වගේ, නිකන් මේ නිකන් ආසාවට කරන්නේ, හොබි එකක් වගේ කරන්නේ කියලා. නාල බැලුවෝ දැන් උඹට රසාව නොකර කොහරි ට්‍රිප් එකක් යන තිබුණොත්, සල්ලි තිබුණොත්, ඕන තරම් ඕන විදිහට යාන වාහන අරන් ඉන්න පුළුවන් වුණොත්, එතකොට රසාව කරනවද කියලා? ආ එහෙනම් නැහැ, එහෙනම් මම යනවා ලෝක වටේ සංචාරයක්. ලෝක වටේ සංචාරයක් යනවා. එතකොට ඔය මොකටද ඔච්චර නැහෙන්නේ කියලා බැලුවොත්, මන්න අර පැය 12 සමහර විට එක දිගට වැඩ කරනවානේ. එක දිගට වැඩ කරන්නේ මේ උපයන්නේ කන්න බොන්න, ගෙවල් දොරවල්, ඇඳුම් පැළඳුම්, ඊට පස්සේ නොයෙකුත් වෙන වෙන සැප පහසුකම් තමයි උපයන්නේ. එච්චර මහන්සියලා උපයන්නේ, එච්චර ලේ කඳුළු සහිතව උපයන්නේ. නමුත් එහෙම ඉපේවට මොකද? අර උපයගත්ත දේ ඒ අවස්ථාවේදී අපි බොහොම අගෞරවෙන්, බොහොම නොසැලකිල්ලෙන් අපි ඒවට යොමු වෙන්නේ. ඒතොර එක්තරා විදිහක ඔය සේයින් ග්‍රේස් වගේ තමයි. දැන් ස්වාමීන් වහන්සේලාට තියෙනවා අන්න ප්‍රත්‍යවේක්ෂා තියෙනවා. යම් යම් දෙයක් පාවිච්චි කරනවාද ඒකට ප්‍රත්‍යවේක්ෂාවක් සිද්ධ කළා පාවිච්චි කරන්න අවස්ථාවක් ගන්නවා. එතකොට සාමාන්‍ය ඉතින් ඕක අමතක වෙන සුළුයි. ඒක ස්වභාවිකයි. අමතක වෙනවා කියන්නේ ස්වභාවිකයි ඇත්තටම. නමුත් නැවත නැවත අපි මතක් කරගන්නවා, මම දැන් ආහාර වේලක් ගන්නවා, මම දැන් සිහිය පීටෝ ගන්නවා, මම මේ අමාරුවෙන් උපය ගත්ත කොච්චර ලේ කඳුළු ඕකේ තියෙනවද කියලා පොඩ්ඩක් හිතුණා නම් ඕක කැවෙන්නේ නැහැ, ගිලෙන්නේ නැහැ. එච්චරට වෙහෙසක් ඕක ඇතුලේ තියෙනවා. අච්චර මේ වෙහෙසක් අරගෙන නේද මම මේක ඉපෙයුවේ කියන දැනීම ඕක ඇතුලේ තියෙනවා. ඊට පස්සේ ඔය පීපල් ටික විතරනේ ඔය තියෙන්නේ. ඊට පස්සේ වෙන කට්ටිය ඔකට කොච්චර නැහිලා තියෙනවද? වෙන කට්ටිය කොච්චර නැහිලා තියෙනවද? සත්තුන්ගේ ලේ කොච්චර ඔය බත් පින ගුණත් ගෑවිලා තියෙනවද? එහෙන් බැලුවොත් ඒ වෙජිටේරියන් මීල්ස් කියලා જાතියක් මේ ලෝකේ නැහැ. මොකද ඔය බෙහෙත් ගහනකොට, පොහොර ගහනකොට කොයි විදිහේ සත්ව සංහාරයක් මතද එන්නේ කියලා බලන්න පුළුවන්. ඊළඟට දුප්පත් මිනිස්සු කොච්චර අඩු පඩියකට ලේ සමහර විට ඇඟිලි තුඩුවල ලේනකන් මේ වැඩ කටයුතු කළා තමයි, බොහොම අඩුපඩියකට වෙහෙසිලා තමයි ඔය වගේ දේවල් උපයලා තියෙන්නේ. ඇඳුම් පැළඳුම් වගේ ඒවා මහාන පිරිස් ගැන හිතලා බැලුවොත් අන්න දවසට පැය කීයක් වැඩ කළාද, සුළු පඩියකට කියදාය කීයක් වැඩ කළාද, ඔය වගේ දේවල් නිශ්ශාදනය කළා තියෙන්නේ කියලා බලන්න පුළුවන්. අන්න ඒ විදිහට තමන් මේ ලබා ගන්න දෙයට පොඩ්ඩක් ස්තුතිවන්ත වෙලා හරියට නිකන් අර ප්‍රත්‍යවේක්ෂාවක ව්‍යාහාර වේලක් ගන්න ගන්නා පාරක් ගානේ පොඩි සිහිගිරීමක් සිද්ධ කරනවා. ඇඳුමක් අඳින පාරක් ගානේ පොඩි සිහිගිරීමක් සිද්ධ කරනවා. ගෙයක් දොරක් ඇතුළට යන පාරක් ගානේ පොඩි සිහිගිරීමක් සිද්ධ කරනවා. බොහොම සැප සහ පහසු සම්පත් විඳින අතරේ පොඩ්ඩක් සිහිගිරීමක් සිද්ධ කරනවා. මේ මම මෙච්චර වේදන් කළා ගත දෙයක් මේ පරිභෝග කරනවා. මේ වගේ දේවල් නැතුව මූලික අවශ්‍යතාවත් සපිරෙන්නේ නැති මිනිස්සු කී දෙනෙක් ඉන්නවද මේ ලෝකේ? අන්න ඒ විදිහට පොඩක් සිහිය පිටවගෙන පරිභෝග කරොත් අපි හැම වෙලෙම නැවත නැවත හුරු වෙනවා අර ස්වභාවික ගලණය වෙනුවට ඒකට එකෙන් පිටපැනීමක්, ඒකෙන් දුරස්සලා බැලීමක්. අන්නේ දුරස්සලා බැලීම තමයි ඔය ශිල්පේ, ඔය වර්තාවේ තියෙන ඒ ශිල්පේ එක තමයි. ඒක අර සිටිවිලි එනවා, කතන්දර ගෙතෙනවා, බෙල් ගහන කතා කරන. නමුත් පොඩක් දුරස්සලා බලනවා, දුරස් වූ හිතකින්, වෙන් වූ හිතකින් බලාගෙන ඉන්නවා. අන්න එහෙම බලාගෙනකොට තේරෙනවා මේ යන ක්‍රියාවලිය අපි මේක ආස්වාදයට ගත්තට ඇත්තටම මේක ඇතුලේ තියෙන මහ එපා කරපු හැඟීමක්, එපා කරපු ස්වභාවයක් තමයි මේක ඇතුලේ තියෙන්නේ. අන්න ඒ විදිහට නැවත නැවත උත්සාහ කරන්න කියලා අපි මේ තැනතර කියමු.
එහෙමයි ස්වාමීන් වහන්ස. අද දවසට ලැබිලා තියෙන අවසාන ලිඛිත වාර්තාව සක්මන් භාවනාව. ගරු කටයුතු ස්වාමීන් වහන්ස, ගිය සතියේ මුලදී මගේ පළමු කමඨහන් වාර්තාව ඉදිරිපත් කිරීමේදී සිදු වූ දෙයමයි එම සුමානිය පුරාම සක්මන ගැන කීමට තියෙන්නේ. අද දින එය නැවත නොලියමි. පරියංග භාවනාව. ගිය සතියේ නාසිකා අග උෂ්ම වැදීම ප්‍රකටව දැනීම සිදුවිය. ගිරිමානන්ද සූත්‍රයේ දිනපතා ශ්‍රවණය කිරීමේදී හුස්ම වැටීම පිළිබඳ සිත් යොමු කිරීම සාමාන්‍ය ජීවිතයේදීද සිදුවිනි. අවසානයේ පර්යංකයට ඉඳගත් පසු හුස්ම වෙනස් ආකාරයකට දැනින. නාසය මධ්‍ය ලක්ෂ්‍ය නම් නාසිකා අගින් ඇතුළු වන හුස්ම සීතල ලෙස තිරස්ව හිස්කබල කෙළවරට වැදී ප්‍රශ්වාසයේදී නාසය මධ්‍ය ලක්ෂ්‍ය කොට තිරස්ව උණුසුම්ව හිස්කබල කෙළවරට ඇති දුරට සමාන තුරක් පිටතට ගොස් නවතිනවාසේද දැනෙන්නට විය. එසේ බොහෝ වේලා සිහියෙන් සිටීමටද හැකිය. එහෙත් සත්‍ය සිද්ධිය ඒ නොවන බව මම දනිමි. නමුත් නාසයෙන් හුස්ම පහළට යන බව කිසිසේත්ම සිහියට ගත නොහැකි විය. එවිට සිහියෙන් සිටීමට බාධා වී භාවනාව දිගටම ගෙන යා නොහැකි විය. මෙසේ මායාවක් වැනි සිදු නොවන දෙයක් දැනෙද්දී ඒ මත සිහිය පිහිටුවා ගැනීමෙන් අවඩක් වේදැයි පියෙන් ඔබ වහන්සේගේ උපදෙසක් ලැබෙන තුරු පර්යංකය මදකට නවතා දැමුවෙමි. මේ තත්ත්වය පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට නමස්කාරය වේවා.
හොඳයි, එතකොට දැන් දෙවනි සතිය කියලා කියන්නේ ඇත්තටම මේ වැඩේ හරියට පත්තු වෙනවා නම් සති දෙකෙනුත් පත්තු වෙනවා. පත්තු වෙන මනුස්සයට පත්තු වෙන්නේ නැතිකොට අවුරුදු ගාණක් ගියත් පත්තු වෙන්නේ නැහැ. ඉතින් ඒක මන් දන්නේ, ඒක එක්තරා විදිහක අසාධාරණ දෙයක්. ඉතින් සාධාරණේ අසාධාරණේ තීරණය කරන්න පුළුවන් ලෝකෙක නෙමෙයි අපි ඉන්නේ. එතකොට සමහර විට අපි දැකලා තියෙනවා අවුරුදු ගණන් වෙහෙසිලා මේවා කරන කට්ටිය ඉන්නවා. නමුත් සතියෙන් දෙකෙන් අර සතිපාසලේ පොඩි දරුවෙක් යන මට්ටම එක සංසන්දනය කරාම එතෙන්ටවත් ඇවිල්ලා නැති තරම්. ඉතින් ඒක කොහෙන් එන ශිල්පයක්ද, කොහොම ආපෙකක්ද කියලා අපිට කියන්න බෑ. දැන් අවුරුදු 12ක විතර පොඩි ගෑනු දරුවෙක් කතා කරනවා පහුගිය දවසක, මේ මගේ දෙවනි සතිය කියලා කිව්වේ වෙලාවට අන්තිමට. මුළු වார்த்தාවක් කිව්වා, ලොකු විස්තරයක් බොහොම උනන්දුයෙන්, මෙන්න මේ විදිහට මම වාඩි වෙලා ඉන්නවා, මෙහෙම එකක ඒවා දැනෙනවා, අරක දැනෙනවා, මේක දැනෙනවා, හුස්ම බලනවා කියලා ඇඟීමකුත් නැහැ. සිහිය පිහිටගෙන විවේකීව ඉඳීමක් සිද්ධ කරලා තියෙනවා. එතකොට අර එන යන දේවල් පිළිබඳ හොඳ සිහියක් පිහිටවලා තියෙනවා. ඉතින් අවුරුදු දෙකක් තුනක් කරපු විදිහට තමයි කතා කළේ. අන්තිමට කතාවල කියනවා, මම මේ දෙවනි සතිය ස්වාමීන් වහන්සේ මගේ ලොකු පොතක් කියම නැහැ, මම මේ දෙවනි පිටුවේ තමයි මේක ලිව්වේ කියලා ඔන්න පොතත් අල්ලලා පෙන්නුවා. පොතත් අල්ලලා පිළිනවා. පළවෙනි දවසේ චිත්‍රයක් ඇඳලු සතිපාසලේ, දෙවනි දවසේ මෙන්න මම වார்த்தාවක් ලිව්වා කියලා. එතකොට අවුරුදු 12යි දෙවනි සතිය. ඉතින් කොහොමද මේකේ සාධාරණ අසාධාරණ සිද්ධ කරන්න අපිට මනින්න පුළුවන් කියන එක ගැටලුවක් තියෙනවා. ඊළඟ ගිරිමානන්ද සූත්‍රය ගැන කිව්වා. ගිරිමානන්ද සූත්‍රයේ අර්ථය සංඥා 10 අර්ථය තේරෙනවා, හුස්ම වැටෙනවා වෙනකොට හුස්ම හිර වෙන එකක් තමයි ඕක කියන්නේ බුදුහාමුදුරුවෝ. එතකොට අර ගිරිමානන්ද හාමුදුරුවන් අසනීපුණා කියලා ආනන්ද හාමුදුරුවෝ කියනවා, බලන්න ස්වාමීනි, මේ අපේ මේ ආයසතුන් වහන්සේට අසනීප වෙලා ඔබ වහන්සේ අනුකම්පාවෙන් වඩින සේක්වා කියලා කියනවා. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා, මේ ආනන්ද මේ මයන්න ඕනේ නැහැ, මේ ඔබ ගිහිල්ලා මේක කියන්න කියලා සංඥා 10ක් කියනවා. හුස්ම වැටෙනේවා නෙමෙයි, හුස්ම හිර වෙන සංඥා තමයි කියන්නේ. ඉතින් ඕක ගිහිල්ලා කිව්වම අර හාමුදුරුවන්ට අසනීපේ හොඳ වෙලා නැගී හිටියා කියලා තමයි අදහස තියෙන්නේ. මොකද එච්චරට හුස්ම හිර වෙන කතාවක් මේ කියන්නේ. එච්චරට හුස්ම හිර වෙන කතාවක් කියන්නේ අපි මේ ලෝකේ සැපයි සුබයි කියලා අරගෙන තියෙන මේ ලෝකේ, මේ විදියට පිස්සු කෙලින මේ ලෝකේ ස්වභාවය දකින්න පුළුවන් සංඥා 10ක් කියනවා. ඒතර ආසුබ සංඥා ඔය විදිහ තියෙනවනේ එක එක ඒවා. ඒක එක එකක් පැහැදිලි කරන්න බෑ. නමුත් අර අවසානයේ සඳහන් වෙනවා අන්න මේ අනබිරත සංඥා, සබ්බලෝ සබ්බ සංඛාරේසු අනිච්චා සංඥා කියලා එකක් සඳහන් වෙනවා, සබ්බ ලෝකයේ අනබිරත සංඥා කියලා එකක් සඳහන් වෙනවා. ඔන්න ඔය වගේ දේවල් අවසානයේ සඳහන් වෙනවා. එතකොට හුස්ම හිර වෙන දේවල් මේ කියන්නේ. හුස්ම හිර වෙන දේවල් කියන්නේ මේ සුබයි කියලා ගත්ත ලෝකේ මෙන්න මේ කය මෙච්චර අසුබකින් සැදිලා තියෙනවා කියලා. කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සං නහාරු අට්ටි අට්ටි මිජ්ජා කියලා ඕම ලිස්ට් එකක් කියාගෙන යනවා. මෙන්න මේ කපුටෝව එලවන්න බැරි තරමට කුණු කන්දලක් මේක ඇතුලේ තියෙනවා කියලා තමයි මේ කියන්නේ. එතකොට අසනීපේ ඉතින් හොඳ වෙන්නේ නැතුව තියෙයි ඈ. හුස්ම හිර වෙන්නේ නැතුව තියෙයි. ඊට පස්සේ කියනවා මේ ශරීරෙ මෙන්න මේ වගේ රෝග සංඛ්‍යාවකින් පෙළෙනවා. ඊට පස්සේ චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාන රෝගෝ, ජීවා රෝගෝ, ඔය නවීන වෛද්‍ය විද්‍යාවටවත් අල්ලන්න බැරි රෝග ලිස්ට් එකක් කියාගෙන යනවා. කියාගෙන ගිහිල්ලා කියනවා මේ රෝග නැතත් අඩුම ගානේ උච්චාරෝ පස්සාවෝති. අඩුම ගානේ කන්න බොන්න බඩගිනි දැනෙනවා. මලපහ කරන්න සිද්ධ වෙනවා. ඒකත් රෝගයක්. ඒකත් රෝගයක් අන්නේ විදිර රෝගෙන් පෙරිච්ච කයක් තමයි අපි මේ සුබයි කියලා නඩත්තු කරන්න කියලා ඔන්නඔහම ආකාර 10කට කියාගෙන 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 යනවා කියාගෙන කියාගෙන යනවා. ඒතර මේක මේ හුස්ම හිර වෙන කතාවක් ඇත්තටම කියන්නේ. හැදිලා තියෙන හසනීප හොඳ වෙන කතාවක් මේ කියන්නේ. ඒතකොට ඒක හොඳට අහලා බැලුවොත් මේ අර්ථය ඉදිරියෙන් තියාගෙන අහලා බැලුවොත් ඉබේම අපේ තියෙන හසනීපත් හොඳ වෙන ඉඩ තියෙනවා. එතකොට මෙන්න මේ වාර්තාව ලියන කෙනා ඇත්තටම මේ යම් කිසි විදිහක ගමනක් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඔය අල්ලන්න බෑ කියලා කම්ප්ලේන්ට් එකක් නේ ඔය දාලා තියෙන්නේ. ඇත්තටම අල්ලන්න බැරි එක හොඳයි. ඒක තමයි ඉදිරි පියවර. හොස්ම බොඳ වෙලා යන්න ඕනේ. මේක මත ගෑවිලා යන්න ඕනේ. මේක නිකන් අතරමං වුණ ස්වභාවයක් තේරෙන්න ඕනේ. ඉන්නේ අතරමං වුණ ස්වභාවය කියන්නේ හොඳ සලකුණක්. හොඳ සලකුණක්. එතකොට අපි ටික ටික මේ අතරමං වුණ ස්වභාවයට හිත හුරු කරගමු. මොකද ඔය කමටහනක් කියලා දෙන්නේ ඇත්තටම ලණුවක් දීලා තියෙන්නේ. ලණුවක් තමයි කමටහනක් කියලා දෙන්නේ. ඉතින් ලණුව ස්ථිර කරගෙන අල්ලගෙන ඉන්න කට්ටිය අපි ගොඩක් දැකලා තියෙනවා. නමුත් මේකේ අවසානයේට එනකොට ලණුව ලණුවක් බව තේරිලා තියෙනවා. ඉතින් ලණුව ලණුවක් බව තේරුණා කියන්නේ ලණුව අතරින්න දැන් කල් හරි කියලා තමයි ඔය කියන්නේ. ලණුවක් තමයි දීලා තියෙන්නේ. ස්ථිර එකක් දුන්නා නම් කොහොම ගිල ගැනීමක් ගිල ගනීද කියලා හිතන්නකෝ. කොහොම ගිලීමක් අපි ගිලයිද? ඉතින් අන්න බොහොම ස්ථිර විදියට කියනවා. හරි එහෙනම් මෙන්න මේක තමයි ඔබගේ ආරක්ෂිත භූමිය කියලා දෙනවා. බලනකොට දීලා තියෙන ලණුවක්. ඉතින් අරකාර ලණුව අල්ලගෙන යන්න ගිහිල්ලා අන්න ඉතින් අතරමං වෙලා දියසුලි වලට අහු වෙලා ඔන්න ඉතින් කෑ ගහනවා. ඒක ස්වභාවිකයි. නමුත් නැවත නැවත අපි සාකච්ඡා කරනවා. සාකච්ඡා කරලා තේරුම් ගන්නවා ඕක ඔය වෙලා තියෙන දේ හරි. වෙලා තියෙන දේ හරි. ඒකටම තව තව යන්න ඉඩ දෙන්න. ඊළඟ කිසිම වෙනසක් අපේක්ෂා කරන්න එපා. සක්මනත් අලුතෙන්ම කරා වගේ. ඔන්න නියම රිපෝට් එකක් තියෙනවා සවිනාස මෙන්න ගහෙන් බාපු ගමන් බඩු කියලා. අන්න අලුත්ම සක්මනක් කියන විදිහට වර්තා කරන්න. පරණ එකම කියන්නේ. ඇති දෙයකුත් නැහැ. ඒ වුණාට කියනවා නිකන් හොඳට සරසලා. හොඳ පැකේජින් එක දාලා අපි කියනවා. හොඳට සරසලා කියනවා. අන්න අතරමං වුණා නම් කියනවා නැත්තරම නැතිලා ගියා සවිනාස මේ මහා සාගරයේ දිය වැලකට අහු වුණා වගේ අතරමං වෙලා කියා. එකත් කියන හොඳට සැරසිලි දාලා. අන්නේ පැකේජින් එකේ තමයි කේස් එක තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔය දැන් ගෙදර තියෙන සම්බෝලෙම තමයි හොටෙල් එකට ගියාම තියෙන්නේ. නමුත් ඒක එහෙමද තියෙන්නේ? ලස්සන පිඟානක තියලා ඊට පස්සේ වටෙන් අල පෙති ටිකක් තියලා ඔන්නඔහම එක එක ඒවා ගොඩාක් සරසලා තිබ්බම අපිට හිතෙනවා යකෝ මේවානේ සම්බෝල. අර ගෙදර තියෙන ඒවා මොනවද කියලා. නමුත් ඇත්තටම අර ගෙදර තියෙන එකම තමයි. එච්චරවත් ගුණයක් නැහැ සමහර විට. නමුත් අන්න ලස්සනට සරසලා තියෙනවා. එතකොට මේ ජීවිතෙත් අපි මහා අර්ථයක් තියෙනවා කියලා තමයි බැසගන්නේ. මගේ ජීවිතේ ස්ථිර කරගන්න ඕනේ. මගේ ජීවිතේ නිවැරදි දිශාවට ගමන් කරගන්න ඕනේ. මේ ඉලක්ක සාක්ෂාත් කරගන්න ඕනේ කියලා තමයි බහින්නේ. නමුත් බහැලා බැලුවම අන්තිමට මේක මේ දියසුලියකට පැනනා වගේ, ගැඹුරු වතුරකට පැනනා වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් පණින එක වටිනවනේ. බුදුන් කෙරෙහි සද්ධාවෙන්, ධර්මයේ කෙරෙහි සද්ධාවෙන්, සංඝයා කෙරෙහි සද්ධාවෙන් තමයි පණින්නේ. අනේ පැනලා බැලුවම තේරෙනවා කොහොමද මේකේ ස්වභාවය කියලා පොඩ්ඩක් බැලුවම ඔන්නේ අතරමං වීමක් දැනෙනවා. ඒක හරිම හොඳ ලකුණක්, සුබ ලකුණක්. ඒක හින්දා නැවත නැවත අතරමං වෙන්න, අතරමං වෙලා තමුන්ගේ අත්දැකීම වාර්තා කරන්න. ඒ වගේම සක්මනත් හැමදාම අලුත් දරුවෙක් වගේ ගිහිල්ලා, අලුත් කෙනෙක් වගේ ගිහිල්ලා සක්මන් කරලා නියම බඩු ගහෙන් බාපු ගමන් බඩු කියලා අන්න වාර්තා කරා නම් හරි. මේ විදිහේ ගමනක් යන්න ඕනේ. ඉතින් සති දෙකයි කියන්නේ වැඩිපුරත් එක්ක ගිහිල්ලා වැඩිපුර ගිය එකනේ ඔය ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් අපි බලමු තව සති කීයක් මේ විදිහට යැපෙන්න පුළුවන් වෙයිද කියලා.
එහෙමයි ස්වාමීන් වහන්ස, අදට අපිට ලැබිලා තියෙන ලිඛිත වාර්තා අවසන්. අපි දැනට විනාඩි 50ක් වැඩිපුර අරගෙනක් තියෙනවා. අතක් ඉස්සෙලා තියෙන ස්වාමීන් වහන්ස අවස්ථාව ලබා දෙන්නද?
ගම්.
එහෙමයි ස්වාමීන් වහන්ස, මම නාමන්තට මයික් එක අන්මියුට් කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
බොහොම සතුටුයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස, අවසරයි. ගිය සතියේ ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවේදී ඔබ වහන්සේ දේශනා කරා මේ අන්ත දෙකත් මග හැරලා මේ මැද දැකලා මැදත් නොඇලී සිටිනවා නම් තමයි බුදුරජාණන් වහන්සේ යම් කෙනෙකු වර්ණනා කරන්න කියලා. එතනදී ස්වාමීන් වහන්සේ මට තේරුණ හැටියට දැන් අන්ත දෙක කියන්නේ අර ශරීරයට අධික සැප හෝ දුක් දෙන අන්ත දෙක. ඊට පස්සේ මැද කියලා මට එතනේ මේ විදිහට සතිය සතිමත් වෙන වෙලාවට හිතේ කිසියම් අස්සසිල්ලක් තැන්පත් බවක් ඇති වෙනවා. ඒක ඇති වෙන ඒ මධ්‍යස්ථ හිතේනිකම් මැදක් වගේ ඇතින මේ ස්වභාවය කියලා මට හිතුනේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් සති සතිමත් වෙන විට මටදී මට මට නිතර තේරෙන දේ තමයි ඒ ඒතර ඇති වෙන හිතේ තැන්පත් බවට හිත ඇවිස්සෙන්නේ නැති ස්වභාවයට මම කැමැත්තක් දකිනවා. ඒ ඊට පස්සේ සමහර වෙලාවට අරමුණක් හිතට එන්නේ නැතුව තියෙන වෙලාවල් තියෙනවා. ඒ ඒතරත් මට කැමැත්තක් තියෙනවා මේක අර කලින් තිබ්බ විදිහට සාපේක්ෂව ඉතා හොඳයි කියලා. එතනදී ඒ තව දැන් ආනාපාන සතිය වගේ කරනකොට මට තේරෙනවා මේ හිතේ තැන්පත් බව බොහොම තදට සිද්ධ වෙනවා. ඒ එතනදී මට තේරෙනවා දැන් කරුණු විපස්සනා කිරීමක් හෝ අරමුණු ඇති වෙන එක වෙනස් වෙන එක නැති වෙන එක දකින්න තියෙන හැකියාව ටිකක් අඩු වෙන බවක් මම දැකලා තියෙනවා. එහෙනම් මම ටිකක් ආනාපාන සතියේදී ටිකක් විමසිල්ලෙන් ඉන්නේ, අර හිතේ තැන්පත් බවත් එද්දී විමසිල්ලෙන් ඉන්නේ. මට දැනගන්න ඕන ස්වාමීන් වහන්සේ, මේ මැද නොඇලීම කියන කාරණාව හරියටම කරන්නේ කොහොමද? ඒක ඒ දැන් මේ වගේ තැනකදී ඒක අත්හැරීමක් වගේ එකක් කොහොමද කරන්නේ කියන එක ගැන ඔබ වහන්සේකින් විස්තරයක් දැනගන්න කැමතියි ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි.
හොඳයි. එතකොට ඔය අන්ත දෙකක් මැදක් ගැන ඇත්තරම කියන අන්ත දෙක මනාව දැනගෙන මැද නොඇලුනොත් අන්න ඒ තැනැත්තා එගොඩ වෙලා ඉන්න බ්‍රාහ්මණෙක්, සතුටින් ඉන්න කෙනෙක්, සැනසීමෙන් ඉන්න කෙනෙක් කියලා මම කියනවා කියලා. එතකොට ඔය අන්ත දෙකයි මැදයි කතාව ගත්ත ගමන් අපි මේ පුරුදු කරන ප්‍රතිපදාවත් එක්ක හරි හරියට ගැළපිලා එනවා. ඇත්තටම මේ ඒක එක එක ආකාරයෙන් අපිට පෙන්වන්න පුළුවන්. එතකොට අර මජ්ජේ සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒක හය ආකාරයකින් පෙන්නවා මෙන්න මේ අන්ත දෙකේ ආකාර එක එකක් අර්ථ දැක්වීම වෙනස් වෙනස් ආකාරයකින් කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගිහිල්ලා අහනවා මේ හාමුදුරුවෝ ටිකක් තමයි මේ සාකච්ඡා කරන්නේ. එතකොට අපි මේ ඔය එක එකක් අරගෙන ධර්ම දේශනාවක් සිද්ධ කරා. එතකොට මේ එක එක හාමුදුරුවෝ තමුන්ගේ අදහස කියනවා. එහෙම 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 මෙන්න මේ ආකාර හය කට ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරලා දැන් කියනවා අපිට පුළුවන් විදිහට අපි දැන් සාකච්ඡා කරා. නමුත් අපිට මේක විසඳ ගන්න බෑ. ඒකින්ද අපි බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගිහිල්ලා අපි බුදුරජාණන් වහන්සේගෙන් අහලා බලමු කෝකද හරි මේ හයෙන් කියලා. ඊට පස්සේ කියනවා ස්වාමීනි අපි මේ විදිහට සාකච්ඡාවක් කර කාලා බීලා නිකන් අර කම්මැලිකමට හවස් වරුවේ. එතකොට මේ විදිහ අදහස් හයක් හය දෙනෙක් ඉදිරිපත් කරා. දැන් කෝකද හරි? කාගේ මතේද ස්වාමීනි සුභාෂිතය කියලා විමසා සිටිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා උඹලා හය දෙනාම කියපු ඒවා හරි. එක එක පැත්තෙන් එක එක පැත්තෙන් හය දෙනාම කියපු ඒවා හරි කියලා ඉදිරිපත් කරනවා. එතකොට අනේ විදිහේ ගැඹුරු දේශනාවක් අපේ ප්‍රතිපදාවත් එක හරි හරියට අදාළ වෙන දේශනාවක් තමයි අතන තියෙන්නේ. එතකොට ඔය හය ආකාරයෙන් එක එකකට එක එක බණ ගාන කියන්න පුළුවන් තරම් මහා ගැඹුරු දේවල් ඔතන පෙන්නනවා. ඉතින් දැන් නාමන්ත මහත්ය කිව්ව එකත් හරි කියලා තමයි මට කියන්න තියෙන්නේ. එතකොට මොකද්ද? ඔය වේදනාව පැත්තෙන් වගේ දාලානේ ඔය කිව්වේ. එතකොට අන්න සැප වේදනාවක් තියෙනවා, දුක් වේදනාවක් තියෙනවා, අතරමැද අදුක්කම සුඛ වේදනාවක් වගේ දෙයක් තියෙනවා, කලබල තියෙනවා, ප්‍රීති සහගත අවස්ථා තියෙනවා, සංසිඳුන අවස්ථාවක් තියෙනවා. එතකොට ඔන්න ඔය අන්ත දෙකක් මැදක් අපිට ගලප ගන්න පුළුවන් වෙලා තියෙනවා. එතකොට දැන් අපි දැන් ඔය කිව්වනේ හුස්ම ආනාපාන කතාවක් වුණා. හුස්ම පුරුදු කරනවා. එහෙම නැත්නම් ඇවිදිනකොට පතුලට දැනෙන ස්පර්ශේ ස්පර්ශ බලාගෙන ඉන්නවා. එතකොට අන්න ඒ අවස්ථාවේදී අපි මැද අල්ල ගැනීමක් වගේ සිද්ධ කරනවා. එතකොට හුස්ම කියන්නේ ඇත්තටම අපිට එහෙම සුඛ දනවන, වේදනාව දනවන, දුකක් දනවන දැනීමක් නෙමෙයි. ඒ වෙනුවට අර නොදුක් නොසුව වගේ විඳීමක් තමයි ඇතුළ තියෙන්නේ. එතකොට මේ මැද අල්ලලා කණුවක් ගහලා අන්න අර අන්ත දෙකට ඇදිලා යන විදිහ අපිට අත්දකින්න පුළුවන්. ඒ අන්ත දෙක දැනගන්න අපි මැද කණුව උපකාර වෙනවා. නමුත් ඔය ප්‍රතිපදාවේ අන්තිමට යනකොට අර මැද අතරින් වෙනවනේ. ඔන්න මැද අතරින් ප්‍රශ්නේ තමයි මේ මතුවලා තියෙන්නේ. එතකොට මැදට ඇලුනහම අන්න කලින්ට වැඩිය නිත්‍ය සංඥාවකින් ඒක අල්ලගන්න උත්සාහ කරනවා. ඒක තමයි ඔය කියන්නේ. මොකද්ද? මම මේ විවේකයට කැමති, කලබලයට අකමැති. මම හිතවිලි නැතුව ඉන්න කැමති, හිතවිලි එනවට අකමැති. මොකද වෙන්නේ? අන්න මැද අල්ලගෙන මැදට ඇලිලා. එතකොට ඒක කඩන්නේ කොහොමද? ඒක කඩන්න නම් කලබලයට එන්න දෙන්න වෙනවා. ඒක කඩන්න නම් සිතවිලි වලට එන්න දෙන්න වෙනවා. ඒක කඩන්න නම් ඕක පොඩ්ඩක් ගසලා දාලා බලන්න වෙනවා. නිකන් පාරක් අයිනි මාළු මාකට් එක ගිහිල්ලා පරියන්කයක් ගහලා බලන්න වෙනවා. අන්න එතකොට කොහොමද අර තියෙන විවේකී කැඩෙනකොට කොහොමද මගේ හිතේ තියෙන ප්‍රතිවිරෝධයකට අන්න ඒ ප්‍රතිවිරෝධයෙන් නිරූපණය වෙනවා හැම වෙලේම අන්න අර මැදට තියෙන ඇලීම, මැදට තියෙන බැඳීම. එතකොට ප්‍රතිවිරෝධය නැති වෙන තාක්කල් මේක වඩන්න ඕනේ ප්‍රතිපදාව. එතකොට අර නැවත නැවත එහෙ මෙහෙ යන්න දිදී යන්න දිදී යන්න දිදී යන්න දිදී ඉඳලා බලනවා මගේ මේ හිතේ තියෙන විරෝධයම තමයි බලන්නේ. සිතුවිලි නැතුව තියලා එනකොට කොහොමද? ඊට පස්සේ ඇවිල්ලා ආපහු සිතුවිලි නැතුව යනකොට ඒකට මනාපෙකුත් තියෙනවනේ අරට සාපේක්ෂව. අන්න ඊට පස්සේ හිත කලබල නොවි තියෙනකොට කොහොමද? කලබල වෙනකොට ඒකට විරෝධයක් ඇති වෙනවා. නැවත සංසුන් වෙනකොට අර විදිහට නැවතත් මනාපයක් ඇති වෙනවා. ඔන්න ඔය හුවමාරුවට ඉඩ දීලා නැවත නැවත මෙන්න මේ ප්‍රතිවිරෝධය නැති වෙන තාක්කල් මේ වැඩේ කරන්න වෙනවා. ඒ වැඩේ කරාට පස්සේ ඇත්තටම අරක තියුණත් හොඳයි මේක තියුණත් හොඳයි කොක තියුණත් හොඳයි කියන ස්වභාවයක් තමයි එන්නේ. එතකොට ওই නසරුදීන්ගේ කතාවක් තියෙනවා. මොකද්ද? නසරුදීන් එක්තරා අවස්ථාවක උසාවියක විනිශ්චයකාරයෙක් විදිහට යම් කිසි ওই ප්‍රාදේශීය උසාවියක වගේ කටයුතු කළා තියෙනවා. ඊට පස්සේ ඔන්න දැන් පැමිණිලි පාර්ශවයක් ඇවිල්ලා පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා. බලන්න ස්වාමීනි, මෙන්න මේ තැනැත්තා මේ විදිහේ දෙයක් මට කරා. මේ විදිහ අකටයුත්තක් කරා. අනේ කියලා ඔන්න ඉතින් තමන්ගේ පැමිණිලි ඉදිරිපත් කරනවා. එතකොට නසරුදීන් කියනවා, ඇත්ත තමයි. මට වෙන්නේ තමස කියන එක හරි කියලා කියනවා. එතකොට තෝල්ක මුදලිටක් ගාලා පැනලා කියනවා, මේ ස්වාමීනි අනිත් පැත්තේ අපි ඇහුවේ නැහනේ තාම. ඒ පැත්තේ ඇහුවේ නැහනේ. දැන් මේ තාම පැමිණිලි විතරනේ ඇහුවේ. ඒකින්ද ඔහොම තීරණයකට එන්න බෑ කියලා වුණේ ඇත්තනේ. ආහෙනා අනිත් පැත්තේ තමන්ගේ අදහස ප්‍රකාශ කරන්න කියලා විත්තියට අවස්ථාව දෙනවා. ඉතින් විත්තිය කට්ටිය කියනවා, ඔය කියන එක සම්පූර්ණ වැරදි ස්වාමීනි. මෙන්න මේමයි මේම මේමයි මෙහෙම මේමයි මේක උනේ. මේ තැනත්තා මේ විදියට කටයුතු කරා කියලා ඔන්න තමන්ගේ අදහස ප්‍රකාශ කරනවා. එතකොට මේ නසරුදීන් නැවතත් කියනවා, මට වෙන්නේ තමස කියන එක හරි. එනේ විත්තියටත් ඒ විදිහට කියනවා, තමස කියන එක හරි කියලා ඔන්න දෙවනි පැත්තට ඔන්න තීන්දුවක් දෙනවා. ඊට පස්සේ ආපහු තෝල්ක මුදලි පැනලා කියනවා, බෑනි සොයිනි, දැන් ඔබ වහන්සේ කලින් කිව්වා පැමිණිල්ල හරි කියලා, දැන් කියනවා විත්තිය හරි කියලා. එහෙම දෙපැත්තම හරියන විදිහක් නැහැනේ ස්වාමීනි කියලා ඔන්න තෝල්ක මුදලි කියනවා. එතකොට නසරුදීන් පොඩ්ඩක් කල්පනා කරගෙන, ඇත්ත තමයි තමස කියන එකත් හරි, තෝල්ක මුදලි කියන එකත් හරි කියලා අන්තිමට කියනවා. එතකොට ඔන්න ඔය විදිහ තීන්දුවක් තමයි අපිට අන්තිමට ඉතුරු වෙන්නේ. ප්‍රතිවිරෝධය කියන එක නැති වුණාම අයත් කියන එකත් හරි, ඇත්ත තමයි, මේකත් හරි, ඇත්ත තමයි, දෙකම හරියන්නේ බෑනේ ගහ, ඒකත් හරි තමයි කියලා ඔන්නම ස්වභාවයක් ඉතිරි වෙනකන් ඉතින් මේ ප්‍රතිපදාව වඩන්න ඕනේ. ඉතින් ගල්ලා ගල්ලා බලන්න එහෙම එකක් එනවද කියලා නේද?
එහෙමයි සොයනස. එතකොට මේ ඒකත් දිගට බලාගෙන ඉන්නකොට එතන මොකක් හරි වැඩිවීම අඩුවීම් ස්වභාවයක ඒ කැමැත්ත තුලත් දකින්න මම බලන්න. මම ඔබ වහන්සේ කිව්ව විදිහට ටිකක් කරලා තියෙනවා. ඒ කියන්නේ බාහිර අරමුණු වැඩි තියෙන තැන්වලත් ඒක පරීක්ෂා කරලා තියෙනවා. ඒවත් ඉතින් ඉක්මනට සමතයකට පත් වෙලා හිත ටක් ගාලා එනවා, ඉක්මනට එනවා මෙයාපහු අර තැන්පත් බවට. ඉතින් අර බාහිර අරමුණු මදි දැන් මේකට අභියෝග කරන්න මට තේරෙන්නේ මාව ටිකක් හිත තැන්පත් බවට වැඩියෙන් දෙනවා මේ විපස්සනාව පැත්තට වඩා කියලා. ඉතින් එහෙම එකක් තමයි තියෙන්නේ හිතට. නමුත් මම බලන්න ඔබ වහන්සේ කියන විදිහට තව ඒක විශ්ලේෂණය කරන්න.
ඒ කියන්නේ අතන කරද්ද හොයාගෙන යන දෙයක් නැහැ. හොව නිකම් අපි ළඟට එනවා. ඉතින් ඒ එන අවස්ථාවලදී බලන්න ප්‍රතිවිරෝධය. ඉතින් වැඩ කටයුතු කරනවා, රැකි රක්ෂා කරනකොට ඕවා හොඳට ගැළපිලා එනවා. ඒ ගැළපිලා අහම බලන්න පුළුවනි මේ සංසුන් ස්වභාවයේ ඉඳලා ඇවිස්සෙනකොට මොකක්ද අපේ තියෙන විරෝධය කියන එක නෝයි පේන්නේ. ඉතින් ඒක නැවත නැවත කරන්න ඕනේ, කාලයක් තිස්සේ කරන්න ඕනේ. එහෙම කාලයක් තිස්සේ කරනකොට තමයි ඕවා සුද්ධ වෙන්නේ. ඕවා බොහෝම සියුම් විදිහට ඉදිරිපත් වෙන දේවල්, අපිට නොතේරෙන මට්ටමට ඉදිරිපත් වෙන දේවල්. ඉතින් ඒක දකින්න පුළුවනි කාලයක් තිස්සේ මේක අල්ලගෙන අතාරින්න නැතුව යනකොට කෙනෙක්ට. දැන් අපි මේ වැඩසටහන පටන් ගන්නකොට 40ක් ඉඳියා, මේකේ දැන් 20යි ඉන්නේ. එතකොට ඕක තමයි වෙන වැඩේ අපිට. එතකොට අන්නේ ඒ විදිහේ වෙනසක් වෙනකල් අපි මේක අල්ලගෙන එක දිගට යනවාද කියන ප්‍රශ්නයක් තියෙනවානේ. යන කෙනාට අනිවාර්යෙන් ওই ප්‍රතිවිරෝධය වෙනස් අඩු වෙනවා කියන එක දකින්න පුළුවන්. ඉතින් ඒ විදිහට කළා බලමු නේද?
එහෙමයි ස්වාමීනාස, බොහොම පින් තිරුවන් සරණයි.
අවසරයි ස්වාමීනාස, තව අත්දැකීම් නැති නිසා අපි මේ වැඩසටහන මෙතනින් අවසන් කරමු ස්වාමීනාස.
කරමු නේද? මගෙන් අහන්න එපා, ඒක ඉවර කරමු.
ස්වාමීනාස, මේ අර ඔබ වහන්සේට අමතක වෙච්ච මේ නාට්‍ය ඉසුරු යෝගේ මුතුමින කියන චරිතය තමයි මේ
ජලාස යෝගේ මුතුමින තමයි නේද? අන්න නාට්‍ය බැලුවා නම් ওই කතාව තව ටිකක් හොඳට තේරෙනවා මම මේ මොකද්ද කිව්වේ කියලා. ඔය ටීවී එකේ ඇවිල්ලා ඔය කතාව කිව්ව මතකද? මම මෙහෙම බස් එකේ යනකොට හරි ලස්සනට ඔක කිව්වා.
මට අපේ අම්මා කිව්වම කතාවක් කිව්වා කියලා එහෙම මට ඒක ඒක බලන්න හම්බුනේ නැහැ.
ජලල් රෝහණ නේද ළඟදී නැති වුණා.
එහෙමයි.
ඒ ඇවිල්ලා ඔක රස කර කර ගුවා මෙන්න මෙහෙම කෙනෙක් ඇවිල්ලා මට බැන්නයි කියලා රංගපාලා බැන්නලා කිව්වා ඔක.
එහෙමයි ස්වාමීනි. ඔබ වහන්සේට බොහොමත්ම පින් අද දවසක් ලබා දෙන්නට. මම නාමන්තට ආරාධනා කරනවා අද අපි පුණ්‍යානුමෝදනාව සිදු කරලා ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට වන්දනා කරන්න කියලා.
බොහොම ස්තුතියි රාජිකා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස අවසරයි පුණ්‍යානුමෝදනාවට. අද දිනේ ඔබ වහන්සේ සහ නම කියන අවසරයි ධම්මසාගර ස්වාමීන් වහන්සේ මේ වැඩසටහනට සහභාගී වෙලා ඔබ වහන්සේලාගේ ඒ වටිනා පැවිදි ජීවිතයෙන් වෙලාව අප වෙනුවෙන් වෙන් කළා. ඒ වගේම අද දිනේත් මේ සතිමත් වීමේ ප්‍රයත්නයේ දෙන පිරිසක් සූම් සහ මික්සලාර් ඔස්සේ මේ වැඩසටහන සම්බන්ධ වෙලා තමන්ගේ ධර්ම ශ්‍රවණයත් කරගත්තා, කමඨහන් පිරිසිදු කිරීමත් කරගත්තා. ඒ වෙනුවෙන් ඔබ වහන්සේලාට අප වෙනුවෙන් කරනව මේ ධර්මමය අනුග්‍රහය වෙනුවෙන් ඔබ වහන්සේලාට අප්‍රමාදීව නිර්වාණ සම්පත්තිය අවබෝධ වීමට, නිවන් අවබෝධ වීමට මේ රැස් අප විසින් රැස් කරගත්තව සියලු කුසල ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. තවද මේ වැඩසටහනට ගෞරවනීය අනුග්‍රහයෙන් අපට අනුග්‍රහ දක්වුවේ ලොකු ස්වාමීන් වහන්සේටත් මේ සියලු පුණ්‍ය ධර්මයන් කුසල ධර්මයන් අනුමෝදන් වේවා. උන්වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තියත් නිර්වාණ අවබෝධයටත් මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ වැඩසටහන පටන් ගත් දවසේ ඉඳන් සහ පටන් ගත් ගියේ නිමඩත් මුල් වෙමින් කටයුතු කළ සහ මේ වැඩසටහන පවත්වාගෙන යමින් නන් අයුරින් වැඩසටහන උපකාර කළ පිරිසක් ඉන්න ඒ සියලු දෙනාටත් මේ පුණ්‍ය ධර්මයන් 100 අනුමෝදන් වේවා. නිවන් පිණිසත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පතත් වීම පිණිසත් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. තවද මේ වැඩසටහනට බොහොම ගෞරවයෙන් සම්බන්ධ වෙමින් සතිමත් වෙමින් උත්සාහයේ දිගටම අඛණ්ඩව පවත්වාගෙන ඉන්න මේ සහභාගී වෙන පිරිසටත් මේ සියලු පුණ්‍ය ශක්තියින් එකලෙසම අනුමෝදන් වේවා. නිවන් පිණිසම හේතු වාසනා වේවා. නිදුක් නිරෝගී දීර්ඝායුෂවත් වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ ධම් දේශනාව නොපෙනෙන පිරිස අසා ඉන්නට ඇති, අනුමෝදන් වෙන්නට ඇති ඒ සියලු දෙනාත් මේ ධම් දේශනාව සහ කමඨහන් පිරිසිදු කිරීම දැක බලා සතුටු වුණු පිරිසක් ඇති ඒ සියලු දෙනාටත් එකසේ මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. සාදු සාදු සාදු. ගාථා කියා ඒ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. එත්තාවතා චම්මේහි සම්හතං පුඤ්ඤ සම්පදං